නිස්සරණ වනය මගින් ආධුනිකයන් සඳහා පවත්වාගෙන යනු ලබන සතිමත් වැඩවීමේ වැඩසටහනේ 105 වෙනි වාරයයි. අද 2022 සැප්තැම්බර් මාසයේ 18 වෙනිදා අද අප සා සම්බන්ධ වන ගෞරවනීය ස්වාමින් වහන්සේලා නම කීමට අවසරයි. අතිගෞරවනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේත්, එමෙන්ම ධම්මසාගර ස්වාමින් වහන්සේත් ඉතා ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. දැන් අපේ පළමුවෙන්ම අපට තියෙන්නේ මම හිතන්නේ රාජිකා මේ පොඩ්ඩක් කතා කරන්න වුමනා, ඒ නිසා මම රාජිකාට මේ කරගෙන යන්න දෙනවා මේ වෙලාවේ සමාවෙන්න.
රාජිකාද බණ කියන්නේ එතකොට?
අවසරයි කවුරු ස්වාමීන් වහන්සේ. නෑ නෑ වත්න නැන්දා, මේ මම මේ Zoom එක ඔන් කරා විතරයි නැන්දා කරගෙන යන්න. මම මේ වැරදි මැසේජ් එකක් නැන්දා තාවේ සමාවෙන්න.
එහෙමයි, අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ දේශනාවට දෙපා නමස්කාර කර ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ආරම්භ කිරීමට.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපිට යම්කිසි වෙලාවක් ලැබිලා තියෙනවා පොඩි කතා බහක දෙන්න. පොඩ්ඩක් මේ අද දවසට අදාළව යම්කිසි පැහැදිලි කර ගැනීමක් කරගන්න තමයි බලාපොරොත්තුව. ඉතින් ඒ සඳහා මම මෙහෙම දෙයක් කියලා පටන් ගන්නම්. මොකද්ද, අපි හිතමු අපි විවිධ අදහස්, විවිධ මතවාද අපි හොයාගෙන එන්න පුළුවන්. එතකොට අපි මේ එක එක්කෙනා එක ගනුදෙනු කරනකොට, කටයුතු කරනකොට විවිධ දේවල් අපිට මතුවෙනවා. විවිධ අදහස් වගේ දේවල් අපිට ඒ පිරිස් ඉදිරිපත් කරනවා. එතකොට මේ එන හැම අදහසක්ම අපි පිළිගත යුත්තේ නැහැ. ඒ වගේම පිළිගන්න සුදුසු දේවලුත් නෙමෙයි ඒ හැම දෙයක්ම. එතකොට මේ වගේ දේවල් වලින් හරි වැරද්ද තෝරගන්නවා කියන එක කෙනෙක්ට හරි අමාරු ශිල්පයක් වෙන්න පුළුවන්. අන්නේ හරි වැරද්ද තෝරගන්න බැරි නිසාම අමාරුවේ වැටුණා, වැරදි දෙයකට යොමු වුණා කියන වගේ දෙයක් එක එක්කෙනාගේ ජීවිතවල අපිට දකින්නත් පුළුවන්. එතකොට කොහොමද එහෙනම් කෙනෙක් මේ විදිහේ නිවැරදි දේ තෝරගන්නේ, ඒ විදිහේ නිවැරදි දෙයක් තෝරගන්න ශක්තියක් ඇති කරගන්නේ කියන එක යම් කිසි විදිහක අපේ ජීවිතවලට වැදගත් විමසීමක් වෙනවා. ඒ විදිහේ විමසීමක් තියෙනවා නම් එයාට හරි ළඟයි මේ ප්‍රතිපදාව, එහෙම නැත්නම් එයාට හරි ළඟයි මේ හිතක සැනසීමක් කියන එක. ඒ විදිහේ ශක්තියක් නැත්නම් ඒ කෙනා හැම වෙලේම බොහෝ දුර පාරකින් තමයි ගමන් කරන්නේ. පාර වැරදෙනවා එයාට නිතර නිතර. වැරදි දිහාවට හැරි ගමන් කරනවා. වටරවුම් පාරක ගමන් කරනවා. ඉතින් මෙන්න මේ විදිහේ ශක්තියක් අපි අපිට ලං කරගන්න පුළුවන් නම් මම මේ හරි වැරද්ද තේරුම් බේරුම් කරගන්නවා කියන දේ අපිට ලං කරගන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතවලට ගොඩක් වටින දෙයක්. විවිධ මතවාද ලෝකෙන් එන්න පුළුවන්. ඒක වළක්වන්න බෑ. නමුත් මේ තැනැත්තා මේක පෙරලා සුදුසු කොටස විතරක් අරගන්නවා. නුසුදුසු දේවල් අයින් කරනවා. අන්න ඒ විදිහේ ශක්තියක් අපි ළඟ තිබිය යුතුයි. මොකද අර ලෝකෙන් එන දේවල් විවිධයි, විෂමයි. ඒ දේවල් නිවැරදි හැම වෙලේම මේ විදිහේ විය යුතුයි කියලා අපි හිතුවට එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ලෝකයක් එක ගනුදෙනු කරනකොට අන්න අපිට පුළුවන් වුණොත් යම් කිසි විදිහක නිවැරදි පෙරීමක් ඇති කරගන්න, සුදුසු දේවල් විතරක් පිළිගන්න, සංසන්දනය කළා අපිට ගැළපෙන දේවල් ටික විතරක් ගන්න, අන්න ඒක ලොකු ශක්තියක් කෙනෙක්ට. ඒ වගේ මේ කෙනාට අන්න හිතක සැනසීමක් ප්‍රතිපදාවක් කියන එක වැඩියම දුර නෑ. ඉතින් ඔන්න ඔය විදිහේ කතාවක් පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනයක් තමයි අද අපි ඉදිරියෙන් තියාගන්න බැලුවේ. මෙතන භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ මෙන්න මේ සතර මහා ප්‍රදේශයක් පිළිබඳ දේශනා කරනවා කියලා තමයි මේ භික්ෂුන්ට ආමන්ත්‍රණය කරන්නේ. එතකොට කියනවා, මහණෙනි, මම උඹලට සතර මහා ප්‍රදේශයක් දේශනා කරනවා. උඹල ඒක අහපල්ලා, අහලා හොඳට මෙනෙහි කරපල්ලා, මෙනෙහි කරලා හිතේ දරාගනිල්ලා කියලා කියනවා. එතකොට මේ ඉන්දියා වටපිටාවේ ඉන්දියා ස්වාමීන් වහන්සේලා පිරිස මේකට එකඟ වෙලා අන්න යම් කිසි ආරාධනාවක් බුදුරජාණන් වහන්සේට සිද්ධ කරනවා. ඉතින් එහෙම ආරාධනාවක් සිද්ධ කරාට පස්සේ කියනවා, මහණෙනි මම උඹලට මේ විදිහේ හතර මහා ප්‍රදේශයක් දේශනා කරනවා මෙන්න මේ ධර්ම විනයෙහි හික්මීම සඳහා. මොකද්ද මේ හතර මහා ප්‍රදේශේ? මෙන්න මේ පළවෙනි එක තමයි මේක. ඔන්න කියනවා යම් කෙනෙක් ඇවිල්ලා උඹලට මේ විදිහේ කතාවක් කියනවා. මොකද්ද කියන කතාව? කියනවා මේ මහණෙක් හරි යම් කිසි පුද්ගලෙක් හරි ඇවිල්ලා කියනවා, මම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අසන ලදි, පිළිගන්නා ලදි කියලා යම් කිසි මතවාදයක් ගෙනහැර දක්වනවා. යම් කිසි මතවාදයක් ගෙනහැර දක්වනවා, මේ විදිහ දෙයක් මම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අහලා තියෙනවා, මේ විදිහ දෙයක් මම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පිළි අරගෙන තියෙනවා. දැන් මේ තැනත් ඇවිල්ලා කියන්නේ කොහොමද? මේ තැනත් ඇවිල්ලා කියන්නේ බුදුන් ඉදිරියේ ඇහුවා, බුදුන් ඉදිරියේ පිළිගත්තා කියලා තමයි කියන්නේ. එතකොට මෙහෙම කිව්වහම කොහොමද හික්මෙන්න ඕනි කියලා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. කියනවා මෙහෙම කිව්වහම මේ භික්ෂුවගේ කීම එහෙම එකපාරට පිළිගන්න යන්න එපා. ඒ වගේ මේ භික්ෂුවට නිග්‍රහ කරන්න යන්නත් එපා. ඔයා කොහොමද එහෙම කියන්නේ, ඔයා කියපු එක වැරදි කියලා එහෙම නිග්‍රහ කරන්න යන්නත් එපා. ඒ තැනැත්තා කියපු දේ එකපාරට පිළිගන්න යන්නත් එපා. ඒ වෙනුවට පරීක්ෂාවක් කරන විදිහක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පැහැදිලි කරන්නේ. මොකද්ද මේ පරීක්ෂාව? කියනවා මේ කතාවට එකපාරට නිග්‍රහ කරන්නේ නැතුව මේ කියන එක වන්දර අහන්න. මොකද්ද මේ කියන්නේ? ආ මේ විදිහේ මතවාදයක් තමයි මෙයා කියන්නේ. කොයි විදිහටද ඒක යා ගලපන්නේ? ආ මේ විදිහට තමයි යා ගලපන්නේ කියලා මේ කියපු කතාව අහන්න කියලා පළවෙනියට සඳහන් කරනවා. අහලා ඉවර වෙලා මේක ධර්ම විනය ශාස්ත්‍ර වූ ශාසනය සමග සසඳන්. අන්න දෙන ක්‍රමේ මේ කියපු කතාව මේ විදිහට ධර්මය සමග, විනය සමග, ශාස්ත්‍ර වූ ශාසනය සමග සසඳලා බලන්න. අන්න එහෙම සසඳලා බැලුවාම ඔබට තේරෙනවා නම් මේකේ ගැළපෙන ගතියක්. මේ සෑහෙනවා මේකත් එක්ක, ධර්මය එක්ක, විනය එක්ක, මේ ශාස්ත්‍ර වූ ශාසනය එක්ක සෑහෙනවා. ගැළපෙනවා. ගැළපෙනවා නම් ඒ විදිහේ දෙයක් දකිනවා නම් අන්න අනිවාර්යෙන් ඔබ තේරුම් ගත යුතුයි මෙය බුද්ධ වචනයක්. මේ දේ පිළිගත්තට ගැටලුවක් නැහැ. ඒකාන්ත වචනේ, ඒකාන්ත වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් මනාව දේශනා කරන ලද දෙයක් තමයි මේක. මේ භික්ෂුව නිවැරදිව අරගත්තෙක්, මේ භික්ෂුව නිවැරදිව මේ ධර්මය දරාගත්තෙක් කියලා අන්නේ භික්ෂුව පිළිබඳත් විශ්වාසයක් ඇති කරගන්න පුළුවනි, අර මතෙත් පිළිගන්න පුළුවනි කියලා කියනවා. ඊට පස්සේ බැරි වෙලාවත් මේ අපි සංසන්දනය කරනකොට ගැළපෙන්නේ නැත්නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒකාන්තයෙන් මේ එහෙනම් බුද්ධ වචනයක් නොවේයි, මෙන් මේ තැනැත්තා වරදවා ගත්තෙක්, වරදවා මේක දරාගත්තෙක් කියලා අන්න ප්‍රතික්ෂේප කළා දාන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අන්න අපිට මේ අවස්ථාවේදී ක්‍රමයක් පෙන්නනවා. අර විදියට බුදුන් ඉදිරියේ මං ඇහුවා, බුදුන් ඉදිරියේ මං පිළිගත්තා කියලා කවුරු හරි මොන හරි අරගෙන ආවත් අන්න පොඩ්ඩක් පැත්තක තියලා විමසලා බලන්න, මේක ඇත්තටම මේ විදිය දෙයක් වෙන්න පුළුවන්ද? මේක මේ කියලා තියෙන බුදුබණ එක මේ විදියේ ධර්ම විනය ශාස්ත්‍ර ශාසනය එක ගැළපෙනවද? ගැළපෙනවා නම් හරි. මේ භික්ෂුවත් හොඳයි, මේ භික්ෂුව හොඳට දරාගත්ත කෙනෙක්. මේක බුද්ධ වචනේ කියලා පිළිගන්න පුළුවනි කියලා බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගයක් පෙන්වනවා. ඔන්න එතකොට පළවෙනි මහා ප්‍රදේශේ ඊළඟට කියනවා දෙවැනි එකක් ගැන. කියනවා අසවල් ආවාසයේ භික්ෂු සංඝයා වැඩ වෙසෙනවා. අන්න එතකොට ඒ සංඝයා ඉදිරියේ මම මේක අසන ලදි, මේක පිළිගන්න ලදි කියලා කියනවා. එතකොට මෙතන සඳහන් වෙන්නේ ලොකු භික්ෂු පිරිසක් වැඩ වෙසෙනවා. සංඝයා විදියට හඳුන්වන්නේ ඒකෙන්. මේ විදිහේ භික්ෂු පිරිසක් වැඩ වෙසෙනවා. අන්නේ භික්ෂුන් ඉදිරියේ මම මේ විදිහේ ධර්මයක් අසන ලදි, පිළිගන්නා ලදි කියලා කොහේ හරි යන කලාබරෙක් ඇවිල්ලා කියනවා. එහෙම කට්ටි ඉන්නවනේ ගොඩක්. ඉතින් එහෙම පණිවිඩකාරයෙක් එනවා. එහෙම අරගෙන එනවා. ඉතින් අහම මේක එකපාරට ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව මේක එකපාරට පිළිගන්නෙත් නැතුව මේ තැනත්තට ප්‍රතික්ෂේප කරලා නිග්‍රහ කරන්න යන්නෙත් නැතුව අන්න භාග්‍යතුන් වහන්සේ කියන පොඩ්ඩක් මේක විමසලා බලන්න. විමසලා බලන විදිය තමයි මේක කියන්නේ කොහොමද අන්න මේ ධර්මය එක්ක මේක සසඳලා බලන්න. මේ විනය එක්ක මේක සසඳලා බලන්න. ඊළඟට ශාස්ත්‍ර වූ ශාසනය එක්ක මේක සසඳලා බලන්න. ඒ සසඳීම ගැළපෙනවා නම් අන්න මේක ඒකාන්තයෙන් මනාව දේශනා කරන ලද බුද්ධ වචනයක්. ඒ වගේම මේ තැනැත්තා මේ ධර්මය නිවැරදිව දරාගත්ත කෙනෙක් කියන විශ්වාසය ඇති කරගන්න කියලා සඳහන් කරනවා. බැරි වෙලාවත් මේක ගැළපෙන්නේ නැත්තම් අන්න මෙයා මේ බුද්ධ වචනේ නෙමෙයි මේ ප්‍රකාශ කරන්නේ. ඒ වගේම මේ වැරදියට දරාගත්ත වරදවාගත්ත තැනැත්තෙක් මේ තැනැත්තා කියලා අන්න නැවත අතහැරලා දාන්න පුළුවනි. ඔන්න දෙවනි මහා ප්‍රදේශයේ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ තව ග්‍රහයෙක් එනවා මෙන්න මේ විදිය දෙයක් කියාගෙන. මොකද්ද මෙයා කියන්නේ? අසවල් ආවාසයේ යම්කිසි ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නවා කීප දෙනෙක් ගැන තමයි මේ කියන්නේ. ඒගොල්ලෝ හරිම බහුශ්‍රුතයි, ධර්මදරයි, විනයදරයි. අන්නේ භික්ෂුන් ඉදිරියේ මම මෙහෙම දෙයක් ඇහුවා. අන්නේ භික්ෂුන් ඉදිරියේ මම මෙහෙම දෙයක් පිළිගත්තා කියලා මොකක් හරි මතවාදයක් අරගෙන එනවා. එතකොට කියනවා මෙහෙම කිව්වහමත් එකපාරට ඕක පිළිගන්න යන්න එපා. ඒ වෙනුවට පොඩ්ඩක් විමසලා බලන්න. විමසන විදිය කොහමද මේ කියපු කතාව ධර්මය, විනය, ශාස්ත්‍ර ශාසනයක ගැලපෙනවද? ආ ගැලපෙනවා. ආ ගැලපෙනවා නම් හොඳයි. මේ ආපු තැනැත්තා මනාව දරාගත්ත කෙනෙක් අර කියපු දේ බුද්ධ වචනයක් කියලා පිළිගන්න පුළුවනි. බැරි වෙලාවත් ගැලපෙන්නේ නැත්තම් අන්න කියනවා මේ ඒකාන්තයේ මේක බුද්ධ වචනයක් නෙමෙයි. ඒ වගේම මේ තැනැත්තා වැරදිට දරාගත්ත කෙනෙක් කියලා ප්‍රතික්ෂේප කළා දාන්න පුළුවනි කියලා ඔන්න ඔය විදිහට සඳහන් කළා. ඊට පස්සේ ඔන්න තුන්වෙනි, ඊට පස්සේ හතරවෙනි මහපදේශයක් කියනවා අන්න මේ අසවල් ආවාසයේ මේ විදිහට ධර්මදර විනයදර භික්ෂුවක් ඉන්නවා. අයිකේන ඉන්නේ. අන්න එයා ඉදිරියේ මං අසන ලදී. එයා ඉදිරියේ මං පිළිගන්න ලදී කියලා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මොකක් හරි මතවාදයක් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ ඉදිරිපත් කරාමත් අන්න මේ තැනැත්තාට එකපාරට නිග්‍රහ කරන්න යන්නත් එපා. මේ තැනැත්තා කියපු දේ හිස මුදුනේන් පිළිගන්න යන්නත් එපා. ඒ වෙනුවට පොඩ්ඩක් විමසලා බලන්න මේ කියන කතාව මේ ධර්මය, විනය, ශාස්ත්‍ර ශාසනයක ගැළපෙනවද? ගැළපෙනවා නම් අන්න මේ තැනැත්තා හොඳට මේ ධර්මය දරාගත්ත කෙනෙක්. මේක බුද්ධ වචනේ. ගැළපෙන්නේ නැත්නම් එහෙනම් මේ තැනැත්තා වැරදවා වටහාගත්ත කෙනෙක්. මේ බුද්ධ වචනේ නෙමෙයි කියලා අන්න තමුන් මේ පෙරලා අරගන්න කියන කතාව තමයි කියන්නේ. ඒ අරන් එන එක්කෙනාව තලන්න යන්න ඕනේ නැහැ. අරන් එන එක්කෙනාට උගන්නන්න යන්න ඕනේ නැහැ. ඒ වෙනුවට තමුන් යම් කිසි පෙරීමක් කරලා තමුන් ඒ සුදුසු කොටස විතරක් දරාගන්න, බාරගන්න කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී සිද්ධ කරන්නේ. ඉතින් ඔහොම මාර්ගයක් අපිට පේනවා. එතකොට මෙතන කෙනෙක් හිතන්න පුළුවනි දැන් මේක මොකක් එක්කද සසඳන්නේ කියන්නේ? සසඳන්නේ කියන්නේ ධර්මය සමග, විනය සමග, ශාස්ත්‍ර ශාසනය සමග. එතකොට කියන්න හිතෙන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන් දැන් කොහොමද ඕක මොකද්ද මේ ධර්මය, මොකද්ද මේ විනය, මොකද්ද මේ ශාස්ත්‍ර ශාසනය කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවනි. මතුවිය යුතු ප්‍රශ්නයක් තමයි මතුනොත් අන්න ඔය ප්‍රශ්නේම උපාලි මහරහතන් වහන්සේටත් මතුවෙලා තිනවා. ඒ දවස්වල අන්න උපාලි මහරහතන් වහන්සේ ගිහිල්ලා මේක ඇහුවාම අන්න බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ අපේ පුරුදු කරන ප්‍රතිපදාවටත් බොහෝසේ ගැලපෙන ආකාරයෙන් ප්‍රකාශ කරන මොකද්ද ධර්මය, මොකද්ද විනය, මොකද්ද ශාස්ත්‍ර ශාසනය කියලා. අතින් එන්නේ ඒ දැන හැඳුන ගැනීම වටිනවා. මොකක් ගැනද මේ ප්‍රකාශ කරන්නේ, මොකද්ද මේකට හේතු වෙන්නේ කියලා අන්නේ පැහැදිලි කිරීම දැනගනින්දියොත් ඒක වටිනවා. මොකද හේතුව අන්න මොකද්ද මේ ධර්මය, මොකද්ද මේ විනය, මොකද්ද මේ ශාස්ත්‍ර ශාසනය කියන එක දැන හඳුනගෙන ඉන්නවා මේ තැනත්තා. ඒකෙන් තමයි මනින්නේ, ඒක තමයි තමුන්ගේ මිනුම් දණ්ඩ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් අම්මෝ එහෙනම් ඉතින් අවුරුදු කීපයක් ඩිප්ලෝමාවක්වත් කරන්න වෙයි මේ තියෙන ටික ඉගෙන ගන්න. එච්චර තියෙනවනේ සූත්‍ර බර ගාණක් තියෙනවා, 15,000 ද කොහෙද තියෙනවා, ඊට පස්සේ පිටක තුනක් තියෙනවා, 84 දාහක් ධර්මස්කන්ධේ තියෙනවා. ඒකෙන් 42 දාහක්ද කොහෙද අභිධර්මයේ තියෙන්නේ. ඉතින් ඔහොම දැක්කහම හිතෙනවා මේක ලාභයි, මෙතේ බුදුන් හම් වෙලා කරන එක. මේ ශාසනය මොකක් හරි ඔය කරගෙන ඉඳලා දානයක් වගේ දීලා ග්‍රීන් ටී එකක්වත් පූජ කළා. ඊළඟ ආත්මේ නැත්තම් ඊළඟ ආත්මේ කෙසේ වෙතත් ඊළඟ බුද්ධ ශාසනේ කරගත්තොත් ලාභයි කියලා වගේ හැඟීමක් මතුවෙන්න පුළුවන්. නමුත් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේගේ මෙතන පැහැදිලි කිරීමෙන් අපිට ගලප ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ පොඩි ටිකයි, ඈ නිකන් චුට්ටයි ඕනේ, නිකන් අර තොල ගෑවෙන්න පොඩ්ඩක් නිකන් ලුණු ටිකක් වගේ තමයි අවශ්‍ය ඕක. ඔය 15,000ක් එකතු වෙලා තියෙන්නේ බර ගානකට බණ කියලා මේ අවුරුදු 45 පුරාවට. එතකොට එක එක කෙනෙක්ට මේ පොඩි ෂොට් එකයි දීලා තියෙන්නේ. එනවා වැක්සින් එකක් ගන්නවා, එයා යනවා. අයියා ගැන කතාවක් නැහැ, එයා වාපහු හොයා ගන්නත් නැහැ. ඒ වෙනුවට ඒ මිනිස්සයා ඒ වැඩේ කරගෙන දෙන සමහර වෙලාවට සුළු දේශනාවක්, පොඩි දේශනාවක් එක්කෙනෙක් අරමුණු කරගෙන, පිරිසක් අරමුණු කරගෙන එල්ල කරලා ඉදිරිපත් කරනවා. ඒ පිරිසට අදාළයි එතනින් එහාට ඒගොල්ලෝ අතන මෙහෙම කියලා දිනවා, මෙතන මෙහෙම කියලා දිනවා, අතන මේ කොහොමද කිව්වේ කියලා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට බොහොම සරලත්වයක් තුල තමයි ඉක්මලා තියෙන්නේ මේ ජනමාධ්‍ය, සෝෂල් මීඩියා වගේ Facebook account එහෙම නැති එක ලාබයි. නිවනට ළඟයි වගේ ගතියක් ඇවිල්ලා තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඔක්කොම තියෙනවනේ. දැන් ඔය ඉන්ටර්නෙට් එකට ගියාම ත්‍රිපිටකේ වචනයක් සර්ච් කරාම සාස්ෘ සාධනේ කියලා ගැහුවොත් ඔන්න ඔක්කොම ත්‍රිපිටකේම තියෙන ඔය වචන ටික හොයාගන්න පුළුවන්. ඉතින් 350,000 එන්නත් ඉඩ තියෙනවා. ඉතින් එහෙව් තොරතුරු වැඩි වෙලා තියෙන ලෝකෙක අපි නිවීමක් වෙනුවට ආතතියක් දිහාවට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ දවස්වල තොරතුරු එහෙම ලැබිලා තියුනෙත් නැහැ, එහෙම හැකියාවක් තියුනෙත් නැහැ, අවශ්‍යත් නැහැ. යම්කිසි කෙනෙක් පිරිසක් එනවා, ඒ පිරිසට ධර්මයේ දේශනා කරනවා, ඒගොල්ලෝ අහනවා, ඒගොල්ලන්ට ඒ පොඩි බණපදේ ඇති. ඒකනේ ඔය හාමුදුරුවෝ එහෙම ඇවිල්ලා කියන්නේ, හාමුදුරුවනේ මම මේ යන්න පොඩ්ඩක් භාවනා කරන්න යන්න කියලා කාලයක් වනගත වෙලා වගේ, මේකින්ද මට මොනවා හරි කියන්න පුළුවන්ද බණක් කියලා අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන මෙච්චර බණ කියලා තියෙනවා මේ එක එක ප්‍රයිවට් කාර් ටැක්සි අරන් එනවා තව බණ අහන්න කියලා. ඉතින් කොහොම කොහොම හරි බැනලා එහෙම ඊට පස්සේ ආයෙනම් ඔන්න අහගන්නී කියලා මොකක් හරි බණ පදයක් කියනවා. එච්චර යාට එච්චර යඩාල. ආයෙ එක ගිහිල්ලා ආයෙ තමුන්ට ඒ තේරිච්ච විදිහට ප්‍රතිපදා වඩනවා. ඉතින් ඔන්න ඔහොම එක් රැස් වෙච්ච කන්දක් තමයි ඔය තියෙන්නේ. ඒතර කන්ද දිහා බලලා කෙනෙක් අම්මෝ මේක නම් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා හැඟීමක් අරගන්න පුළුවනි. එහෙම අරගත්තර මොකද ඒක අදාළ වෙන්නේ නැහැ ඒ තැනත්තට. අන්න පොඩි කොටසයි අවශ්‍ය, පොඩි කොටසයි අවශ්‍ය. හරියට නිකන් මේ නූතන ලෝකෙ වගේ. දැන් නූතන ලෝකෙ ඔය කම්පියුටරයක් ඉස්සරහ වාඩි වුණාම අපිට අවශ්‍ය ද්‍රව්‍ය අපි හිතමු, ආ මොකද්ද, ආ මට ෆෝන් එකක් ඕනි, ආ ෆෝන් එකක් ඕන නම් ෆෝන් ಜಾති 100ක් හොයාගන්න පුළුවනි, කෝකද ගන්නේ කියන ප්‍රශ්නේ තමයි මතුවෙලා එන්නේ. ගෙදෙට්ටම ගෙලහලා ඩිලිවර් කරනවා කිසිම ගැටලුවක් නැතුව. අන්න මේකෙන් තෝරලා දෙන්න ඕනි, තෝරලා දෙන්න ඕනි එකක්. අන්න ඉතින් මොකද කරන්නේ? ඉතින් උදේ ඉඳලා හවස වෙනකන් කල්පනා කරනවා, අරක ගන්නවද මේක ගන්නවද, මේ බ්‍රෑන්ඩ් එක ගන්නවද අර බ්‍රෑන්ඩ් එක ගන්නවද, ඒකෙත් මේ වර්ෂන් එක ගන්නවද නැත්නම් තව වෙන එකක් ගන්නවද කී කිය කල්පනා කරනවා. ඉතින් කවදාවත් සැනසීමක් නැහැ. අර ගඩොල් බාගේ ෆෝන් තියෙන කාලේ කවුරුත් ඔහොම කල්පනාවක් තියුන්නේ නැහැනේ. කල්පනාවක් තියුන්නේ නැහැ. ආ ඒ තියෙන එක ෆෝන් එකයි ඒක අරගනilla. ආ ඒක ගත්තාම ඒක ගැන ආයේ හිත කරදර ගන්න දෙයක් නැහැ. දැන් මොකද වෙන්නේ? හොඳ ෆෝන් එකක් ගත්තත් අනේ කල්පනා කරන අපරාදේ අරග තියුණා, ඒක ගන්න තියුණා, ඒකේ ෆීචර්ස් මීට වැඩිය හොඳ වෙන්නේ නැති කියලා අර ගත් එක ගැන සතුටක් නැහැ. නිකන් කසාදයක් වගේ වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි කමක් නැහැ. ඕක තමයි වැඩේ. අන්න මොකද ගොඩාක් තේරීම් අපිට දෙනහලා දීලා තියෙනවා, ළඟටම ගෙනහලා දීලා තියෙනවා. ලොකු මෙනු එකක් අපි ඉදිරියේ දිගහැරලා තියෙනවා. බොහොම පහසුවක්, බොහොම වටිනාකමක් අපිට සැලසුවා කියලා තමයි හිතෙන්නේ. නමුත් ඇත්තරම අන්න වෙන්නේ මොකද්ද? මේ වගේ තේරීම් ගොඩක් ඉදිරිපත් වෙලා එනකොට අන්න යම්කිසි පරීක්ෂණ වලිනුත් තහවුරු කරගෙන තියෙනවා ඒගොල්ලෝ. මොකද්ද? ආ මේ කෙනා කවදාවත් සතුටෙන්නේ නැහැ. මේ කෙනාගේ කවදාවත් හිතේ සැනසීමක් නැහැ. මොකද හේතුව අච්චර තේරීම් කන්දක් තියෙනවා. මෙයා තෝර ගත්තත් හිතන්නේ, කල්පනා කරන්නේ අපරාධේ මේක නැතුව ඒක තෝරන්න තිබුණා. මේකේ අඩුපාඩුවක් වෙන වෙන පමණට ඒ හිතවිලි දාමේ තව තව ප්‍රබල වෙනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඕක තමයි මේ මේ නිව් ඒජ් එක අපිට ගෙනහලා දීලා තියෙන සැනසීම ඕක තමයි. නමුත් අන්න ඒ දවස්වල අර විදිහේ එක ෆෝන් එකයි ගඩොල් බාගේ හා ගත්තා ඒක ඉච්චරයි. අය මෙතන අතර වෙන ෆෝන් එකක් ගන්න දුණා කියලා මේ කරදරයක් හිත කරදරයක් ගන්න හේතුවක් නැහැ. අනිත් එක හදිස්සිය අනතුරක් ආපු වෙලාවක ගඩොල් බාගෙන් ඇදලා ඇරියාම නිකන් ආයුධයක් තියාගෙන ඉඳියා වගේ තමයි. ඉතින් ඒ වගේ වාතාවරණයක් මේ ධර්මයටත් ඇවිල්ලා තියෙනවා කියලා කියන්න පුළුවන්. අපි හිතනවා ටැබ් එක දිගේ ඇරියාම ත්‍රිපිටක ටැබ් ධාරි. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ ඔය කොහෙද ඔය සයිට් එකකට ගියාම ඔන්න ත්‍රිපිටකයේ අටකතා සහිතව සර්ච් කරන්න පුළුවන්. ඉතින් අපි හිතනවා අධර්මය අපිට ළඟටම ගෙනහලා දීලා තියෙනවා. විනය පොතත් මෙන්න ළඟටම ගෙනහලා දීලා තියෙනවා. ශාස්ත්‍ර ශාසනය ළඟටම ගෙනහලා දීලා තියෙනවා කියලා. නමුත් නිවන නම් ළඟට ගෙනහලා දීලා නැහැ. ඒක හොඳනම් විශ්වාසයි. ඒ වෙනුවට ඒක තව තව ඈත් වෙනවා. අපි කල්පනා කරනවා මෙච්චර ධර්මස්කන්ධයක් තියෙනවා. මේකෙන් මේ විදිහේ සුළු කොටසකින් නිවන් දකින්න බැරි වෙයි. සුළු කොටසක් මේ විදිහට තොල ගාලා නම් හරියන එකක් නැහැ කියන වගේ අදහසක් ගොඩනෙන්නට ඉදිරිපත් වෙන්න පුළුවනි. කෙසේ නමුත් මෙන්න මේ ධර්මය, මේ විනය, මේ ශාස්ත්‍ර ශාසනය මොකද්ද කියන එක මෙන්න මේ උපාලි හාමුදුරන්ට හඳුන්වලා දෙනවා බුදුරජාණන් වහන්සේ. අන්නේ හැඳින ගැනීම අපි අපිටත් වටින දෙයක් කියනවා. මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද ධර්මය උපාලි කියලා තමයි ඔන්න පැහැදිලි කරන්නේ. ඊට පස්සේ කියනවා මේ යම් දහමක් අහනකොට අන්න ඒ තැනැත්තගේ හිත නිවෙනවද, හිතේ සාමය ඇති වෙනවද, ඥානය පහළ වෙනවද, අවබෝධය ඇති වෙනවද, අන්න ඒක තමයි ධර්මය. මොකක් හරි බණක් අහනකොට කෙනෙක්ගේ හිත නිවෙනවද, සාමය ඇති වෙනවද, ඥානය පහළ වෙනවද, අවබෝධය ලැබෙනවද, අන්න උපාලි ධර්මය කියලා සඳහන් කරනවා. ඊට පස්සේ විනය. විනය කියන්නේ මොකද්ද කියලා අන්න උපාලි හාමුදුරුවන්ගෙන් අහලා, විනය කියන්නේ යම් ප්‍රතිපදාවක් කරන විට හිත නිවෙනවද, සාමය ඇති වෙනවද, ඥානය පහළ වෙනවද, අවබෝධය ඇති වෙනවද, අන්න උපාලි විනය. හරි. ඊට පස්සේ කියනවා ශාස්ත්‍ර ශාසනය කියන්නේ මොකද්ද. මෙන්න මේ ධර්ම විනය දෙකේ එකතුව තමයි උපාලි ශාස්ත්‍ර ශාසනය. ඉතින් ඔන්න බලන්න හරි සරල ඩෙෆිනිෂන් එකක් බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා ධර්මයට, විනයට, ශාස්ත්‍ර ශාසනයට. ඕන එකක් එක සංසඳලා බලන්න පුළුවන්. මොනවා හරි කතාවක් අහනකොට තමුන්ගේ හිත තුළ නිත නිවෙනවාද, සාමය ඇති වෙනවාද, ඥානය ලැබෙනවාද, අවබෝධය පහළ වෙනවාද, අන්න ඒක මේ කියන බුද්ධ වචනේට ළඟයි කියලා අපිට අරගන්න පුළුවනි. ඒ වගේ මාර විදියට යම් ප්‍රතිපදාවක් වඩනකොට මේ තැනැත්තගේ තුළ විවේකයක්, සහනයක්, සැනසීමක් ඇති වෙනවාද, අන්න ඒක නිවැරදි විනය, නිවැරදි ප්‍රතිපදාව කියලා අපිට හඳුනගන්න පුළුවනි. ওই දෙකේ එකතුවක් තියෙනවාද යම් තැනක, අන්න ඒක තමයි මෙන්න මේ ශාස්ත්‍ර ශාසනය. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් අපිට මතක් කරගත්තොත් වටිනවා. නැත්තම් මේ ලෝකේ විවිධ මතවාද වෙන්න පුළුවන්. අර විදිහට අර වර්ධනය කරන්න ඕනේ, ඔය ප්‍රතිපදාව කරන්න කලින්, භාවනා කරන්න කලින් මේවා කරලා තියෙන්න ඕනේ කිය කිය ඔය එක එක්කෙනා එක එක මතවාද අරගෙන එනවා. ඉතින් ඒ අරගෙන ආවට මොකද, අන්න මේ පිළිගන්නම අවශ්‍ය නැහැ. පොඩ්ඩක් බලන්න මේ කියන කතාව හරිද, කියන කතාව හරිද, මේක මගේ හිත නිවෙන දිහාවට හැදෙර හැර හරවන එකක්ද, සාමය ඇති වෙන දිහාවට හරවන එකක්ද, ඥානය ලැබෙන දිහාවට හරවන එකක්ද කියලා පොඩ්ඩක් විමසලා බලන්න වටිනවා. අන්නේ විමසලා බලලා ඒ කතාව පිළිගන්නවද නැද්ද කියලා බලන්න පුළුවනි. මම දන්නේ මගේ ස්වභාවය තමයි එදා ඉඳලා මොන ග්‍රහය ඇවිල්ලා මොනවා කිව්වත් පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ, නිකන් එහෙම අහන්නේ නැහැ, එහෙම එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඔය විදියට මහා පෙරහැරවල් අරගෙන ඇවිල්ලා කිව්වත් එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න ඇහෙන ගතියක් තියෙනවා. ඇහෙන ගතියක් තියෙන හැබැයි ඒක නිකන් එකපාට නෙමෙයි නිකන් කිව්ව පමණින් එහෙම පිළිගන්නේ නැහැ. මොකද සංශෝධන නම් ඉතින් හැමෝගාවම තියෙනවනේ අප්පා. හැමෝගාවම තියෙනවා. දැන් මේ මේ මීටිවට පළවෙනි පාරට කෙනෙක් ඇවිල්ලා ඉඳියයි කියමුකෝ. අයාලට මේකේ අදහස් කීපයක් මතුවෙන්න පුළුවන්. මෙහෙම මෙහෙම වෙනස්කම් කරා නම් මේ වැඩසටහන මීට වැඩිය සාර්ථකව කරන්න පුළුවන්. ආයෙත් ඉතින් එහෙම යෝජනාත් ඉදිරිපත් කරන්න එන්න පුළුවන්. හොඳයි, ඉතින් නරකක් නැහැ. ඒ වුණාට මම කියනවා තවයි තව මාස කීපයක් ඔයා ඇවිල්ලා ඉන්නකෝ ඉස්සෙල්ලා. ආ මේක චේන්ජ් කරන්න කලින් ඔයා මේකට ඇවිල්ලා ඉන්නකෝ. එක දවසක් ඇවිල්ලා සංශෝධන අරන් එන්න කලින්. අන්න ඒ විදිහේ පොඩ්ඩක් තම තමුන් අන්න සනාත වෙන්න ඕනේ. තම තමුන් ස්ථාවර වෙන්න ඕනේ. ඒ කැපවීම තියෙන්න ඕනේ. එහෙම නැතුව අන්න ඉතින් අපිට සංශෝධන නම් ඉදිරිපත් කරගෙන ගිය හැකි සංශෝධනවාදීන් නම් ඉතින් කොච්චරවත් ඉන්නවා. නමුත් ඒක අර විදිහේ නිවැරදි විවේකයකට හේතු වෙන්නේ නැහැ. එක එක්කෙනා ඇවිල්ලා කියනවා එක එක මතවාද. ඉතින් ඒගොල්ලන්ගේ කතා හා ඉන්න ගියා වෙන වැඩක් කරගන්න වෙන එකක් නැහැ. හරියට අර අර තාත්තයි පුතයි අර බූරුවෙක් අරගෙන පාරේ ගියයි කියන්නේ. ඒ වගේ තමයි. මොකද්ද? බූරුවෙක් අරගෙන දෙන්නාම බූරුවගේ පිටේ නැගගෙන පාරේ ගියාලු. යනකොට ඒ කෙනෙක් හම්බෙලා ගවලු අයියෝ බලන්නකෝ මේ මිනිස්සු කිසි අනුකම්පාවක් නැති මිනිස්සු මේ 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 බූරුවට වද දෙනවයි කියලා. ඊට පස්සේ මොකද කරේ? පුතාව බූරුවගේ පිටේ තියලා තාත්තා බිමට බැස්සලු. ඊට පස්සේ තව ටිකක් කියලා යනකොට තව එකෙක් කියලා කියනලු අයියෝ මේ දරුවා බලන්නකෝ මේ තමුන්ගේ මේ පියාට කිසි ගෞරවයක් නැහැ නේ මූ මේ මේ බූරුවගේ පිටේ නැගලා ඇද්දි තාත්තා බිමින් යනවායි කියලා. ඊට පස්සේ මොකද කරේ? එහෙනම් තාත්තා බූරුව පිට නැගලා පුතා බිමින් ගියාලු. තව ටික වෙලාවකින් තව කෙනෙක් ඇවිල්ලා කියනවලු මේ මේ පියානෝ බලන්නකෝ මේ දරුවා ගැන කිසි අනුකම්පාවක් නැහැ එක පයින් යද්දි මූ බූරුව පිට යනවා කියලා. අන්තිමට මොකද කරේ? මට කතාව පොඩ්ඩක් පැටලුණා. අන්න තුන්වෙනි එක තමයි මුලින් කිව්වේ. මොකද්ද? අන්තිමට දෙන්නා මේනම් පිට උඩ නැගගත්තලු. ඊට පස්සේ බැලුවාම තව එකෙක් ඇවිල්ලා කියනවලු අයියෝ මේ මේ බූරුවා ගැන කිසි අනුකම්පාවක් නැහැ මේ දෙන්නා මේ සත්ත්ව හිංසාව කියලා. ඊට පස්සේ මොකද කරේ? දෙන්නම් බිමට බෑලා එහෙනම් බූරුවා කරෙන් තියාගත්තලු. බූරුවා දැන් තමුන්ගේ කරේ තියාගෙන ගමන් කරනවා. ඉතින් ඔක තමයි වැඩේ. අන්න මොකද වෙන්නේ? එක එක සංශෝධන. ඒවා පිළිගත්තොත් අන්න ටික 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 එක එක බූරු වැඩ කර කර ඉන්න පුළුවන්. නමුත් අදාළ වැඩේ කරගන්න හැකියාවක් නැහැ. අර කියපු විදිහට නිවැරදි දිහාවකට ගමන් කරන්න හැකියාවක් නැහැ. දීර්ඝකාලීනව ගමන් කරන්න හැකියාවක් නැහැ. ඉතින් එහෙම එක එක මතවාද පිළිගත්තට වැඩක් නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් ඒ තැනත්තට අන්න තමුන්ගේ මතවාදේ සනාථ කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ. මාසයක් දෙකක් එන්න. ඒවට ආවට පස්සේ සංශෝධන ඉදිරිපත් කරන්න. එතකොට අපි පිළිගන්නවා. මේ විදිහට වැඩකට බහැල කරන්න. බහැල කරන මිනිහාගේ සංශෝධන අපි පිළිගන්නවා. නිකන් ඇහුන්නේ නැහැ වගේ ඉඳියට පිළිගන්නවා. දැන් පහුගිය දවසකත් කෙනෙක් කතා කරා. කියනවා මෙහෙම යෝජනාවක් තියෙනවා. හරි මං එහෙම ඇහෙන්නේ නැහැ වගේ ඉඳියට හොඳයි. මේ යෝජනාව අපි සලකලා බලමු. එහෙම ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ ඒවා. මොකද අන්න වැඩේට බහැලා. ඒ වැඩේ කරලා එතන නැත්ත යම්කිසි අන්න තමුන්ව සනාථ කළා තමයි මේක කියන්නේ. එහෙම කියන කෙනෙක්ට අපි සාදරයි. අපි මේක කරලා බලමු. අපි ඒක සලකලා බලමු. අපි ඒක හොඳද කියලා පිරිසකින් අහලා ඒ ක්‍රියාවත් කරලා බලමු කියලා අන්න ඒ අවස්ථාව ගන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? අර හැරෙන හැරෙන දිහාවට යන යන දිහාවට තමයි ගමන කවදාවත් ස්ථිරව ගමනක් කරගන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ වගේ නිකන් අපිට හිතෙන්න පුළුවන් නම් මේ ශීලී නැති ගතියක් දැඩි බවක් කියලා වගේ හිතෙන්න පුළුවන්. නමුත් ඒක ලාභයි අප්පා. මොකද බොරු වලවල්වල වැටෙන ප්‍රමාණය හැටියට මේ රටේ ලෝකේ තියෙන බොරු වලවල් වල හැටියට අර විදිහේ දැඩි බවක් අර විදිහේ කියන දේ අහන්න නැති ගතියක් ලාබයි ලාබයි. ඉතින් ඔය සමහර විට අම්මලා තාත්තලා එන්න පුළුවන් ඕක පුරුදු කරලා තින්නේ. අර කං කීනි කීන් කීන් ගානකන් එක ඒවා කියලා 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 කිව්වට ගණන් ගන්න නැහැ. අපේ අම්මත් ඉතින් ඕක කියන ඉස්සර බේරන්න බෑ කියලා බේරන්න බෑ. අහන එකෙක් නෙමෙයි. ඉතින් ඒක ලාභයි. නැත්නම් ඉතින් කොහොමද පැවිද්දක් කරගෙන ඉන්නේ? බෑනේ, කරන්න බෑ. දැන් පහුගිය දවසක කොල්ලෙක් පැවිදෙන්න ඇවිල්ලා මෝ කියනවා අම්මයි ළංගි විතරයි ගෙදර. මම කෝ ඕක මට නම් කියන්න එන්න එපා ගොයියෝ. ඕක මට කියලා වැඩක් නැහැ. ඊට පස්සේ තව ටික දවසකින් කියනවා යන්න මම පොඩ්ඩක් ගිහිල්ලා ඒගොල්ලෝ ගැන බලලා එන්නම්. අංකෝ ආයෙන අපේ ගෙදරත් ගිහිල්ලා ඒකත් බලලා ඔයා ඔයා නම් දෙකටම ඒජන්ට් එකක් විදියට. මොකද ඉතින් අමාරුයි. අමාරුයි. ඉතින් පොඩ්ඩක් දැඩි බවක් ඒ විදිහේ ගතියක් කියන දේ නාහන ගතියක් ලාභයි මේ වගේ ප්‍රතිපදාවකට. එහෙම නැත්තම් හැම දෙයකටම ඔලුව පාත් කළා හැම දෙයක්ම කියන දේ අහගෙන ඉන්න ගියොත් ඉතින් අමාරුයි. ඒකින්ද අන්න ඒ විදිහේ ශක්තියක් වෙන්නත් පුළුවනි මේක. ඒ විදිහේ ශක්තියක් වෙන්නත් පුළුවනි. හැබැයි අර නිවැරදි තැනදී හිස නැවෙන්න ඕනි. නිවැරදි තැනදී ඒ විවරය හදා ගන්න ඕනි. එහෙම නැත්තම් අන යම්කිසි විදියක අපි වරදවා ගත්තා වෙනවා. ඉතින් අන්න ඒ වගේ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. මේ විදිහට මේ එක එක්කෙනා එක එක මතවාද අරගෙන එනවා. ආවට මේක සසඳලා බලන්න. සසඳීම හරිම පහසුයි. මේ කියන බණේ අහනකොට මට විවේකයක්, හිත සතුටක්, හිත නිවීමක් ඇති වෙනවා. නෑ බණ එක තියෙන වැඩේ ඒකනේ බරපතල වචන ටිකක් කිව්වා කියලා ඒක බණක් වෙන්නේ නෑ තමුන්ට තේරෙන්නේ නැහැ අනුන්ට තේරෙන්නේ නැහැ ඉතින් කියනවා අනේ සරිසෝක් බණ එයි මොකද තේරෙන්නේ නැති ඉඳලා කියන මිනිහට තේරෙන්නේ නැහැ අනේ උන්ට තේරෙන්නේ නැහැ ඉතින් හරි බග ගැඹුරු බණක් නම් කිව්වා තමයි කියලා කියනවා නිකන් අර එදා වේල උදේට කනවා දවල්ට කනවා වගේ බණක් ඇහුවොත් කියන වැඩක් නැහැනේ මේකේ නැහැනේ කිසිම ධර්ම කරුණක් නැහැනේ මේක නැහැනේ පාලි වචන ටිකක් නැහැනේ අභිධර්ම ටිකක්වත් නැහැනේ මේක කියලා කියනවා නමුත් මෙන්න මේ මිම්මට දැම්මොත් මේ මේ කියන කතාව තමුන්ගේ ජීවිතයට අදාළද මේ මේ කියන කතාව තමුන්ගේ හිත නිවීම පිණිස පිහිටනවද මේ පෙන්නලා දෙන ප්‍රතිපදාව කරගෙන යනකොට කෙනෙක්ට සැහැල්ලුවක් ඇති වෙනවද එච්චරයි අවශ්‍ය වෙන්නේ එච්චරයි අවශ්‍ය වෙන්නේ අන්න ඒ මිම් මිනුන් දණ්ඩට දාලා බලන්න ඒක මේ භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරන ලද මිනුන් දණ්ඩක් අන්න මෙන්න මේක හොඳ දෙයක් මේ මිනුන් දණ්ඩ හොඳයි කියලා මාර්ගයක් පෙන්වනවා. ආ පෙන්වුවට පස්සේ ආයෙකට ගැලපෙනවා නම් හරි පිළිගත්තා. නැත්තම් නෑ වැඩක් නෑ. ඉතින් ඔය කියන කතන්දරවලත් ටිකක් නිකන් සමහර වෙලාවට තේරෙනවා නිකන් කියාගෙන යනකොට තේරෙනවා මේක නම් බුද්ධ වචනේ වෙන්න බෑ. මොකද ඒ භාෂාවෙන්ම කිව්ව හැටි. භාෂාවෙන්ම කිව්ව හැටි සිදුවීමෙන්ම කිව්ව හැටි වෙච්ච දේම කිව්ව හැටි. ඉතින් ඒ විදිහේ දැන් හඳුන ගැනීමක් ගැන තමයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ හරිම ප්‍රායෝගිකයි. බුදුරජාණන් වහන්සේ හරිම සරලව මෙන්න මේ ප්‍රතිපදාවක් ඉදිරියේ තියාගෙන තමයි මේ ගමන පෙන්නලා දීලා තියෙන්නේ. එතකොට අපිට ওই ඉදිරිපත් වෙන දේවල් සියල්ල මේ හාස් සැසඳෙන්නේ නැහැ. සැසඳෙන්නේ නැහැ. හැම වෙලේම ප්‍රතිපදාවට තමයි ඉදිරිය තියලා තියෙන්නේ. මෙන්න මේ යෙදෙන්න. මේ අධ්‍යාපන කටයුතුනේ මේ ඉගෙනීම් කටයුතුනේ මේ යෙදෙන්න. අර නිකන් අර පොතිලා හාමුදුරන්ට කියන කතාව අහලා තියෙනවානේ. මේ ශාසනය මේ බරට වැඩ කරන කෙනෙක් බරට වැඩ කරන කෙනෙක් ලොකුවට ශිෂ්‍යන්ට ගන්නගෙන ශිෂ්‍යෝ 500 දක ඉදින්දියයි කියලා හිතෙනවා පිරිවෙනක් කරගෙන ඉඳපෝ හාමුදුරු කෙනෙක් ඉතින් කාලයකට පස්සේ යනවා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා අනේ ඉතින් වන්දනා කරලා ඉස්සරහා වාඩි වුණාම තුච්ච පොතිල ආවද කියලා අහනවා ඉතින් මේ හාමුදුරු කල්පනා කරනවා මට මේ තුච්චයි කිව්වා empty scripture කියලා තමයි කියන්නේ ඈ තුච්චයි කිව්වා මොකද මේ තුච්චයි කිව්වේ මට කියලා කල්පනා කරගෙන ඉතින් කොහොම හරි අනේ ස්වාමීන් වහන්සේ මේ දවස්වල මේ වැඩ කටයුතු ටිකක් යනවා ලොකු ශිෂ්‍යෝ ප්‍රමාණයක් ඉන්නවා අපි මේ මොහොතේ කරගෙන යනවා ගිහලා ඕම විස්තරයක් කතා කරලා ඊට පස්සේ අන්තිමට එහෙනම් මං ඉතින් ගිහිල්ලා එන්නම් හාමුදුරනේ කිව්වම තුච්ච පොදල යනවද හොඳයි හොඳයි කියලා කියනවා ඉතින් ඕක තමයි දෙන කමටහන තුච්ච ඉතින් අර දැනත්ත මග දිගට යන ගමන් කල්පනා කරනවා මට මේ තුච්චයි කිව්වා ඇයි මේ තුච්චයි කිව්වේ කීකී කල්පනා කරනවා ඉතින් මම මෙච්චර මේ වැඩ කරන කෙනෙක් මට ඇයි මෙහෙම ඉතිරි දවන්නේ කීකී කල්පනා කරනවා මෙච්චර මේ වැඩසටහන් වලට මම මේ කැපෙලා ඉන්නවා මටම ඇයි මේ විදිහට බයින්නේ කියලා කල්පනා කරනවා කල්පනා කරනවා එහෙම කල්පනා කරගෙන 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 යනකොට ඔන්න අර මේ හාමුදුරන්ට තේරෙනවා මේ තුච්චයි කියන්නේ හේතුව තුච්චයි කියන්නේ හේතුව මොකද්ද? අන්න යම් කිසි ධර්මයක් ප්‍රතිපදාවක් තමුන්ගේ හිත නිවීම පිණිස පිහිටනවාද? සාමය ඇතිවීම පිණිස, ඥානය ලැබීම පිණිස පිහිටනවාද? එහෙම එකක් නෙවෙයි මේ හාමුදුරු කරන්නේ. ඒ හාමුදුරු පිරිවෙනක් තියාගෙන කට්ටිඩු ගනුගන ඉන්නවා. හැබැයි තමුන් හිස්. තමුන්ට ඒ විදිහේ ප්‍රතිපදාවක් වඩා ගන්න පුළුවන් හැකියාවක් ලැබිලා නැහැ. අනුන්ට කියලා දෙනවා හැබැයි. අනුන්ට කියලා දෙනවා, අනුන්ට බණ කියනවා. තමුන් ඒ විදිහේ ශක්තියක් ළඟා කරගෙන නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කරනවා. හැම වෙලේම නිග්‍රහ කරනවා. ඔය ගෝපාලු රස්සාව කරන කට්ටිය මේ හරක් රැළ බලාගෙන මේ හරක් රැළ දවස පුරාවට ආරක්ෂා කරනවා. හැබැයි තමුන්ට සැනසීමක් නැහැ. දවසේ අන්තිමට ලැබෙන කෑම වේලයි දවසේ පඩියයි විතරයි ගව හිමියා තමයි නියම ප්‍රයෝජනෙ අරගන්නේ. පස්ගෝ රස ඒ තැනැත්තට කියලා ප්‍රකාශ කරනවා. ඉතින් අර එහෙම උගන්වුවට එහෙම කටයුතු කරාට අර නිකන් තමුන් වඩපු නැති ප්‍රතිපදාවක් ගැන නෙමෙයි කියන්නේ. එතකොට කියන මාර්ගේ ගොඩක් කලාවට වර්ධින්න පුළුවනි. ඒක අදාළ නොවෙන්න පුළුවනි. හරියට නිකන් අර නිකන් ඒ හංගල ගැහිල්ල එච්චර සුදුසු නෑ. මොකද ඒ යන කෙනා අතරමං වෙන්න ඉඩ තියෙනවා. ඒ අතරමං වෙන්න ඉඩ තියෙනවා. අනේ තමුන් යෙදුනා නම් යෙදුනවමනට කිව්ව හැකි. ඒ කියන කතාව හරි අවංකයි. ඒ කියන කතාව අපිට පිළිගන්න පුළුවන් කතාවක්. මොකද හේතුව ආයෙදිලා දිනවා මට මෙච්චරයි තේරෙන්නේ මෙන්න තේරෙන ටික කිව්වහම හරි ලාබයි අප්පා හරිම ලාබයි ඒ අහන කෙනාටත් සැනසීමක් කියන කෙනාටත් සැනසීමක් එහෙම නැත්නම් නොදන්න දේවල් කතා කරාන ගියාම හරි අමාරුක වැටෙනවා හරි අමාරුවක වැටෙනවා, කියන කෙනත් හරි අමාරුවක වැටෙනවා, අහන කෙනත් හරි අමාරුවක වැටෙනවා. ඉතින් එහෙම දෙයක් මෙතන තියෙන්නේ. එතකොට අර ඕකට කියනවා නිකන් අර සාතන් බන කියනවා වගේ. නේද? සාතන් බන කියනවා. මේ මේ ඒ වගේ ප්‍රශ්නයක් තමයි අතන තියෙන්නේ. අන්න තමුන් දන්නේ නැති බණක්, තමුන් නොකරපු බණක් කියනවා. මේක ජීවිතේට අදාළ වෙන්නේ කොහොමද? මේක කෙනෙක් යොදාගන්නේ කොහොමද කියන අදහස නැතුව. අන්න ඒ වෙනුවට අන්න මේ විදිහේ සරලත්වයක් පිළිබඳ කතාවක් වෙන්න පුළුවනි. මේ සරලත්වය අපිට පුහුණු කරගන්න පුළුවනි. පුහුණු කරලා ඒ කෙනාට බලන්න පුළුවන්, මම මේ විදිහට යෙදෙනකොට මට මේ විදිහේ සැනසීමක් තියෙනවද? මේ විදිහට යෙදෙනකොට මගේ හිත නිවෙනවද? මේ විදිහට කටයුතු කරගෙන යනකොට මට යම් කිසි විදියක ඥානයක් ලැබෙනවද කියන විමසීම තමයි තියෙන්නේ. ඒක කාලෙත් එක්ක තම තමුන්ට විමසලා බලන්න පුළුවනි, තම තමුන්ට ප්‍රායෝගිකව උරගා බලන්න පුළුවනි. ඉතින් ඒකයි මේ තියෙන ප්‍රතිපදාවේ වටිනකම, මේ කරන වැඩේ වටිනකම ඒක තමයි. එතකොට දැන් අපි මේ යෙදෙන ප්‍රතිපදාවත් සිහිය පුරුදු කරනවා කියලා අපි කියනවා. එතකොට ඇවිදින ගමන්, වාඩි වෙලා ඉන්න ගමන් මේ විදිහට සිහියෙන් වැඩ කටයුතු කරන්න. සිහියෙන් වැඩ කටයුතු කරන්න කියන අදහස අපි මේතනතර දෙනවා. එතකොට මේ මුළු ලෝකයක් තිබිද්දී මෙන්න මේ කමටහනකට පෙම්බඳින්න වගේ ආරාධනාවක් තමයි මෙතන තියෙන්නේ. කමටහනකට පෙම්බඳින්න කියලා අපි කියනවා. ඉතින් හා එහෙනම් මේ තැනැත්තා වාඩි වෙලා ඉන්නකොට මට හුස්මක් දැනෙනවා, ඇවිදිනකොට මේ විදියට මට පියවර දැනෙනවා කියලා ඔන්න ඔය විදියට මොකක් හරි තමුන්ට මේ කයේ දැනෙන දෙයක් කෙරෙහි අවධානයක් යොමු කරනවා. ඒ අවධානය යොමු කළා ඒක ඔස්සේ නැවත නැවත අවධානය තියන්න, හිත පවත්වන්න උත්සාහ කරනවා. පියවර දෙකක් තුනක් හතරක් පහක් එක දිගට සිහියෙන් නිරීක්ෂණය කරන්න උත්සාහ ගන්නවා. හුස්මක් දෙකක් තුනක් හතරක් පහක් එක දිගට සිහියෙන් බලන්න උත්සාහ ගන්නවා. ඔන්න විදිහට කටයුතු කරනවා. එහෙම කටයුතු කරගෙන කරගෙන යනකොට මේතනත්තර දකින්න පුළුවනි, මේ හුස්මට මේ පියවරට අමතරව මා වටා යම්කිසි චිත්‍රයක් ගොඩ නැගෙනවා. නිකන් මම කවුද කියලා හඳුන ගැනීමක් ඒ වටා සිද්ධ වෙනවා. හුස්ම තමයි බලන්නේ. මම කවුද කියලා බලන්න ගියාට එහෙම පේන්නේ නැහැ. ඒ වෙනුවට හුස්ම බලන්න කියලා තමයි කියන්නේ. අර විදිහට නීරස අරමුණක තමයි හිත තියන්නේ. නීරස අරමුණක් හිත බඳින්නේ නැහැ. එතකොට ඒකේ හිත තියපු ගමන් මොකද වෙන්නේ? අන්න වෙන දිහාවස් වලට තමයි මේ හිත ඇදිලා යන්නේ. ඒතර මේ තැනත කම්ප්ලේන් කරනවා, අයියෝ හිතවිලි එනවා, අයියෝ ගෙදර දොරේ ප්‍රශ්න එනවා, අයියෝ තරහ එනවා, අයියෝ රාග එනවා කියලා එක එකව කියන්න පුළුවන්. ඒ කිව්වට කමක් නැහැ. නැවත නැවත ඔය වැඩේම කරන්න, හුස්ම බලන්න. නැවත නැවත ඔන්න ඔය පියවර වලට අවධානය දීලා ගමන් කරන්න කියලා කිව්වට මොකද මේ තැනත්තට ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ හුස්ම කේන්ද්‍ර කරගෙන, මෙන්න මේ පියවර වලට දැනෙන දැනීම කේන්ද්‍ර කරගෙන තමුන් පිළිබඳ චිත්‍රයක් ගොඩ නැගෙනවා. තමුන් පිළිබඳ චිත්‍රයක් ගොඩ නැගෙනවා. මම මොන වගේ කෙනෙක්ද, මගේ ස්වභාවය මොන වගේද කියන චරිත ස්වභාවයක් අඳුන ගැනීමක් වගේ දෙයක් වෙන්න පුළුවනි. මට එන්නේ මේ වගේ සිතුවිලි, මම මේ වගේ කෙනෙක්, මේවා තමයි මට ප්‍රශ්න කියලා මේ තැනත යම්කිසි හඳුන ගැනීමක් සිද්ධ කරනවා. ඔන්න එක වෙලාවට මගේ හිත තැම්පත්, තව වෙලාවකට මගේ හිත කලබලයි. ඔය විදිහට හඳුන ගැනීමක් සිද්ධ කරනවා. එක වෙලාවකට බොහොම උනන්දුවෙන් වැඩ කටයුතු කරනවා, තව වෙලාවකට මම හරිම කම්මැලි ස්වභාවයකින් වැඩ කටයුතු කරනවා. එක වෙලාවකට හිතවිලි බහුලයි, තව වෙලාවකට හිතවිලි බහුල නැහැ. එක වෙලාවකට රාගෙන් ඇවිස්සලා, තව වෙලාවකට රාගෙ නැහැ. එක වෙලාවකට ද්වේෂයෙන් ඇවිස්සලා, තව වෙලාවකට එහෙම නැහැ. කිකිය ඔන්න ඔය විදිහට තමුන් පිළිබඳවම අධ්‍යයනයක් මේතනත්තට දකින්න පුළුවනි. මේතනත්තට ඒ අවස්ථාව ගැළපිලා එනවා. ඉතින් ඒ දේ නැවත නැවත සිද්ධ කරන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. ඒ දේ නැවත නැවත සිද්ධ කරනකොට මේ පුද්ගලයාට දකින්න පුළුවන් අන තමුන්ගේ හිත තුළ සාමය ඇති වෙනවා. තමුන්ගේ හිත තුළ නිවීමක් ඇති වෙනවා. තමුන්ගේ හිත තුළ යම්කිසි අවබෝධයක් ඇති වෙනවා. අන්න ඒක කරන්න වැඩි කල් යන්නේ නැහැ ඇත්තටම. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මම විනාඩි 10 15 වගේ මේක ටික ටික පුරුදු කරා. හැමදාමත් කරේ නැහැ හාමුදුරනේ, හැමදාම කරන්නත් බැරි වුණා. නමුත් මං මේ විදිහට කාලයක් තිස්සේ ටික ටික පුරුදු කරා. දැන් මට තේරෙනවා අන්න පුරුදු කරන දවසට මම ජීවිතේට හොඳට මුහුණ දෙනවා. කායික එක්කෙනා දොස් කිව්වට එක එක කරදර බාධක ආවට මම එච්චර පීඩාවක් වෙහෙසක් ගන්නේ නැහැ. මට ඒවා සුදුසු විදියට කටයුතු කරන්න පුළුවන් ඒ අවස්ථාවට සුදුසු විදියට කියලා ප්‍රකාශ කරනවා. ඒ වගේම පුරුදු නොකරපු දවසට මට තේරෙනවා මම ඇවිස්සිච්ච ගතියකින් ඉන්නවා. මම හරි කලබලයි. මම අර වගේ ප්‍රශ්නවලදී අන්න ඉදිරියට පැනලා වරද්ද ගන්නවා කියලා අන්න තමුන් පිළිබඳ අධ්‍යයනයක් තමුන් පිළිබඳ මේ විදිහ විමසීමක් තමයි මේ තැනත්තා කියන්නේ. අන්න මොකද්ද පුරුදු කරපු දවසට හිතේ සාමය තියෙනවා. පුරුදු නොකරපු දවසට සාමය නැහැ. ඉතින් එපමණකුත් ඇති මේ වැඩේ හරි කියලා තමුන්ටම තේරුම් ගන්න පුළුවන්. දැන් ඔය අත්දැකීම කාටවත් බොරු කරන්න බෑනේ. කාටවත් බොරු කරන්න බෑ. මොකද මං කිව්වට මං කිව්ව එකක් නෙමෙයි ඔය පිළි අරගෙන තින්නේ. ඈ තමුන් ගිහිල්ලා පුරුදු කළා හඳුනගත්ත දෙයක්. ඒතකොට ඒ වගේ අත්දැකීමක් කාටවත් බොරු කරන්න බෑ ආපහු. අන්න ඒ හඳුනගත්ත විදිහ තමයි මේ කියන්නේ. ඊට පස්සේ කියනවා තව වෙලාවට පුරුදු කරපු දවස්වලට පුරුදු කිරීමේ ආනිසංසයක් විදිහට මට ගොඩක් වෙලාවට තරහා වගේ යන වෙලාවට මේ විදිහ මම වැරද්දක් කරන්න යන වෙලාවට මේ විදිහ මට වරදින වෙලාවට මට ටක් ගාලා අහුවෙනවා. අන්න ඒකෙන් මට ඒ දැන ගැනීම තුලින් ඒ හඳුන ගැනීම තුලින් මට ඒකෙන් ගැලවිලා එන්න පුළුවන් ශක්තියක් ලැබිලා තියෙනවා කියලා සඳහන් කරනවා. අන්න කලින් නොතිබුණු ප්‍රඥාවක් පහළ වුණා. ප්‍රඥාව කියන්නේ ඕක. ප්‍රඥාව කියන්නේ නිකම් මේ පොතපත පාඩම් කිරීලවත් මුකුත් නෙමෙයි. ඒක ලැබෙන්නේ අල්ල ගැනීම තුලින් නෙමෙයි අතහැරීම තුලින්. අපි හිතනවා මේ දේවල් ගොඩ ගසා ගැනීමෙන් කියලා. නෑ. දේවල් ගොඩ ගසා ගැනීමෙන් ලැබෙන්නේ දැනුම, knowledge. ප්‍රඥාව කියන්නේ දේවල් අතහැරීමෙන් ලැබෙන දෙයක්. අතහැරනවා කියන්නේ මේ භෞතිකව අතහරිනවා නෙමෙයි. හිත තුල අතහැරීම තුලින් ලැබෙන දෙයක් තමයි ප්‍රඥාව. හිත තුල කෙනෙක් අතහරින අතහරින එයා වර්තමානයේ වැඩි වැඩියෙන් ජීවත් වෙනවා. වර්තමාන වැඩි වැඩියෙන් ජීවත් වෙන්න එයාගේ ප්‍රඥාව වැඩි. මොකද එයා අන්න මේක පිළිබඳ කිටි කිටි අවධානකින් ඉන්නේ. අන්න ඒ ගැළපෙන අවස්ථාවට සුදුසු විදිහට කටයුතු කරන්න ඒ තැනට පුළුවනි. අන්න ඕක තමයි නියම ශක්තිය. අන්න යම් කිසි කෙනෙක් ඒ අවස්ථාවට සුදුසු විදිහට කටයුතු කරනවා. ඒ අවස්ථාවට ගැළපෙන විදිහට කටයුතු කරනවා. අර මහෞෂධ පණ්ඩිතයාගේ කතාවේ අර මැණිකේ කතාවේ මැණිකේව හොයාගත්තේ කොහමද? ඒ සුදුසු විදිහට ඒක ගැන ඒ අවස්ථාවට මුහුණ දීලා. එහෙම නැතුව ඕක ඉතින් පොතක ඉගෙන ගත්තා කියලා වැඩක් නැහැ නේ. ආලෝකය මේ විදිහට පරාවර්තනය වෙනවා කියලා ඉතින් සයන්ස් පොතේ නම් තියෙනවා තමයි. තිබ්බට මොකද ඕක කල්පනා වෙන්නේ නැහැ එතෙන්ට ගියාම. ඉතින් ඒක තමයි වැඩේ. අන්න ඒ විදිහේ ප්‍රඥාවක් ගැන තමයි කියන්නේ. එතකොට මේ ලියපු තැනත්තා කියනවා මොකද්ද? මම මේ වගේ ප්‍රශ්න මට මතුවෙනවා. වෙනදාට මම මේ විදිහට කටයුතු කරනවා. දැන් මම මේ විදිහට කටයුතු කරනවා. එකම ප්‍රශ්නේ. අන්න වෙනදාට ශක්තිය අපතේ යද්දී අද ශක්තිය ඉතුරු වෙනවා. වෙනදාට මිනිස්සු තරහ වෙද්දී අද මිනිස්සු තරහ නොවි පවතිනවා. නොය විදකේ වෙනස තමයි ඔය කියන්නේ. අන්න ඥානයක් පහළ වුණා කියලා අපිට කියන්න පුළුවන්. ප්‍රඥාවක් පහළ වුණා කියලා අපිට කියන්න පුළුවන්. ඔන්න ඒ විදිහේ ශක්තියක් අපි තුල නැවත නැවත ජනිත කරවන්න අපිට පුළුවනි. ඒ විදිහේ ශක්තියකට අපිට නැවත නැවත ආවඩන්න පුළුවනි. ඒ ආවඩීම තමයි මේ ප්‍රතිපදාව. ටිකෙන් ටික සිය පුරුදු කරමින් ඉදිරියට යනවා. යනකොට තේරෙනවා කලින්ට වැඩිය පේනවා. කලින්ට වැඩිය දැනෙනවා. හොඳයි දැනෙන එක. හොඳයි පේන එක. ඔය නිකන් අර නිර්වින්දනය වෙලා ඉඳලා වැඩක් නැහැ. ඔය නිකන් ඔය නිින්දෙන් ඇවිදලා වැඩක් නැහැ. ඉතින් කියනවා අර නිකන් කනට ගහලා කියනවා වගේ කියනවා ඔය නිින්දෙන් ඇහැරියල්ලා. ඔය නිර්වින්දනය වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ඕකෙන් නැගිටපල්ලා. නැගිටලා මේ ප්‍රകൃතියට මේ වර්තමානයේට මේ ජීවිතයට අවදි වෙලා. හැබැයි ඒක අමාරුයි ඉතින්. අවදි වුණාම ඉතින් ප්‍රසන්න ගතියක් දැනෙයි කියලා හිතන්න අමාරුයි. ඉස්සර අපේ ඉස්කෝලේ යාලේ කියන්නේ ප්‍රසන්න කියලා. හැබැයි ඉතින් ප්‍රසන්න ගතියක් නැහැ. ප්‍රසන්න වුණාට ඉතින් ඒ වගේ ප්‍රසන්න ගතියක් දැනෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. එහෙම ප්‍රසන්න ගතියක් දැනෙන්නේ නැහැ. හැම වෙලේම කටුකයි. මේ යථාර්ථය කියන එක කටුකයි. ඒකනේ මිනිස්සු මෙච්චර මුලාවක් පිටිපස්සේ යන්නේ. මෙච්චර මුලාවකට කැමති ඒකයි. පොඩ්ඩ අමතක කරලා ඉන්න ඕනේ. මට මේ ප්‍රශ්න වලට මූණ දීලා යදෙන්න බෑ. අන්න පොඩ්ඩක් නිකන් අර ගිහිල්ලා පොඩ්ඩක් නඟලලා කරලා එන්න ඕනේ. එතකොට පොඩ්ඩක් ඔන්න හරියනවා. ආපහු තව සතියකින් විතර අර ගායම එනවා. ආපහු ගිහිල්ලා දඟලලා එනවා. ඉතින් කවදාවත් ඔය ස්ථීරසාර විසඳුමක් නෙමේ. මොකද අද ගාපු ෂොට් එක නෙමේ, අනිත් දවසේ ඒ සූස්තිය ගන්න ඊට වැඩි වැඩි ෂොට් එකක් ගහන්න ඕනේ. ඊට පස්සේ තදී ඊටත් වැඩි ෂොට් එකක් ගහන්න ඕනේ. ඉතින් කොහෙන් ගිහලා නතර වෙයිද කියලා විමසලා බැලීම වටිනවා. ඉතින් මේ කටුක නමුත් යථාර්ථයකට අවදි වුණොත් ඒ යථාර්ථය තුළ මෙන්න මේ කී විදිහේ සැනසීමක් මේ තැනැත්තට හොයාගන්න පුළුවනි. එහෙම නැත්නම් අර මුලා වඳුර තුලින් අර විදිහේ වැරදි කර කර ගමන් කරන්නේ, ඉතින් ඕන තරම් හැකියාව තියෙනවා. ඒක සඳහා ඕන තරම් කලුත් තියෙනවා. ඒක ගැන බය වෙන දෙයක්වත් නැහැ. දැන් ඊයේ පොඩි සිදුවීමක් වුණා. මොකන්ද වැඩක් කර කර ඉඳියා. ඉතින් ඒකෙක් ඉඳියා ඌ කෑ ගහලා කියනවා, ආ නේ ස්වාමීන් වහන්සේ මේ කොළපාට ගෝනුසෙක්. ඔය මං ගෝ කො කොළපාට ගෝනුසා කියලා. බලනකොට ඌගේ කොළද කළුද කියලා හොයාගන්න බැරි වෙන ඌව චොප්ප කළා. ඌව චොප්ප කළා ඉවරලා කියනවා කොළපාට ගෝනුසෙක්. ආ මං ගෝ චොප්ප කරාද? ඕනේ ස්වාමීන් වහන්සේ කෑවොත් එහෙම. කෑවොත් එහෙම. ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා එතෙන්ට ඇවිල්ලා කියනවා, අයියෝ සිල් සමාදන් වෙලා ඉන්න කෙනෙක් නේද? දැන් මේ මෙයා සීලය සමාදන් වෙලා ඉන්නව නේද කියලා. දැන් එයා අනිත් පැත්ත මතක් කරලා දෙන්න උත්සාහ කරනවා. ඈ වැඩක් නැහැ. වැඩක් නැහැ. ওই දෙකම නිකන් අන්ත දෙක. ওই දෙකම පෙනල වැඩක් නැහැ. සීල් රකින්න එක හොඳයි. නමුත් අර මිනිස්සගේ මානසිකත්වයට කැවොත් එහෙම කියලා ඉතින් කිව්වා පමණින් මේ එතනින් එහාට ඒක ගැන සීල ගැන කතා කරලා වැඩක් කරලා නැහැ නේ. එහෙම වැඩක් නැහැ. එයාගේ සී කල්පනාවක් එහෙම අවදියක් එයාට නැහැ. මේ ගෝනුසා දැක්කට පස්සේ ගෝනුස්සාව මග ඇරලා මම සීලයක් සමාදන් වෙලා ඉන්නවා කියන අවදි භාවයක් එන තරම් ඒ මනස දියුණු නැහැ. ඉතින් එයාට ওই සීලය පිළිබඳ බණ කියලා වැඩක් නැහැ නේ. බණ කියලා වැඩක් නැහැ. මං ඉතින් ඒ මුකුත් නොකිය අයියෝ කැලේට හිටපු එකම කොළපාට ගෝනුස්සාද දන්නේ නැහැ කියලා නතර වුණා. ඊට වැඩි හට කියලා වැඩක් නැහැ. අනේ අර මනුස්සයා ඇවිල්ලා අයියෝ දැන් ඔය අට සීල සමාදන් වෙලා නේද ඉන්නේ කියලා. ඔන්න ඉතින් ලෝකෙ මට්ටම් කිරිල්ල. ඉතින් ඔය අන්ත දෙකක් වගේ තමයි, එක්කෙනෙක් අර විදිහේ කටයුතු කරද්දි තව කෙනෙක් මේ විදිහට කටයුතු කරනවා. ඉතින් ඔය දෙපැත්ත තමයි තියෙන්නේ. ඔය දෙපැත්තේ අතරින් යන ගමනක් සමබරතාවයක් තමයි හදාගන්නේ. ආ මම ගැන අවදි. මම ගැන අවදි වුණාම මොකද වෙන්නේ? මම ගැන අවදි වුණාම අර විදිහේ දෙයක් ඉදිරිපත් වුණත්, අර විදිහේ කලබල ගතියක් ඉදිරිපත් වුණත් ඒ කලබලේ අතරේ තේරෙනවා, ආ මෙහෙම වැඩකුත් පිටිපස්සෙන් යනවා. කොළපාට ගෝනුස්සෙන් නම් ඉන්නවා තමයි. හැබැයි මම අටසිල් සමාදන් වෙලා ඉන්නේ. මේ අකා මේකව චොප්ප කරලා මරලා නම් තමයි. හැබැයි කියලා වැඩක් නැහැ. අන්න මොකද වෙන්නේ? දකින දෙයට අමතරව, හරි ඉදිරිපත් වෙන දෙයට අමතරව ඊට ඒක විනිවිද දකින සිහියක් පිටලා තියෙනවා. ඉතින් ඔක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ ගහ හරහා කැලේ දිහා බලන්න. ගහ තමයි ප්‍රමුඛ. ගහ තමයි ඉදිරිපත් වෙන්නේ. ගහ තමයි මේ අපේ අවධානය අරගන්නේ. නමුත් ඒක පිටිපස්සේ කැලයක් තියෙනවා. ඒක පිටිපස්සේ කැලයක් තියෙනවා. ඒ කැලේට තියෙනවා හැකියාව ඒ වගේ ගස් 10000 ගණනක් හදන්න. 10000 ගණනක් හදන්න අන්න හැකියාව තියෙනවා. දැන් පහුගිය දවසක කෙනෙක් පැල හිටවන්න ඕනේ ස්වාමීන් වහන්සේ, මේ ගිනි කැලෑවේ තව පැල හිටවන්නලු. ඉතින් මම මොකද කරේ? ඇටඹ ගහක් යට තිබුණා පැල 1000ක් විතර පැල වෙලා. අන්න ඒකේ ෆොටෝ එකක් ගහලා ආවා. ඔන්න ඊට ඒවා නෙළුම් රෝග නැහැ, සුපිරියට හිටවලා තියෙනවා. බලන්න ඇටඹ බෝධියක් කියලා. ඊට පස්සේ ඔන්න ඉතින් පොඩ්ඩක් ඒ පස්සේ විසඳිලා ගියා. ඉතින් ඔක තමයි වැඩේ. අන්න ඒ විදිහේ විභවයක් ඒ කැලෑවේ තියෙනවා. එතකොට ගහ අදිහා බැලුවට ඒ වගේ ගස් 10000 ගණනක් එයාට හදන්න ශක්තියක් තියෙනවා. ඔය වැස්ස කාලේට අන්න කැලේ එනවා කුටියට. හොයාගෙන එනවා, ගා නැගිගෙන එනවා. ඉස්මතු වේගෙන එනවා. ඉතින් පොඩක් තලලා පසුබැස්සට මොකද ආපහු එනවා. ඉතින් ඕක තමයි වැඩේ. අන්න එයාට ඒ ශක්තිය තියෙනවා. එයාගේ ළඟ ඒ විභවය තියෙනවා. ඉතින් අපි ගහ දිහා බලලා මුලා වුණාට වැඩක් නැහැ. ඒ වගේ 10000 ගණනක් එයාට හදන්න පුළුවනි. අන්න ඒක නිසා කෙනෙක් කරන්නේ මොකද්ද? මෙන්න මේ නිවැරදි සිහියක් තුලින් මේක විනිවිද දකින්න තමයි උත්සාහය. මේ වගේ ප්‍රශ්න එනවා, ප්‍රශ්න වලට අහු වෙලා ඒ විදියට ඉමෝෂනල් වෙලා ඒව ඔස්සේ යන්න පුළුවන්. නමුත් නොයා ඉන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. මේ විදියට කෙනෙක් මේ වගේ දොස් කිව්වහම යායක ගැටෙන්න පුළුවන්. හැබැයි නොගැටි ඉන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. අනේ ඉතින් කියනවා මොකද්ද? මේ යාළුවා මට බැනලා මැසේජ් එකක් දාලා තිබුණා. ඔයා මේ වගේ වැඩ කරනවා නම් මේ මගේ කොල්ලා එක කතා කරනවා නම් මට ඉස්සෙල්ලා කලින් කියලා ඉන්න. ඔයා කෙලින්ම කෝල් කරන්න යන්න එපා කියලා මැසේජ් එකක් දාලා දුන්නා. ඉතින් මම වෙන්දට නම් ඇයි මට මේම කිව්වේ? මම මේ වැඩකටනේ කතා කරේ කියලා ඔහොම පිළිතුරු බඳිනවා. මම අද බොහොම ස්තුතියි දැන්නුවට කියලා නතර වුණා. අන්න අර විදිහේ පිළිතුරක් බැන්දා නම් ඕන දවස් ගණනක් ඇදී ඇදී යන ප්‍රශ්නයක් ගැටලුවක් තියෙන තියුණා, වෙහෙසක් ගන්න තියුණා, යාළුවා තරහ කර ගන්න තියුණා. නෑ එහෙම නොකර නිකන් ගොඩින් බේරගෙන වෙන පැත්තකට දාගෙන යනවා, ගමන යනවා. ඉතින් ඒ විදිහේ ශක්තියක්, ඒ විදිහේ හැකියාවක් අපි අපිට වැඩි දුර නෑ. වැඩි දුර නෑ, අර විනාඩි 10 15 පුරුදු කළා මේ කියන්නේ. හරියට ආයෝජනයක් කරා නම් කොහොම දේවල් කියයිද? එහෙම කරන්නේ නැතුව මේ කියන්නේ. ඉතින් ඔක තමයි වැඩේ. අන්න ඒ විදිහේ තමුන් පිළිබඳ විමසීමක් කරන්න. තමුන් පිළිබඳ සිහියක් පිහිටව ගන්න. ඒ සිහිය පිහිටව ගන්නකොට, ඒ විමසීම කරනකොට ටිකෙන් ටික ටිකෙන් ටික අන්න අපිට යම් කිසි විදියක සහනයක්, විවේකයක්, සාමයක්, නිවීමක්, ඥානයක් පහළ වෙනවා. ඔය ඥානය කියන වචනේ නිකන් අර බර කරලා අරගන්න එපා, වැරදියට ගන්න එපා. ඥානය කියන්නේ අන්න අර මං කිව්වේ අර වගේ අවස්ථාවක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ප්‍රඥාවන්තයෙක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මෝඩෙක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. ඔය දෙක අතර වෙනස තියෙන්නේ. ඔය දෙක අතර වෙනස තියෙන්නේ සුදුසු විදියට සුදුසු ආකාරයෙන් කටයුතු කරනවා. මෙහෙම ඉරක් ඇඳලා මේ විදිහටම කටයුතු කරන්න ඕනේ කියලා එහෙම එකකුත් නැහැ. ඒ වෙනුවට ඒ අවස්ථාවට සුදුසු ආකාරයෙන්, අවස්ථාවට සුදුසු ආකාරයෙන් කටයුතු කරනවා. ඒ වෙලාව එච්චරයි. අන්න ඒ විදිහේ ඒ මොහොතක් මොහොතක් ජීවත් වෙන, මොහොතකට මොහොතකට මුහුණ දෙන ශක්තිය තමයි මේ කියන්නේ. ප්‍රඥාව යනුවෙන් හඳුන්වන්නේ ඒ දේ. ඒක ලැබෙන අතහැරීම තුලින්, අල්ල ගැනීම තුලින් නෙමෙයි, අර පොත්පාඩම් කිරීම තුලින් නෙමෙයි. ඒ වෙනුවට මේ තැනත්ත අවදි, වර්තමානයට අවදි. ඒ අවදි බව තුලින් තමයි ඔය කියන විදිහේ ප්‍රඥාවක් මතුවෙලා එන්නේ. ඒ මතුවෙන ප්‍රඥාව තුලින් තමයි අන්න ටිකෙන් ටික ටිකෙන් ටික මේ හිත නිවෙනවා. හිත තුල විවේකයක් ඇති වෙනවා. අර විදිහේ අන්න අවබෝධයක් ලැබෙනවා. ඉතින් ඒක අපි අපිට වැඩි දුර නැහැ, පොඩ්ඩක් පුරුදු කරලා බැලුවොත් අන්න තේරෙනවා මගේ ඇතුළත මේ විදිහේ ක්‍රියාවලියක් යනවා. සමහර වෙලාවට කියනවා මට තේරෙනවා මොනවදෝ වෙනවා කියලා. හැබැයි මට මොනවද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒකත් බොහොම වටිනා ප්‍රකාශයක්. මොකද දැන් තේරෙනවානේ මොනවදෝ වෙනවා කියලා. කලින් ඒක තේරුණෙත් නැහැනේ. කලින් ඒක තේරුණෙත් නැහැ. විතක කියනවා මෙන්න මේ විදිහට මේ හිත තුල මෙන්න මේ විදිහ අත්දැකීමක් මම පොඩි මොහොතකට මට දැක්කා. මේ විදිහ දෙයක් මට දැනුණා. මේ විදිහ මොහොතකට වගේ තමයි මට ඒක දැනුනේ. නිකන් අමුතු හිස් බවක් වගේ, සියල්ල නැති වෙ ගියා වගේ මොහොතකට දැනුණා. ඊළඟ මොහොතේ මගේ ඇස් දෙක ඇරුණා. අර අත්දැකීමේ තියෙන ප්‍රබලතාවයටම මම ටක් ගාලා ගැස්සিলা වගේ මගේ ඇස් දෙක ඇරුණා. මොකද්ද මේ කියලා අහනවා. ඉතින් අර කලින් නොදැකපු පැති තමයි, කලින් නොපෙනිච්ච පැති තමයි ඔන දකින්න ලැබෙන්නේ. ඒ වගේ දේවල් අහනවා. සමහර වෙලාවට හිතවිලි, ඒ වගේ චිත්‍ර රූප වගේ නිකන් මෙන්ටල් ඉමේජස් කියලා කියන්නේ. ඒ වගේ දේවල් නිකන් නන්නාඳුනන දේවල් වගේ දේවල් එහෙ මෙහෙ ගලාගෙන යනවා. එතකොට කෙනෙක් කල්පනා කරනවා මෙහෙම දේවල් එන්න පුළුවන්ද, මේ මොකද්ද මේ දේ කියලා. ඔය විදිහේ ප්‍රශ්න ගන්න පුළුවන්. ප්‍රශ්න ඇගුවට මොකද, මේක නැවත නැවත බලනකොට මේ තැනතර තේරෙනවා. නිකන් අර වමනියක් යනවා වගේ දේවල් ඇවිල්ලා ඇවිල්ලා ගමන් කරනවා. ඒවට අපි අර්ථකථන දෙන්න ඕනේ නැහැ. මේ ඥාතියෙක්ගේ මූණක් මලගිය අත්තා තමයි මේ කියලා අර්ථකථන නොදී පොඩ්ඩක් බලා ඉඳියොත් ඒකත් තව වමනී කොටසක්ම තමයි, අර වමනී කැලක්ම තමයි. ඉතින් ඔය විදිහට යනකොට ෂණිකව සමහර විට හිත හිස් වෙලා ගියා වගේ, ෂණිකව සමහර විට අර විද්‍යාවේ විවේකයක් ලැබුණා වගේ අන්න කෙනෙක් අත්දකිනවා. ෂණ මාත්‍ර, ෂණයකට විතරයි. නමුත් අන්න ඒක වටිනා අත්දැකීමක්. මෙතන තවදි වෙලා විමසන මොකද්ද මේ? කවදාවත් දැක්කේ නැහැ, කවදාවත් මේ විදිහ දෙයක් අත්දැකලා නැහැ. මොකද්ද මේ? අන්න වටිනා අත්දැකීමක්. තව තව මේක පරීක්ෂා කරන්න වටිනවා. තව තව මේක පිළිබඳ විමසලා බලන්න වටිනවා. මොනවදෝ දෙයක් වෙනවා, මොනවදෝ දෙයක් තියෙනවා, මොකද්ද මේ කියන හොයා ගැනීම වටිනවා. ඒකට කියන්නේ foreshadowing, foreshadowing in life. සාමාන්‍ය චිත්‍රපටි වල එහෙම දිනන foreshadowing කියලා කතාවක්. මොකද්ද චිත්‍රපටියේ අවසානයේ මෙන්න මේ විදිහේ සෝකාන්තයක්. සෝකාන්තයක් තමයි තියෙන්නේ. හරි, එතකොට බලන කට්ටියට හිතෙන්නේ මේක සුකාන්තයක් කියලා වගේ හිතෙන්න පුළුවන්. එතකොට ඕමම බලාගෙන බලාගෙන යනකොට මුල හරියේ යම් කිසි නිකන් සොහොන් ලකුණු ටිකක් තියෙනවා. හැබැයි ඒ සොහොන් ලකුණු අපි මග හරිනවා. අපි ඒවට ඇහැ වහනවා. මොකද අපි සුකාන්තයක් තමයි මේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තු වෙන්නේ නැවත නැවත උත්සාහ කරන්නේ ඒක ළඟා කර ගැනීමම තමයි. නමුත් අන්න මේකෙ තියෙන්නේ සෝකාන්තයක්. එතකොට අර අර සොහොන් ලකුණු පෙනුනට මොකද මේ කෙනා මේක අහන්න සූදානම් නැහැ. මේක දකින්න සූදානම් නැහැ. මොකද එයාට පේන්නේ අහන්න සූදානම් දකින්න සූදානන් ටික විතරයි. එයාට ඇහෙන්නේ එයා අහන්න සූදානන් ටික විතරයි. එතකොට මෙයා එක අහන්න සූදානන් නැහැ, මෙයා එක දකින්න සූදානන් නැහැ. ෆෝ ෂැඩෝවින් නම් තියෙනවා තමයි හැමතැනම. ජීවිතේ පුරාවට තියෙන එක, චිත්‍රපටි පුරාවට තියෙන එක. නමුත් දකින්නේ නැහැ. අන්තිමට කියනවා අයියෝ සෝකාන්තයක් මේ වගේ මූවී එකක් ඇයි මට රෙකමන්ඩ් කරේ, මම දන්නව නම් මේක බලන්නෙත් නැහැ කියලා. ඉතින් ඒක තමයි ජීවිතය ගැනත් කියන්න තියෙන්නේ. අන්න මේක මම දන්නවා නම් මේක මේ බාරගන්නේ නැහැ. ඇත්තටම බාරගන්නේ නැහැ. මොකද හේතුව මේකේ තියෙන්නේ සෝකාන්තයක්. සෝකාන්තයක් තියෙන. ඒකනේ ඉඳලා බලන්න, නිකන් ඉඳලා බලන්න තව ටික කාලයක්. ඉන්නකොට ඉන්නකොට තේරෙන ඔන්න ඉඳපු යෝන් එක 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 මැරිලා යනවා. ඈ ඊට පස්සේ මගේ කියලා යම් කිසි ශරීරයක් තුනන නම් ඒක ටික 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 දිරලා යනවා. ඊට පස්සේ මොන මොනවා හරි තව අල්ලගත්ත වටිනා කියන දේවල් ටිකක් තුනන නම් ඒ ටිකත් විනාශ වෙලා යනවා. මොන මොනවා හරි සංකල්ප අදහස් වගේ දේවල් තිබුණා නම් ඒවත් බිඳිලා බිඳිලා යනවා. අන්තිමට ওই වයසක ගිය ඇත්තෝ ඉන්නේ නිකන් පණ වැටේ තියනවා තාම, හැබැයි මලා වගේ. එයා මොකද එයාගේ සංකල්ප ලෝකේ මැරිලා ඉවරයි දැනටම. එයාගේ ලෝකේ මැරිලා ඉවරයි. කය පණ තියනවා, නමුත් ලෝකේ මැරිලා ඉවරයි. ඉතින් මොකද කරන්නේ? උදේ ඉඳලා හවස වෙනකන් සමහර විට පට්ට ද්වේෂයෙන් තමයි කටයුතු කරන්නේ. වට පිටා ඉන්නේ උන්ගේ ජීවිතය එපා කරන තරමට ද්වේෂයක්. කුණු අරප කෑ ගානවා, සුචි ගානවා, රීලා ගාගෙන, බිත්තිවල ගාගෙන ඔහොම තමයි කටයුතු කරන්නේ. මොකද අර අර ඉතුරු වෙච්ච ද්වේෂේ තමුන්ගේ ලෝකේ මැරිලා ඉවරයි. අන්න මේ කය තව පවතිනවා, උෂ්මතාව වැටෙනවා. ඉතින් මොකද කරන්නේ? අර මේ මලා වගේ තමයි, මලා වගේ තමයි. ඉතින් ඔන්න නියම ප්‍රകൃතියට ගිහිල්ලා වැටිලා තියෙනවා. හරි කනගාටුයි. ඉතින් ඒ වෙලාවට කොරණ දෙයක්වත් නැත. ඒ වෙලාවට ගොඩ යන්න ක්‍රමයක් නැත. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් නිකන් හાર્ට් ඇටෑක් එකකින් වගේ නිින්දෙන්න මලොත් නම් ඔහොම දෙයක් එන්නේ නැහැ කියලා. අනේ ඉතින් එහෙම දෙයක් කරගන්න පුළුවන් නම් වටිනවා. එහෙම දෙයක් කරගන්න පුළුවන් නම් වටිනවා. මමත් නිකන් හිතා ඉන්නේ ඒ වගේ මරණයක් තුනා නම් කියලා. අපිටත් හොඳ අපේ පවුලෙනුත් ජානවලින් හොඳ පොසිබිලිටියක් තියෙනවා. හાર્ට් ඇටැක් ආරෙ ඉන්නවද තුන් දෙනෙම්ම. අන්න ඒක හින්දා පොඩි chance එකක් තියෙනවා වගේ ලොටරියක් ඇදෙන්න. නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ මොකද්ද? අන්න අර විදියට ගිහිල්ලා අර විදියට මුළු ලෝකෙම මැරිලා මෙහෙම අන්න තාම ජීවත් වෙනවා. ඉතින් ද්වේෂයක්. ඉතින් අර විදිය අසරණ භාවයක්, අර විදිය විකෘතියක් විතරයි ඉතුරු වෙන්නේ. ඒ විදිහ දෙයක් විතරයි ඉතුරු වෙන්නේ. අන්න ඊට කලින් මේ ප්‍රශ්නේ විසඳගත්තොත් වටිනවා. දැන් ඔය පහුගිය දවසක අන්න තමුන්ගේ අත්දැකීමක් කෙනෙක් ඉදිරිපත් කරනවා. මට අසනීප වුණා. සතියක් හමාරක් මං අසනීපේ වැටිලා ඉන්දියා. අන්න ඒ වුණාට මම වෙනදාට බෙහෙත් බොනවා. වෙනදාට බෙහෙත් බීලා වැඩට යනවා. වෙනදාට මේ විදිහට කටයුතු කරනවා. මේ ගෙදර වැඩ කරනවා උණ හෙම්බිරිස්සාව තියාගෙන. නමුත් මම මේ පාර මෙන්න මේ සතිමත් භව ආනිසංසයක් විදියට මේ වැඩසටහන් වලට නිතර නිතර සම්බන්ධ වීම ආනිසංසයක් විදියට මං ඒ අසනීපයට මුහුණ දුන්නා. එතකොට මට තේරුණා මෙන්න ඇඟ රත් වෙනවා, ඇඟ හීතල වෙනවා, හිත ඇවිස්සෙනවා, හිත තැම්පත් වෙනවා, මහා නිකං කර්කශ ගතියක් පුරාවට දැනෙනවා. ඒක දරාගෙන ටිකෙන් ටික අන්න ඒකත් එක්ක මං ටිකෙන් ටික කල්ගත කරා. ඒකත් එක ටිකෙන් ටික කල්ගත කරා. අන්න එහෙම කල්ගත කරනකොට කරනකොට අන්න මට තේරුණා ටිකෙන් ටික ටිකෙන් ටික මේ අසනීපේ මේ විදියට සුව වෙලා එනවා. මේක මගේ ජීවිතයේ අමුතුම අත්දැකීමක්. මං කවදාවත් නොදැකපු අත්දැකීමක්. කවදාවත් මේ විදිහේ දෙයක් හරහා මම ගිහිල්ලා නැහැ. මේ වගේ දේවල් මම මගහැරලා තමයි තියෙන්නේ මෙච්චර කාල ජීවිතේට. අන්න ඒ වෙනුවට අන්න මේ දේ හරහා යාමක් උත්සාහයක් දරනවා. ඔය හරහා යාමක් උත්සාහයක් දරනවා. ඔන්න ඔය කටුක යථාර්ථයට මුහුණ දෙන්න උත්සාහ කරනවා. එතකොට බලන්න ඔන්න ඔය වගේ අසනීපයකට වැටිච්ච වෙලාවක අන්න තියෙන්නේ ඔය අමු අමුවේ ප්‍රകൃතිය තමයි. ඒ වෙලාවට ඒ ප්‍රകൃතියත් එක්ක අපිට යැපිලා ඉන්න පුළුවන්ද? ගොඩක් වෙලාවට බෑ. ගොඩක් වෙලාවට බෑ. එතකොට අන්න ඒ වගේ ජීවිතයක් තමයි මේක. ඔය සැඟවිලා තියෙන්නේ ඔය නිකන් මොකක්ද ඒකට කියන්නේ? ඔය තියෙන නිකන් බොහෝ ලස්සන ස්වභාවය, ඔය තියෙන නිකන් සන්දර්ශනාත්මක ගතිය, ඔය තියෙන නිකන් පාටි එක වගේ ගතිය තියෙන්නේ ඔය උඩ ලේයර් එකේ විතරයි. අර නියම ප්‍රශ්නේ වලලලා තමයි ඔය 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 ජීවිතේ විඳින්න යන්නේ. නියම ප්‍රශ්නේ වලලලා තමයි ඔය පාටි දාන්නේ. නමුත් යට තියෙනවා අර කීරි ගාන අර විදිහේ වෙහෙස දනවන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපි අහුන්කම් දෙන්න සූදානම් නැහැ. නමුත් අන්නේ එයා නිකන් හරියට නිකන් මලවුන් නැගිටිනා වගේ නැගිටලා එනවා අසනීප වෙලාවක. අසනීප වෙලාවක නැගිටලා එනවා. ඒ විදිහේ වෙහෙස පීඩාවක් ආපු වෙලාවක, ප්‍රශ්නයක් ආපු වෙලාවක, ඔන්න මුළු ජීවිතේම කඩා වැටිච්ච වෙලාවක අන්නේ එයා නැගිටලා එනවා. ඒ යථාර්ථයට මුහුණ දෙන්න ගොඩක් වෙලාවට අපිට අමාරුයි. ඒ යථාර්ථයට අපි ඇස් ඇරලත් නැහැ. නමුත් අන්න පුළුවන් පුළුවන් විදිහට ඇස් ඇරලා තියාගත්තොත් වටි. මොකද ගිහිල්ලා වැටෙන්නේ ওই දිහාවට. ගිහිල්ලා වැටෙන්නේ ඔතෙන්ට. අර පහුගිය දවසක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා, මම අවුරුද්දක් විතර එක්තැන් වෙලා අසනීප වෙලා ඉඳියලු, කෙනෙක් ඇවිල්ලා කතා කරනකොට තියෙන්නේ පුදුම සැනසීමක් කිව්වා. පුදුම සැනසීමක් වුණා. මං කිව්වා මට නම් අසනීප වෙච්ච වෙලාවට කවුරුත් කතා කරන්න එන්නේ නැති තරමට ලාබයි. මොකද හරි වාදයක් නේ අප්පා මේක කියලා. ඊට පස්සේ කියනවා, නෑ නෑ ඔය කියන්නේ ඔය සතියේ දෙකේ අසනීප ගැන. අවුරුද්දක් විතර අසනීප වැඩිලා ඉන්නකොට අනේ කවුරු හරි ඇවිල්ලා කතා කරන්දෝ කියන බැල්මකින් තමයි ඉන්නේ. කවුරු හරි ඇවිල්ලා කතා කරනවා නම් යාට යන්න නොදී දිගට පවත්වන්නේ, හිතරි දෙන්නේ එහෙම මුකුත් කියන්නේ නෑ කියලා කියනවා. අන්න තමුන්ගේ අත්දැකීම. අන්න මොකද වෙන්නේ, අර විදිහේ කොටු වීමකට කොටු වෙනවා. කොටු වුණාට පස්සේ තේරෙනවා යථාර්ථය. ඔන්න බලන්න මේ මේ අපි පාටි දැම්මට මේක පිටිපස්සේ තියෙන්නේ මොකද්ද, මේක පිටිපස්සේ තියෙන්නේ මොකද්ද, මේ වගේ කටුක ස්වභාවයක් මේ ජීවිතේ තියෙනවා. ඒක අර මරණ මොහොතට ගිහිල්ලා අර විදියට වයසට ගිහිල්ලා තේරුම් ගත්තට පස්සේ ද්වේෂය විතරක් ඉතුරු වෙන එක ඉතින් අහන දෙයක් නැහැ. අහන්න දෙයක් නැහැ. අර විදියට කෑ ගහනවා, ගෙදර එවුන්ට වැඩක් කරන්න දෙන්නේත් නැහැ, වම්මුන්ට වැඩක් කරගන්නත් බෑ. ඊට පස්සේ අසුචි අරගෙන අර විදිය වටේ විසි කරනවා, කුණු හරපෙන් කෑ ගහනවා. මොකද්ද මේ කියන්නේ? මේ මේ කටුකත්වය දරා ගන්න බෑ කියලා තමයි කියන්නේ. මෙච්චර කාලයක් මේ ජීවිතේ මගහැර ආපු එක අන්න කොහොම හරි ගිහිල්ලා කොටුණා. ඉතින් අසනීපයකටත් මුහුණ දීලා බලන්න වටි, බලන්න වටි. මටත් එක පාරක් සති තුනක් විතර හොඳට වැටිලා ඉඳි ආයේ පැවිද්දේ රංගේ තේරුනේ ඒ පාර තමයි. ඈ ගෙවල් වල ඉතින් කොහම කොහම හරි මොන මොන හරි හම්බ වෙනවානේ. ආසනීපේට අරවා දෝනේ, මේවා දෝනේ, ඕන දෙයක් කියන්න කියලා. එහෙම නැහැ. එහෙම නැහැ. ඔන්න එතකොට තේරෙනවා ඔන්න හොඳ ගානට ඔන්න තියෙනවා නියම බඩු, ඔන්න තියෙනවා නියම යථාර්ථය. කොහොමද මේකට මුණ දෙන්නේ? ආයි තම තමුගේ අතේ තමයි තියෙන්නේ. කවුරුත් ආගෙන ඉඳලා අයියෝ පැවිද්දොන්ට අසනීප වුණාම උදව් කරන්න ඕනි කියලා අදහසක් ගත වැඩක් නැහැ. එහෙම එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට අන්න මේ යථාර්ථය. ඒකට කොටු වෙලාම බලන්න ඕනේ කොච්චර කර්කශ ස්වභාවයක්, කොච්චර වෙහෙස දනවන ස්වභාවයක් තියනවද මේක තුල. අර විදියට තනි වෙලා, අර විදියට අසනීපේ වැටිලා, අර විදියට ඇඟේ හිතේ වෙහෙස සමග කල්ගෙවන කෙනෙක් අන්න නියම යථාර්ථයකට මුහුණ දෙනවා. ඒ යථාර්ථය නැති තාක් කල් තමයි අපි මේ ජීවිතේ පාටි දාන්නේ. අන්න කියනවා අසනීප කෙනෙක්ට එක දෙයයි ඕනි. අසනීප කෙනෙක්ට අවශ්‍ය වෙන එක දෙයයි අන්න සුව කෙනෙක්ට, සුවෙන් ඉන්න කෙනෙක්ට, නිරෝගී කෙනෙක්ට 1000ක් දේවල් ඕනි. නිරෝගී කෙනාගේ හිත හැම වෙලේම එහෙ මෙහෙ හැම දිහාවටම දුවනවා. හැම දිහාවටම දුවනවා. හැම දේ පස්සේ මෙලෝගෙන යනවා. නමුත් අසනීප කෙනාට එක දෙයයි ඕනි. ඉතින් ඔන්න වගේ දෙයක් ඔතන තියෙන්නේ. ඒ ඒ ප්‍රශ්නේ කලින් මුහුණ දීලා, ඒ ප්‍රශ්නේ කලින් විසඳගෙන තියුණොත් ලාභයි. ලාභයි. මොකද්ද මෙන්න මේ කටුකත්වය එක්ක මට යැපිලා ඉන්න පුළුවන් කියන ස්වභාවයක්. මෙන්න මේම කටුකත්වයක් මා තුල සැඟවිලා තියෙනවා කියන ස්වභාවයක්. පොඩ්ඩක් අත්විඳලා බලන්න. පොඩ්ඩක් අත්විඳලා බලන්න. එතකොට ඔන්න ඔය ලෝකයේ සුන්දරත්වය එච්චර ආකර්ෂණයක් දනවන එකක් නැහැ. ආකර්ෂණ දැනෙන එකක් නැහැ. ඊයේත් කෙනෙක් කියනවා සතුට නම් විඳිනවා තමයි. නමුත් සතුට පිටිපස්සේ දුකක් දැනෙනවලු. නිකන් කියලා කතා කරනවා වගේ. මොකද ඕ වගේ එකක් මං ඔලුව තියාගෙන ඉන්න දවස් ගණනක් කොහොම හරි කියනවා. ඉතින් අර උඩ බැනලා ඩෑෂ් පාරක් ගැව්වා වගේ තමයි. ආන්න සතුට පිටිපස්සෙත් මොකද්ද නිකන් දුකක් දැනෙනවා. එහෙම එකක් තියෙනවා. පාටියක් වුණත් අර කරදරයක් නැතුව අහවර වුණොත් අන්න හිතලා සතුරු වෙන්න පුළුවන් හොඳ පාටියක් දැම්ම අපි කියලා. කරදරයක් නැතුව අහවර වුණාට පස්සේ. ඉතින් ඒ වගේ ජීවිත ගමනක යන ගමන් තමයි අපි මේ පාටි දාන්නේ. ඒ වගේ ජීවිත ගමනක් යන ගමන් තමයි අපි මේ උත්සව පවත්වන්නේ. කමක් නැහැ, පාටි දැම්මට කමක් නැහැ, උත්සව පැවැත්වුවට කමක් නැහැ. හැබැයි දැනගෙන කටයුතු කරන්න කියන ආරාධනාව තමයි මෙතන තියෙන්නේ. ඒක තමයි මේ සිහියාර්ථය. සිහියාර්ථයක තමයි දැනගෙන කටයුතු කරනවා. පාටි දානවා හැබැයි දැනගෙන ඒ උත්සව පවත්වනවා දැනගෙන අඳිනවා හැබැයි දැනගෙන ඇඳලා බව දැනගෙන එච්චරයි එච්චරයි අවශ්‍ය වෙන්නේ අන්නේ දැනුවත් භාවයේ තියෙනවා නම් එයා අර විදිහේ කටුකත්වයකට වැටුණාට පස්සේ එයාට ඒක පුදුමයක් නෙමෙයි එයා එකෙන් පුදුමයටපත් වෙනවා එයා දන්නවා මෙහෙම දෙයක් කලින්ම දැනන් ඉන්දියා ඔන්න ඇවිල්ලා තියෙනවා දැන් දැන් මොකද කියන්නේ ඔන්න ඇවිල්ලා තියෙනවා අන්න මාරයාගෙන් මොකද්ද ටෙලිෆෝන් කෝල් එක ඇවිල්ලා තියෙනවා දැන් නම් කෙසේ පසුව ගනිම් දෝ කියලා කියන්ද එහෙම බෑ පසුව ගනිමි කෙසේ කියන් දෝ කියලා අහනවා බෑ එහෙම කියන්න බෑ ඒ වෙලාවට ආන්සර් කරන්න වෙනවා කෝල් එක අන්න ඒ ආන්සර් කරන්න සූදානම් නම් හොඳයි සූදානම් නම් හොඳයි නැත්තම් ඉතින් අමාරුයි නේ නැත්තම් අමාරුයි කලින්ම සූදානම් වෙලා තියුණොත් තමයි කලින්ම සූදානම් වෙලා තියුණොත් තමයි අර කෝල් එක ආවට පස්සේ අනේ පොඩ්ඩක් ඉන්න කියලා අර හෝල්ඩ් කරන්න බෑ ඔන් හෝල්ඩ් දාන්න බෑ ඒ වෙනුවට ඒක ආන්සර් කරන්න වෙන කෝල් එකක් ඒ මාන්සර් කරපු කට්ටිය ඕන තරම් ওই නිවුස් බැලුවාම දකින්නත් පුළුවන් ඉතින් ඒකෙන් දා අන්න ඒ විදිහේ උත්සාහයක් දරලා බලන්න තමුන් තුල තියෙන මේ නිවැරදි ස්වභාවය තමුන් තුල තියෙන මේ සැඟවිලා තියෙන මේ හිතේ තියෙන විවේකය තුලින්ම තමයි සැඟවිලා තියෙන්නේ වෙන මොකක්වත් තුලින් නෙමෙයි මේ අසනීපයක් නැති ගතියක් තුලින්ම තමයි සැඟවිලා තියෙන්නේ වෙන මොකක්වත් තුලින් නෙමෙයි අන්න ඒකට මුහුණ දෙන්න ඒ යථාර්ථය හඳුන ගන්න. ඒ යථාර්ථය හඳුනගෙන තියා ගන්න. කලින්. කලින්. අර සෝකාන්තේ එන්න කලින්. මේ මේ ජීවිත කතාව කොහොමත් සෝකාන්තකින් තමයි අවසන් වෙන්නේ. හැපි එන්ඩින් එකක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. මේ මේ මොකද්ද? ප්ලේබෝයි කාර්යයටවත් හැපි එන්ඩින් එකක් නැතිකොට අපිට කොහෙද හැපි එන්ඩින්? එහෙම එකක් නැහැ. ඉතින් ඒකින් දා අන්න ඒ විදිහේ යථාර්ථයකට මුහුණ දෙන්න. සූදානමෙන් කල්ගත කිරීමකට තමයි මේ ආරාධනාව. ඒ සඳහා තමයි මේ ධර්මයක්, මේ විනයක්, මේ ශාස්ත්‍රු ශාසනයක් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ. වෙන මොකක්කට නෙමෙයි, හිත නිවෙන්න, සාමය ඇති වෙන්න, ඥාණය පහළ වෙන්න, මේ මේක තමයි අවශ්‍යතාවය. මේක තමයි අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය අපි අපිට ලං කරගන්න පුළුවනි. මේ විදිහ ප්‍රතිපදාවක් යෙදීම තුලින් ඒ ප්‍රතිපදාවත් මාසයක් දෙකක් තුනක් කරනකොට ඒ තැනතර තේරෙනවා දැන් නම් ඇත්තටම විවේකයක් තියෙනවා දැන් නම් සාමයක් තියෙනවා දැන් නම් හිත නිවිලා තියෙනවා දැන් නම් ඥානයක් පහළ වෙලා තියෙනවා ඉතින් ඒ දැනීම තියෙනවා නම් ඒක ප්‍රමාණවත් ඒ තැනත්තට එතනින් එහාට මේ ප්‍රතිපදාව දිගට දිගට පවත්වන්න ඉතින් අපි හිතමු මෙන්න මේ අද කරපු මේ වචන කීපෙත් මේ කතා බහත් අර විදිහේ හිත තුළ සාමයක් ඇතිවීම සඳහා හිත තුළ නිවීමක් සඳහා හිත තුළ ඥානයක් පහළ වීම සඳහා හේතු වාසනා වේවා කි.
සාදු සාදු සාදු. ඔබ වහන්සේට ඉතාමත් පින් අපිට ඉතාමත් අගනා දේශනයක් ලබා දුන්නා. අපේ එදිනෙදා කටයුතු වලදී අපි මුහුණ පාන බොහෝ ප්‍රශ්න වලට ඔබ වහන්සේගෙන් ඉතා කදිම උපදෙස් මාලාවක් අපිට ලැබුණා. අපි බණ අහනකොට තනින් තනින් බණ අහනකොට අපි කොහොමද අපිට සුදුසු දේ තෝරගන්නේ, මොකද්ද අපි අනුගමනය කරන ප්‍රතිපදාව, කොහොමද අපි ඉතා වැදගත් දෙයක් කියලා දැනගන්නේ, ඒ කියන්නේ අපිට සැනසීමක් විවේකයක් ලැබෙනවාද, යම් කිසි ඥානයක් අපි ලබා ගන්නවාද කියන ඒ කරුණ මත අපි කොහොමද අපේ මේ බණ ඇසීම හෝ නැතිනම් මේ අපේ ප්‍රතිපදාව අනුගමනය කරන්නේ කියලා ඔබ වහන්සේ කදිමට අපට පෙන්වලා දුන්නා. ඒ වගේම මේ මුළු සතුට පිටුපස ඇති කටුකත්වය මේ සතිමත් වීම තුළින් අපි හඳුනාගන්නේ කොහොමද, අපේ සතිමත් වීමේ අද්දැකීම් අපේම ಗುಣ අපේම තුල ඇති වැරදි අපේ අඩුපාඩු අපි කොහොමද හදාගන්නේ, අපි කොහොමද අපි එදිනෙදා ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ, කිසියෙක් සමග වාදයට යනවා නම් ඒ අපි කොහොමද ඒ අවස්ථාවේදී අපි කටයුතු කළ යුත්තේ ආදී වශයෙන් අපිට ඉතාගෙන උපදෙස් ඔබ වහන්සේගෙන් ලැබුණා. ඔබ වහන්සේට පින් සිදු වේවා. දැන් අපිට තියෙන්නේ අපේ උපදෙස් පත්‍රිකාව ඔබ සැම සමගම බෙදා හදා ගන්න. මේ උපදෙස් පත්‍රිකාව ගරු ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත පිළියෙල කරන ලද්දක්. මම දැන් එය ෂෙයා කරන්නම්, හැමතෙම දැනගන්න පුළුවන් වෙන්න. මේ මේ උපදෙස් පත්‍රිකාව මම මේ චැට් සෙක්ෂන් එකේ දැම්මා. ඒ වගේම මේ සතිමත් අත්දැකීම පිළිබඳ වාර්තාවක් ලියන්නේ කොහොමද කියන ඒ ලිපියත් මම චැට් සෙක්ෂන් එකේ දැම්මා. එයින් ලබා ගන්න පුළුවන්. මේකේ පළවෙනි අංගය තියෙන්නේ අපිට සතිමත් ඇවිදීමටයි සතිමත් හිඳ ගැනීමටයි අවශ්‍ය වීඩියෝස් වල ලින්ක්ස් දෙකක් දීලා තියෙනවා. මේ ඒක ඒක බලලා ඔබේ සතිමත් වීම වැඩි වීමට පටන් ගන්නකොට ඒ අලුත් කෙනෙක් නම් ආධුනික කෙනෙක් නම් මේවා බලලා ඒ විදිහට ඒ සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම කෙටි කාලයකින් දිනපතා කරන්න බලන්න. දිනකට සුළු වෙලාවකින් විනාඩි 10ක් 15ක් වගේ දෙයකින් හරි එහෙම ආරම්භ කරලා ක්‍රමයෙන් වැඩි කරගන්න පුළුවන්. ක්‍රමයෙන් ඔබට වැඩි කරගන්න පුළුවන් අඩු ගන්න පැය භාගයකට, එහෙමත් නැත්නම් පැයකට වගේ එහෙම වැඩි කරගෙන ඊට පස්සේ ඔබේ අත්දැකීම අප වෙත ලියලා එවන්න. ඔබට ඇවිදිනකොට අපි ඇවිදින අවස්ථාවේදී කොහොමද අපි පාවලට දැනුනේ, උණුසුමක් දැනුණාද, සීතලක් දැනුණාද, පොළවේ රළු ගතිය ආදී වශයෙන් ඒ දැනෙන ආකාරය ඒ සක්මන් කරන විට හඳුනාගෙන වාර්තාව ලියන්න. ඒ වගේම හිත පිට යනවා නම් ඒ සම්බන්ධව ඔබ ක්‍රියා කරන ආකාරය අපට දන්වන්න. ඊළඟට සතිමත් හිඳ ගැනීමේදී ඔබට මොනවාද, කොහොමද මේ ඔබ හුස්ම පිළිබඳ අවධානය යොමු කරනවා නම්, එහෙම නැත්නම් උදරයේ පිම්බීම හැකිලිම පිළිබඳ අවධානය යොමු කරනවා නම් ඔබට ලැබෙන අත්දැකීම් අපට ලියා දන්වන්න. මේ වාර්තා එවීමට Google Form එකක් තියෙනවා. ඒ ලින්ක් එක මේ අපි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඊමේල් ලිපිනයකුත් අපිට තියෙනවා. ඒ ඊමේල් ලිපිනයට එවන්න. අපේ පෞද්ගලික ඊමේල් වලට ලියනවට වඩා මේ පොදු එකට එවන එක වඩා හොඳයි කියලා මම සඳහන් කරන්න කැමතියි. ඊළඟට හැමදාම ඉරිදා මේ වේලාවට, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 7ට අප සමග එකතු වන්න. මෙල්බන් වේලාවෙන් නම් පෙරවරු 11:30ට, නිව්සීලන්ත වේලාවෙන් පස්වරු 1:30ට. මේ වැඩසටහන පැයක් පැය එකහමාරක් දෙකක් සමහර විට කරගෙන යනවා. ඉතින් ඒ ඔබට අප සමග ඒ මුළු කාලය තුළම රැඳී ඉන්න පුළුවන්. Zoom එකට සම්බන්ධ වෙන ලින්ක් එකත් මෙහි සඳහන් කරලා තියෙනවා. රැස්වීම අංකයත් මුරපදයක් දීලා තියෙනවා. ඉතින් උපදේශ පත්‍රිකාව සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ ප්‍රමණයයි. මේ අර chat section එකෙන් ඒ දෙකම ඔබට පුළුවන් download කරගන්න. දැන් තියෙන්නේ ප්‍රශ්න ඔබ විසින් අපට ඉදිරිපත් කර ඇති වාර්තා ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කරලා උපදෙස් ලබා ගැනීමටයි. අවසරයි ස්වාමීන් වහන්ස, ධම්මසාගර ස්වාමීන් වහන්සේත් වැඩ ඉන්නවද?
එතන මමත් මේ අහන ලෑස්තුනේ, ධම්මසාගර ස්වාමීන් වහන්සේත් වැඩ ඉන්නවද කියලා. ඒ උත්තරයක් දෙන්න බැරිද?
එහෙම පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්න බවක්.
හරි, එන අපි පේනකම් කරගෙන යන් ඉතින්.
එහෙමයි ස්වාමීන් වහන්ස. එහෙනම් මම මේ අපේ බන්දුල් සොයිස මහතාට ආරාධනා කරනවා අපේ වාර්තා ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස, සභාවෙන් අවසරයි. ස්වාමීන් වහන්ස, අද දින වාර්තා දෙකක් ලැබිලා තිනවා. පළවෙනි වාර්තාව වියානා දුවගෙන් මෛත්‍රීපත් කරන්නම්. Title: Feeling of Hunger. Today I was waiting for food at a restaurant. I was so hungry. I think I was starving. I heard my tummy is rumbling. I couldn't stand other people are eating. I nagged my mommy impatiently, asking why they are late. Mommy asked, "Now do you understand what the real hungry feeling is?" Question mark. She says, "The feeling that I get when I say I'm hungry at home, eating one snack after another while watching TV, is not really hunger." I said, "She is right. Today I was really hungry. It felt like waiting forever for food." That's the end of the report part.
Okay, so Viana is sharing her experience. So this is a valuable one. When you don't have food, you can really see the feeling of hunger. When you have food, when it is too much, then you don't get to feel it. You know, so the hunger makes you appreciate the food. That's how it goes. So when you're hungry, you can appreciate the food more and more. You can see how tasty they are. Usually, if you are eating after a long time, then you can feel how your body is craving for the food and how tasty it is. The first few bites, you feel like, you know, heavenly. You feel it is so tasty because of the hunger. Your body is ready to appreciate this food, right? Even within a single meal, now let's say after waiting for so long, you got the meal, right? Finally, it arrived. Now see what is happening during the meal. What is happening? Okay, first few bites you are taking urgently, you are taking them fast, and after a while you get bored. There's no much craving anymore. Instead, now you are eating just for the sake of eating. Now you don't have that much craving towards the food, and towards the end of the meal you are bored. Towards the end of the meal you don't even want to eat. This is how it goes. Whatever you get, it'll go through this cycle, right? Initially, you'll be so much attractive, so much attracted towards that. It could be a toy, it could be food, whatever, right? After a while, you don't have that much attraction. And towards the end of it, you get sick of it, right? You don't want it anymore. You wish that if this is over, it's better, right? You think if I can throw away the rest, it's better. So even within a single meal, you can see a lifetime how it changes, right? When you are born into this world, it's the beginning. You got a lot of energy. Probably like midlife, hit 40, you are going down. Right now it's not so much energetic. Now you try to maintain that energy. Then towards the end of your life, you get bored, you get sick of it. You wish if this is over, then it's better. So that's how it goes. Even within a single meal, you can see. So the invitation is that next time, don't stop at the arrival of the food. Right? Continue and see how I am consuming it. Initially, I have so much craving for the food, so much hunger towards the food. So I eat very fast. I appreciate the food, right? After a while, I get bored. Now I don't appreciate, but I'm still eating. Towards the end of the meal, you wish, if I can throw this away, I can get, I can finish it. I can get rid of it. It's better. That's your idea towards the end of a meal. So try to observe that cycle. Next time when you get a meal after so much hunger, try to see how it is changing from the beginning to the end. How the craving for the food is changing. So that observation you can add next time.
එමයි ස්වාමීන් වහන්ස.
හොඳයි බන්දුල මහත්තයා, මේ අපේ සාගර හාමුදුරුව මෙහෙන් සම්බන්ධ වෙලා තියෙනවා, මෙහෙන් පෙනී සිටලා තියෙනවා. ඉතින් ඒකෙන් ද සාගර හාමුදුරුවන්ට මේ නැව බාර දීලා මම මාරු වෙන්න කියලා බැලි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මම මේ බැලනව ඉන්නවද කියලා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ පේනවද?
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වහන්සේ ඉතාමත් ගෞරවයෙන් අපි සාකච්ඡා සපාරේට ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ අද දින වාර්තාවක් ලැබී තිබෙනවා. වහන්සේගෙන් අවසර වාර්තාව ඉදිරිපත් කිරීම. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, වසරක් පමණ සතිමත් බව පුරුදු කරන අයෙක්මි. සතිමත් පර්යංකය මේ දිනවල සිත බොහොම ඉක්මනින් හුස්ම රැල්ලේ තැම්පත් වෙන අතර සතිය හුස්මේ තිබියේදී සිතුවිලි ඇති වී නැති වී යන ආකාරය වෙත බලා සිටී. හුස්ම රැල්ලේ ධාතු ස්වරූප පිටක මැනවින් ප්‍රකට වේ. මේ දිනවල සාමාන්‍යයෙන් කටයුතු කරන විටත් බොහෝ අවස්ථාවල සතිය හුස්ම රැල්ල වෙතත් දෙපා වෙතටත් කහෙහි ඇතිවන චංචල කම්පන ගති වෙතත් යොමු වේ. කාර්යාල රැස්වීම් අතර සහ කෙනෙක් සමග කතා කරන විටක මෙන් අවස්ථා කීපයකදී එසේ වී ඒ අවස්ථාවල මොනවා වුණාද නොදන්නා හිස්තැන් ඇති බවක් තේරුණි. සංවාද වුණාද ඒවා ශබ්ද ගොඩක් ලෙස පමණක් සිතට දැනුනි. මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් අවවාදයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේලා සියලු දෙනාටත් මේ වැඩසටහන කරගෙන සියලු දෙනාටත් සහභාගී වන සියල්ලන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ කුසල් හේතු වේවා. තෙරුවන් සරණයි. පාර්ථාවේ අවසන් ස්වාමීන් වහන්සේ.
ඒකෙදි මතක් කරන්න ඕන කාරණය තමයි අපේ ගොඩක් වෙලාවට මේ කොටස් දෙකකට අපේ හිත වැඩ කරනවා. එකක් තමයි ඔය මේ අපේ ඉඳුරන් පහෙන් නැත්නම් අපේ සෙන්සර් පහෙන් නැත්නම් අපේ ඇස කන දිවනාසය ශරීරය කියන දේවල් වලින් ඇතිල් වෙන පරමාර්ථ ධර්ම නැත්නම් මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ සෙන්සර් පහෙන් එන මේ ඇතුළත් වෙන දත්ත බලන එකක්. ඊට පස්සේ ඒ දත්තත් එක්ක ඇතුළත ගිහිල්ලා මනසේ ඒවා පිළිබඳ කතන්දර ඒවා පිළිබඳ සංස්කරණය ඒවා පිළිබඳ මේ ප්ලෑන් කිරීම ඒ වගේ දෙයක් සිදු වෙනවා මනසේ. ඉතින් මේකේ දවසේ ගත්තාට පස්සේ බොහෝම අඩු කාලයක් තමයි මේ ඉඳුරන් පහෙන් ගන්නේ. ඉඳුරන් පහෙන් ගන්නේ බොහෝම අඩු කාලයක් මේ හිතට සාපේක්ෂව. ඉතුරු ටික වැඩ කරන්නේ හිතේ. ඉතින් හිතේ වැඩිපුර වෙලාවක් ඔය ප්ලෑන් කිරීම ඇතුළත කතාව ඇතුළත වචී සංකාර කියන ඒවා චිත්ත සංකාර කියන ඒවා ඇති වෙන්න වචී සංකාර ඇති වෙන්න චිත්ත සංකාර ගොඩාක් ගිහිල්ලා තමයි පිට වෙන්නේ මොන හරි දෙයක් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකෙින්ද අපි ගොඩාක් වෙලාවට ඉන්නේ අපේ මනෝ ලෝකේ හදාගත්ත මේ අපි සංස්කරණය කරගත්ත ලෝකෙක. ඉතින් දැන් අපි පුරුදු කරන්න ආධුනිකය වශයෙන් අපි මේ කයටම හිත ගන්න මේ උපදෙස් දෙනවා. එතකොට මේක කාලයක් පුරුදු කරාට පස්සේ මේ නිකම්ම ස්වභාවිකවම අපිට දැනෙන්න ගන්නවා අපේ ඇතුළත තියෙන කම්පන චංචල අර තියෙන මේ පටවියාපෝ තේජෝ වායෝ කියන ඒවැ ස්වરૂපයන් අපිට මතුවෙනවා. කම්පන චංචල වශයෙන් වායෝ ධාතුව කම්පන චංචල වශයෙන් එතකොට පිම්බීම හැකිලීම වශයෙන් ආනාපානෙ වශයෙන් මේ දේවල් මතුවලා පේනවා. ඉතින් ඒත් එක්ක අපි අර වැඩිපුර කාලයක් අර මනසේ හිතේ තියෙන මේ සංස්කරණය අඩු වෙලා අපි මේ වර්තමානයේ නැත්තම් අපිට මේ දැනීම් එක ඉඳ වැඩිපුර කාලයක් ගන්නවා. ඒ එතකොට වෙන්නේ මොකද්ද? අපි වැඩක් කරද්දී මොනවද කියන්නේ අපි හිතෙන් ඒක සංස්කරණය කරන්නේ නැහැ. එතකොට සිද්ධි වෙනවා ඒවා ඇති වෙනවා නැති වෙනවා විතරයි. එතකොට අපිට සංස්කරණයක් වෙන්න කරන්නේ නැති හින්දා අපිට සමාල්ලාවට උනේ මොකද්ද? ඒ පිළිබඳ ලොකු හැඟීමක් මතකයක් සමාල්ලාවට නැති වෙන්න පුළුවන්. ඒ පිළිබඳ මේ අපි සංස්කරණයක් සිදු කරනවා අඩු හින්දා. ඉතින් ඒක මුලින් ටිකක් අප්සෙට් මොකද්ද මේ වැඩේ හරියට කෙරෙන්නේ නැහැ වගේ. නමුත් මේ පස්සේ මේක හුරුුණාට පස්සේ අර මල්ටි ටාස්කින් වගේ සංස්කරණය කළ යුතු සංස්කරණය නැත්තම් ජොබ් එකකදි ගෙදරකදි කළ යුතු සංස්කරණය කරනවා. ඒක නිකන් පොඩි ළමා සෙල්ලමක් වගේ නිකන් ඒක නිකන් කළ යුත්තක් වශයෙන් කරනවා. ඒ වුණාට වැඩිපුර කාලයක් අපි මේ අර සෙන්සර් පහෙන් නැත්තම් මේ ඉඳුරම් පහෙන් ගන්න දේවල් එක්ක අපි ගොඩක් ඉන්නවා. ඒ දැනීමත් එක්ක. ඒ දැනීමත් එක්ක ඉන්නවා කියන්නේ හොඳටම පැහැදිලි වර්තමාන මොහොතේ අපි ඉන්නේ කියලා. මොකද ඒ දැනෙන්නේ නැහැ නේ වර්තමාන මොහොතේ නැත්තම්. ඒ දැනීම් ටික. ඉතින් වැඩේ තියෙන්නේ මේ ලෙඩක් අසනීපයක් හැදුනට පස්සේ ගොඩාක් වෙලාවට අපිට ඒ වර්තමාන මොහොතේ ඒ දැනීම් වලට එනවා. ඒ දැනීම් වලට ආවට පස්සේ ගොඩාක් වෙලාවට අපි කරපු කර්මත් එක්ක අපිට තියෙන්නේ කයේ තියෙන්නේ මේ දුක් වේදනා තමයි. ඉතින් ඒකෙහිඳ ගොඩාක් අය මේකට කැමති නැහැ. ඒක නිකන් භාවනාව වැරදුනා වගේ නිකන් වැඩිපුර දැනෙනවා. දැනෙන්නෙත් මහා මේ ඒක හරි කටුකයි කියලා අර අපි කරපුම කරුප විපාක ටිකට අපිට දැනෙන ශරීරයේ දුක් වේදනා ටික අපි දකින්නේ මහා මේ වැරද්දක් වශයෙන්. ඒක භාවනාවක් කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒක කමටහන් සුද්ධ වෙලා අනේ ඉතින් මේ මේ වර්තමාන මොහොත ඉන්න හින්දානේ මේ මේ ලෙඩක් පවා ඒ කියන්නේ මේ මේ දැනෙන දුක් ටික දැනෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ටික කාලයක් යනවා. ඒක හොඳටම තේරෙන්න හොඳම යාළුවෝ ඇති. මේ කතා කරද්දි අපි කියන දේ ඔළුවට යන්නේ නැහැ. එයාට ඇහෙන්නේ නැහැ. නම කියලා කතා කරත් බැලෙන්නේ නැහැ. එයාට මොන හරි දෙයක් කිව්වොත් ඒක මේ ආ එහෙම එකක් කිව්වද කියලා අර එයා එහෙම යාළුවෝ ඉන්නවා අපිට හොඳට. අපි අපි අනන්තවත් ඉන්නවා ඒ වගේ ගෙවල් වල ඉන්නවා. මේ එයාලා ඉන්නේ අර වැඩිපුර මනෝලෝකවල. ඉතින් එයාලට මේ ලෝකේ දේවල් සමහර ඒවා දැනින්නෙත් නැහැ දන්නෙත් නැහැ. ඉතින් මේ මේ අපි සතිය වඩන්න ගියාට පස්සේ අපිට හොඳට තේරෙනවා මොකද්ද සිද්ධ වෙන්නේ, මොකද්ද කිව්වේ. සමහර වෙලාවට මේ ඒ දැනීමට හොඳට හිත ගියාට පස්සේ වෙන්නේ මේ කියන්නේ සංස්කරණයක් නැති හින්දා මොනවද කරන්න ඕනේ කියලා සමහර වෙලාවට තක්කු මුක්කු වෙනවා. ඒක ගැන කිසි හැඟීමක් නැහැ සමහර ඒවා මේ ගණන් ගන්නේ නැහැ. ඒ වගේ දේවල් ටිකක් සිදු වෙනවා. ඉතින් ඕක අර අර මේ මේ අපේ ටිකක් පරිවර්තනය වෙන අපි අපේ ජීවිතයේ මේ ටිකක් පරිවර්තනය වෙන අනාත්මයට පරිවර්තනය වෙන ආත්මයක ඉඳන් අනාත්මයට පරිවර්තනය වෙන දිට්ඨියක ඉඳන් සම්මා දිට්ඨියට පරිවර්තනය වෙන මේ සිදුවීම තමයි හැමෝගෙම සිදුවෙන්නේ හැමෝගෙම ජීවිතේ. ඉතින් ඒක සතියට ඉඩ දීලා අර අර මමයා ඒක ඇතුළට රිංගුවොත් ඕක හැම තැනම ප්‍රශ්න. ඇයි එහෙම වෙන්නේ දැන් මොකද්ද මේකේ මං කරන්න ඕන දැන් ඉස්සරහට යන්නේ පස්සරට යන්නේ කියලා අර අපේ ඇතුළත ඉන්න කෙනා දැම්මොත් මෙතෙන්ට කෙලින්ම සැක සංකා තමයි මතුවෙන්නේ. ඉතින් මේක කාලයක් කරගෙන යද්දි මේක තමයි මාර්ගය කියලා මේ ඉතිරුවම මේකේ මොන දේ වුණත් බලන්න හුරු වෙලා ඒක ගැන බයක් නැති වෙන්න සෑහෙන කාලයක් මේ විදිහටම මේ කරගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒකෙදි අර මේ වගේ කිව්වට පස්සේ ඒක සුද්ධ වෙලා නිකන් ඒ පිළිබඳ බය ඒ පිළිබඳ සංස්කරණේ මේ කරගෙන යන වැඩ මේ මේ මාර්ගයේ පිළිබඳ සංස්කරණේ අඩු වෙනවා. එතකොට හරි පහසුවක් මේක තමයි මේ වෙන්නේ කියලා ලෙඩක් වුණත් ආවට පස්සේ ඒක මාර සතුටක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒක මේ තමයි මේ ටික ටික වේගෙන යන්නේ. ඒකින්ද දිගටම ওই විදිහට කරගෙන යන්න සහ වාර්තා කරන්න ඔය එදිනදා ජීවිතයේ කටයුත්තකුත් එක්ක වාර්තා කරද්දී හරි ලස්සනයි ඒක. එතකොට තේරෙනවා මෙයා මේ 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 ගමනේ යන්නේ කොහොමද කියන එක හරි වැදගත්. ඉතින් ඒකින්ද මේ ඒ තමන්ගේ ජීවිතයේ තමන් ගෙවන විදිය තමන් තරහ යන කෙනෙක්ද ඒ තරහ ගියේ එක ඉස්සරට වඩා දැන් අඩුද වැඩිද කියන කාරණයක් මේකට ඇතුළත් වෙද්දී තමන්ටම තේරෙනවා හරි මං යෝගාවචරයක් නේ. එතකොට මම මේ මේ විදිහට හික්මිය යුතුය කියන එක සතිය වැඩි යුතුය කියන එක අනික් වෙලාවෙදිත් සිදුවීම සිදු වෙනවා. ඒකින්ද ওই දිගටම ওই විදිහට කරගෙන යන්න වාර්තා කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.
එහමයි ස්වාමීන් වහන්සේ. මට වහන්සේගෙන් නම පොඩ්ඩක් පැටලුණා ස්වාමීන් වහන්සේ කියන සමාවයි දිනවා. අද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න ප්‍රමණයයි. දැන් මම එමනම් සභාවට ඉදිරිපත් කරන්න වාචසික ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඔබට දැන් පුළුවන් Zoom hand එක ඔසවා ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එතකොට ඒකට අවස්ථාව සලසා දෙන්න පුළුවන්. ප්‍රශ්න අඩුයි වගේ ස්වාමීන් වහන්සේ.
ඒකනේ නෑ මගේ පිනක්ද මන් දන්නේ මේ.
පොඩි වෙලාවක් අපි දෙමු.
ඔව් නේ හරි නෑනේ.
ස්වාමීන් වහන්සේ පොඩි දෙයක් එහෙම නම් ඉදිරිපත් කරන්න නම්
අපිට තියෙන කාට නැටත් අපිට ප්‍රශ්න තියෙන නැද්ද?
ඒක නිසා මම මල්ලේ ගන්න පුළුවන් ප්‍රශ්නයක්.
ඔව්. හරි ආව බාන්.
ස්වාමීන් වහන්සේ දැන් මේ මට නම් එකම ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්නේ ඉදින් මේ මොනවද මේ හිතේ අර තියෙන අර මයින් චැටර් එක එක දවසක පොඩි වෙනසක් වුණා මං ඒ ගැන මේ පොඩ්ඩක් ඒ කියන්නේ වැඩි වෙච්ච වෙලාවක සාමාන්‍යයෙන් මේ මම ටෙලිෆෝන් එකක් වැරදිට පාවිච්චි කරා මේ සක්මනක් කරන්න කලින් ෆෝන් එක බැලුවා. ඒක ඉතින් හොඳ නැති වැඩක්. ඉතින් ඒක තිබිච්ච දෙයක් ස්වාමීන් වහන්සේ විනාඩි 10ක් විතර ඇතුලේ චංචල වෙන්න ගත්ත උඩ මේ සෑහෙන බොහොම ආවේගශීලීව. ඉතින් වෙනදට වඩා ස්වාමීන් වහන්සේ සක්මන් කරන්නත් උනා මේ සමථය කරගන්න. ඉතින් ස්වාමීන් වහන්සේ මේ ඊට පස්සේ මම ඒක ගැන කල්පනා කරාම මට හැඟීමක් ආවා ස්වාමීන් වහන්සේ මෙහෙම එකක් මේ දැන් මේ හිතේ දුවන ප්‍රපංච වලට ඒක බාර ගන්න අකමැත්තක් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ මට හිතෙනවා. ඒක ඒ කියන්නේ මම බාර ගත්තනම් ඒ කියන්නේ ඒකට මොකද්ද එහෙම ප්‍රපංච යනකොට එක්ක ඒක මම නොවේ මගේ නෙවෙයි කියලා කියන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් ඒක යට තියෙන ආසාවක් තියනවද කියලා බලන්න හදනවා. ඉතින් ඒක ඒ විදිහටම බාර ගන්න උත්සාහ කරාපු දවසේ ඒක දිහා ටිකක් බලන කෝණේ පොඩි වෙනසක් වුණා කියලා තමයි. කියන්නේ ඒක බාර ගත්තා වගේ නිකන් පොඩි සහනශීලී බවක් ආවා. හැබැයි සොනදි ඊට පහුවදා ඉතින් ආයිත් එනවා. නමුත් අරතරම් ප්‍රබලව ඒකේ බලපෑම අඩුවීමක් වුණා කියලා තේරුණා. ඉතින් මං හිතුවා ඒක
ඒකෙදි වෙන්නේ දැන් ඔය සතිය පිළිලා අපි භාවනා කරන එකනේ කරන්නේ. ඒ කරන්න යද්දි තියෙන ගැටලුවක් තමයි ඒ කිරීමත් එක්ක අපි අර ප්‍රපංච වලට තියෙන ද්වේෂය හින්දා අපි ගොඩාක් වෙලාවට ඒ ඇතුළත ප්‍රපංච මේ ද්වේෂයෙන් ප්‍රතික්ෂේප කරන ගතියක් එනවා. ඒ කියන්නේ ඒකේ තියෙන වදේ තේරෙනවා. ඒ කියන්නේ ඒකේ ආස්වාදයේ නිස්සරලා විදිහනේ දැන් ආදීනවය තේරෙනවා. ආදීනවය තේරෙනාට පස්සේ අපි නිස්සරණේ හොයන්නේ ඒකෙන් මිදෙන්න හොයන්නේ ටිකක් බලෙන් ඒක ටිකක් යටපත් කරලා ඒක තද කරලා ඒක ටිකක් ඒකේ තියෙන සියුම් නුරුස්සන ස්වභාවයක්. ඒ ප්‍රපංච වලට තියෙන අමනාපයක් තියෙන සියුම් වැඩි තියෙන යමනාපයේ හින්දා අපි මේ මේ ඒ ප්‍රපංච තද කරනවා තමයි අඩු කරනවා තමයි. නමුත් ඒක තුළ අර මේ යටින් වැඩ කරන නිරුස්සනා ස්වභාවයේ හින්දා නැවත හිමීටිය ප්‍රපංච ඇති වෙනවා. දැන් අඩු වෙලා තියෙන ප්‍රපංච දැන් හරි දැන් මෙහෙම මෙනෙහි කරන්න කියලා අර ඒ එයා ඇතුළත කතාව වෙන පැත්තකින් එනවා සියුම්ව. ඉතින් ඒකත් හරි අමාරුයි අල්ලන්න. එතකොට ඒක පිළිබඳක් තියෙන අර ද්වේෂය ඉතින් මොනවා වුණත් බාර ගන්නවා බාර අරගෙන ඒක ටිකක් බලාගෙන ඉන්නවා ටිකක් අර මේ මේ පොඩි ළමෙක් කරන මේ මේ සෙල්ලම් දිහා පොඩි ළමෙක් කරන වැරදි දිහා අර මේ 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 hina වෙලා අපි උපේක්ෂාවෙන් බලන් ඉන්න ගතියට හිමීට යන්නේ. ඒක සමහර ඒ කියන්නේ හැම පරියන්කක සිදුවෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් නැත්තම් ඉඳලා හිටලා තමයි මේ මේ වගේ අර ස්වභාවිකවම වැඩේ වෙන්නේ. එතකොට මේ පිළිබඳ තියෙන ද්වේෂය නෑ. ඒ කියන්නේ මේ මේ ඇතුළත තියෙන ලෝකයේ පිළිබඳ මේ 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 විභව තණ්හාවක් නෑ. ඒක පිළිබඳ අර බදාගෙන ඒක ඇතුළට රිංගන ගතිය භව තණ්හාවකුත් නෑ. ඒ භව විභව දෙක පොඩ්ඩක් මේ මේ හරි මැදින් ඒ දෙක මැදින් පිහිටන වෙලාවකදී මේ තියෙනවා දේවල්. ප්‍රපංචයක් තියෙනවා, සිතුවිලිත් තියෙනවා. ප්‍රපංචනේ මේ සිතුවිලි තියෙනවා. ඒව පිළිබඳ සංස්කරණය ගොඩක් අඩුයි. එතකොට හුස්ම රැල්ල ඒ දේවලුත් දැනෙනවා. මේ හරි මේ 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 හැම තැනකම හරි විවේකයි. ඒ කියන්නේ මේ අරමුණු නැති වෙලා විවේක වෙන එක නෙමෙයි. මේ අරමුණු තියෙද්දිම හරි විවේකයක් තියෙනවා. ඒවා හේ වෙන්න දීලා නිකන් gedara කොම් වැඩ කරනවා. ඒ වැඩ කරන්න දීලා අපි පැත්තකට වෙලා ඉඳගෙන බලන් ඉන්නවා වගේ නිකන්. ඒක පිළිබඳ ද්වේෂයකුත් නැහැ. ඒකෙන් මිදෙන්න ලොකු මේ දඟලන ස්වභාවයකුත් නැහැ. ඒක ඒක පිළිබඳ ආසාවකින් ඒකෙන් ඇල්මකින් ඒක දිහා බලන් ඉන්නෙත් නැහැ. බැලුවොත් පේනවා. නමුත් මේ මේ වගේ මේ ඉඳලා හිටලා වගේ මේ මේ පොඩ්ඩක් අපිට මේ පෙන්නගෙන යනවා උඹලට මේ යමං ඔහොම මෙහෙම මේ මේ ඉස්සරහක් අපිට මේ යන්නේ කියන එක පොඩි සංඥාවකින් එක ඉඳලා හිටලා පරියන්කේ හරි වෙනවා. ඒකෙන් අපිට පෙට්‍රල් ගහගෙන සෑහෙන කාලයක් දුවන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ ඕන කාලෙකදී ආයෙ වගේ වෙනවා. ඉතින් ඒ වෙනකන් අපි අර දඟලන එක කරන්නත් ඕනේ. ප්‍රපංච නැති කරන්න නැත්නම් අතුලත කතා වඩු කරන්න. එතකොට අපි මෙනෙහි කිරීම ඒ වගේ දඟලන එක ඇතුළත විභව තණ්හාවයි භව තණ්හාවයි දෙක කැරික් කැරිකි තමයි යන්නේ. නමුත් මේක මැදට වැටීම මහ බොහොම හම්බයක්. ඒක මේ උපේක්ෂාවට එන එක හරි බොහොම ඒක කර්මානුරූපව සිදුන. ඒක ඉතින් ඒකදී අපිට වෙන්න තියෙන්නේ ඒක ඔටෝ වෙනවා. ඒකදී බොහොම සාදර කරලා ඒ වගේ වෙලාවට හොඳින් ඒක හොඳට නිරීක්ෂණය කරගෙන අර ඒකේ තියෙන මේ මේ ප්‍රඥාව පැත්ත නැත්තම් ඒකේ සිදුවෙන සිද්ධිදාමයේ හොඳට හිත කාව දිනවා ඒ වෙලාවේදී. ඒක හරි වැදගත්. ඊළඟට ප්‍රපංච වලට ඇතුළට රිංගුවත් ඒකේ තියෙන බොරුව ඒකට අහුවෙච්ච ගතිය හොඳට තේරුම් ගන්න ඒක හරි මේ මේ ඒ චිත්තක්ෂණේ ඒ තප්පර ගන්න හරි වටිනවා.
එහෙමයි සමනස බොන්ස් බොහොම ලස්සන ඒක පැහැදිලි කිරීම කරා. සමනස එතකොට අර ඒකේ බොන්ස් සඳහන් කරපු අර මේ භව තණ්හා විභව තණ්හා ඒ කෝණයෙන්ම බැලීම අවශ්‍යද? එහෙම
නැත්නම් නෑ නෑ ඒක වෙන සිද්ධිය විතරයි මං කිව්වේ. ඒක බලන්න ඕනේ. මම මේ සිද්ධිය වෙච්ච සිද්ධිය පැහැදිලි කිරීමක් කරේ. ඒ ඒවා ඒ තියරි ඔය උතෙන්ට දාන්න ගියොත් අවුල්. නමුත් වෙන්නේ මේක තමයි. වෙන්නේ එක්කෝ අපි මේ 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 මෙනෙහි කරන අරමුණු ඔක්කොම පිළිබඳ ආනාපානයේද හැම දෙයක්ම පිළිබඳ ටිකක් පොඩි නුරුස්සන ස්වභාවයකින් ඉන්නේ අපි. ඒ කියන්නේ ඒවා ටික බොහොම වේගෙන් කැරකෙනවා. ඒ කැරකෙද්දී ඒක ආනාපානෙ හිත තියන්නත් බෑ, අර වයිබ්‍රේෂන් වල හිත තියන්නත් බෑ, සිතුවිලි වල තියන්නත් බෑ. මේක මහා ගොජයක් වශයෙන් තියෙනවා. මේ ගොජේ වශයෙන් තියෙද්දී ඒක පිළිබඳ එක්කෝ පුදු පොඩි අමනාපයක් තියෙනවා, සියුම් එකක්. එක්කෝ ඔන්න ආනාපානෙ ඇල්ලුණාට පස්සේ බොහෝම සියුම් කැමැත්තක් එනවා. ඉතින් මේ දෙක අතරේදී හරි අමාරුයි මැදට මේ රිංග ගන්න. මැදට උපේක්ෂාවට එන්න. ඉතින් හැබැයි ඔය ඉඳලා හිටලා කරලා කරලා කරලාම එක වෙලාවට එනවා, එපා වෙනවා, එක වෙලාවට කැමති වෙනවා, එපලා ඔහොම 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 මේ වගේ චක්‍ර ගොඩාක් කැරගෙන ගත්තට පස්සේ උපේක්ෂාව නිකම්ම ඕන දෙයක් කියලා අතරෙන ගතියක්, නැත්තම් ඒක බාර ගන්න ගතියක් ස්වභාවයෙන් මෙන්නේ. ඒක මේ ස්වභාවයෙන් සිදුවෙන දෙයක්. ඕවා එකක්වත් ඒ වෙලාවේදී බල බැලිය යුතු නොබැලිය යුතු දේවල්. ඒක එතකොට භුක්ති විඳින්න බෑ අපිට. එතකොට අපි කිරීමක් සිදුවෙනවා. ඒකින්ද මේ මේ ටික දැනගත්තට කමන්න. හැබැයි එතෙන්ට ගිහිල්ලා ඕවා හිතන්න ගියොත් හරි අමාරු. ඒකයි මූලධර්මවාදීන්ට මේ ටිකක් මූලධර්ම ගොඩාක් දන්න අයට මේ භාවනාව ටිකක් අල්ලන්න ටික කාලයක් යන්නේ. මේ එතෙන්ට යද්දි හිතෙනවා ආ දැන් මේකයි වෙන්නේ, ආ දැන් මැදට එන්න යන්නේ, දැන් ආ දැන් උපේක්ෂාව එන්න යන්නේ, දැන් ආ දැන් මෙහෙමයි මෙහෙමයි කියලා ඒ සිදුවෙන වෙලාවේදී ආයේ විතර්කයක් එනවා, නැත්නම් ප්‍රපංචයක් එනවා. ඉතින් ඒක කඩන්න වෙනමම මහන්සියක් ගන්න ඕනේ. ඒකින්ද මේ මේ ප්‍රායෝගිකව යද්දි ඒක පිළිබඳ කිසිම මේ මේ සංස්කරණයක් නැත්නම් ඒක පිළිබඳ කිසිම මේ තියරි දැනුමකින් හිතන්නේ නැතුව එහෙම යන්න දෙන්න ඕනේ. එහෙම යන්න දීලා ඊට පස්සේ අනුමාන ඥාණයෙන් අපිට කියනවා මේකයි සිදුුනේ කියලා. ඒක බොහොම කෙටි දෙයක්. මේ කෙටි තප්පර ගානකින් කියනවා මෙයා මේකයි කියන එක. ඒක වෙනම දෙයක්. හැබැයි අර හිතලා කිසිම දෙයක් එතනදී මේ ගන්න හොඳ නැහැ. කරදරයක් එතකොට භාවනාවට.
එමස මනස බොහොමත්ම පින්වන්සිගේ පැහැදිලි කිරීමට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තමයි
එනම් මේ කියන්නේ 100%ක් තේරිලා නැත්නම් 100%ක්ම තේරිලා නැහැ. එහෙනම් අපි 100%ක්ම තේරුණා කියන අදහසින්
අන්නේ කල්පනී අතෝසවල් බඩ පුළුවන් දැන් අන්මියුට් කරන කල්පනී.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි කල්පනී.
ස්වාමීන් වහන්සේට හරි නෑනේ පවුණි ප්‍රශ්නේ නැති හින්දා ප්‍රශ්නයක් අහන්න හැදුවේ. ඔය ස්වාමීන් වහන්සේ මට අර බන්දුලංක කියනකොට මේක අහන්න හිතුණා. ඇත්තටම දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි බුදුම නිින්දක් ආයෙන්නේ ආයේ කියලා වැඩක් නෑ ඒක. මම හැමදාම කමටහන් මගේ මේ මම වැඩි එහෙම භාවනා කරන්නේ නෑ. ඉතින් ඒ කරන වෙලාවට ඒ ලියන හැම කමටහනක්ම මේ එකම විදිහයි කියලා මට තේරලා තියෙනවා. නිින්ද යන එක තමයි කියන්නේ. එතකොට කුසල ස්වාමීන් වහන්සේ කියන්නේ තමයි නිින්දද ඕක නිින්දද හරි වචනයද කියලා බලන්න කියලා. මම ඉතින් ඒක බලනවා. ඒ වුණාට මට ඒකට නිින්දට වඩා වෙන වචනයක් කියන්න බෑ. මොකද ඒකට හේතුව දැන් ඒක නිින්ද කියන්නේ දැන් නිදාගත්තාම ගොඩාක් වෙලා යනකම් ඇහැරෙන්නේ නැහෙනේ. එහෙම එකක් නෙවෙයි. හැබැයි නිින්දම තමයි ආය. ඒ කියන්නේ දැන් මම ඇහැරෙනකොට මගේ මේ මුල තියෙන්නේ ආය කෙලින්ම මේ කකුල ගාව. එච්චර හොඳටම නිදි ආය බබා වගේ. හැබැයි ඇහැරෙනවා. ඇහැරුණාම නිකන් මොකක්ද එකක් දැනෙනවා. ඒකල ආයෙත් මම හිතලම මේ ෆුල් ඩම් එක දාලා මේ ඉන්නවා මේ මොකද්ද වෙන්නේ කියලා බලාගෙන කිව්වට ආයෙත් නිින්ද යනවා. ආයෙත් ඒ විදිහටම නැගිටිනවා. ඔහොමම තුනක් හතරක් යනකොට මට හිතෙනවා මොකද්ද මේ මේ මෙහෙම දුක් විඳින්නේ. කොන්ද නමයි ඊට පස්සේ කොන්දත් රිදෙනවා. ඒ ඉන්න මං ගිහින් නිදා ගන්නවා ඉතින්. ඒක තමයි ස්වාමීන් වහන්සේ ඉතින් ඒකට ඒක නිින්ද නෙමෙයි කියලා කියනවා. නිින්ද නෙමෙයි කියනවා නෙමෙයි නිින්දද කියලා බලන්න කියලා මට කියනවා. ඒ වුණාට මට ඒක වෙන විදිහකට නම් දැනෙන්නේ නැහැ ඇත්තටම.
ඔව් ඒකෙදි මෙහෙම කිව්වොත් ඔය දැන් ඔය 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 විදිහට පරියන්කේ සිදුවෙන්නේ දවසේ කොයි වෙලාවේද? ඒ කියන්නේ වැඩ කරලා අවසානයේදීද නැත්නම් උදේ පාන්දරද මොන වගේ වෙලාවලද මේ?
ඔව් හැබැයි මෙහෙම එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඇත්තම කියන්නම් ඉතින් දැන් මම ඕක කරන්නේ නිදාගන්න කලින්. එතකොට අර මේ මහන්සියත් එක්ක ඒ තියෙන නිින්ද තියෙනවා. හැබැයි මට මෙතන පොඩි සැකයක් තියෙනවා. ඒ නිින්දක් නෙමෙයි. මොකද එහෙම නිින්ද ගියා නම් මට ඇහැරෙන්නේ නැහැ නේ.
ඔව්.
මට එහෙම ඇහැරෙන්නේ නැහැ නේ. වෙලි වෙනකන් නිදාගන්නේ
නැහැ. මෙතන
ගිහින්
නිදාගන්නේ නැහැ. ඔව්. ඒ ප්‍රශ්නේ ඇහුවේ මේ 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 කොයි වෙලාවද කියන එක තමයි මට ගන්න ඕනෙකම තිබ්බේ. ඉතින් ඒකෙදි
උදේ කරත් ස්වාමීන් වහන්සේ මට ඕකම වෙනවා.
ඔව්.
මම උදේ කරන්නේ කැමති නැත්නම් ඊට පස්සේ මට නිදාගන්න හිතෙන හිඳිට ඇත්තට. මට එතකොට දවස කම්මැලි. මගේ මට අර එනර්ජි එක ලොස් වෙනවා. මට දවස අරන් යන්න තියෙන අර තියෙනවනේ මොකක් දෙකක් අර ඒ මොටිව් එක නැති වෙනවා. එහෙනම් මම උදේ කරන්නේ නැහැ ඉතින් ඇත්තට.
ඔව්. ඉතින් ඒකෙදි මේ මේ ඔය වෙන්නේ ගොඩක් මහන්සි වෙලා අපි මේ පරියන්කයකට යද්දි වෙන්නේ අපිට ඒකේ ඒකින් ඇතිවන සුඛය වැඩි. ඒ කියන්නේ අපේ හිත අරගෙන යනවා අර ඇතුළත කතාව ප්‍රපංච වලින් මිදෝලා අපිව අරගෙන යනවා මේ ආනාපානය හරහා බොහොම සියුම් තැනකට. නැත්තම් මේ කය හරහා බොහොම සියුම් කරනවා. ඒ කියන්නේ අර අර ඇතුළත තියෙන කතාව, ඒ ඇතුළත තියෙන කලබලය බොහොම අඩු කරාට පස්සේ මෙයාගේ ගැප් එක වැඩි. ඒ කියන්නේ අර කලබලකාරී මනසක ඉඳලා ඒක තැම්පත් වෙන මේ තැම්පත් වීම කියන ගැප් එක, ඒක අතර තියෙන පරතරය බොහොම වැඩි. එතකොට වෙන්නේ මේක අපිට සමහරලාවට ඒක දරන්න බැරි තරම් මේ සැපයක්. ඒ සැපයත් එක්ක වෙන්නේ මේ මේ මෙයා ඇතුළතින් මේ මේ ස්වභාවිකවම එයා මේ මේ රිකවරි වෙනවා. නැත්තම් අර මේ මේ සාමාන්‍ය පැය 4ක 5ක නිින්දක් නිින්දක තියෙන සුවය අපිට ලැබෙනවා මේ වගේ විනාඩි 10කින්. ඒ තරම් හරි මේ සැපවත්. ඉතින් ඒක ඒක ඒ ඇතුළත ඒ සියුම් වුණාට පස්සේ ඒ සැපය වැඩිකමටම ඒ සමාධිය වැඩිකමටම අපි සතිය පොඩ්ඩක් ගිලිහෙනවා. එතන දැනුවත් භාවයක් නැහැ. ඒක දන්නේ නැහැ අපි එතන ඉන්නවයි කියලා. ඉතින් අන්නේ ඒ ප්‍රශ්නේ ඇරෙන්න ඒකේ ඒකේ එතන එහෙම සිදුවෙන ක්‍රියාදාමයේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අර අර මේ ගොරෝගොරෝ නිදා ගන්න වගේ එකක් නෙමෙයි. හැබැයි මේකේ වෙන්නේ මේ අර මනස මේ 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 ක්‍රියාකාරී කලබලකාරී මනස සූපත් කිරීමක් එතන සිදු වෙනවා. සූපත් කිරීම සිදු වෙන හැබැයි ඒක මේ ටිකක් සමාධියට බරව ටිකක් මත් ගතියට බරව යන වැඩක්. එතන මේ මේ දැනුවත්භාවයේ අඩුකමක් තියෙනවා. ඉතින් ඕක වෙන්නේ ගොඩක් වෙලාවට ඔය වගේ ගැප් එක වැඩි වෙන්නේ. ඒ කියන්නේ දරා ගන්න බැරි තරම්ම අපි මේ ලොකු සහනයක් ලබන්නේ අපි ගොඩක් මහන්සි වෙලා නැත්තම් කලබලකාරී වෙලා මේ පරියන්කයක් දැම්මට පස්සේ. ගොඩක් වෙලාවට නිින්ද කිට්ටුව දාමුට පස්සේ සමහර වෙලාවට උදේම නැගිට්ටට පස්සේ අපි කරන්න ගියාට පස්සේ අර නිින්දත් එක්කම එන හින්දා පොඩි ওই පැත්තකට යනවා. ඉතින් ඒකෙන් හින්දා ඕක ඇත්තටම වෙන සිද්ධාමයේ බලන්න නම් ඔය කියන විදිහට වෙනවා. එකපාර නිින්ද යනවා, ඊට පස්සේ ඔළුව පාත් වෙනවා, ඊට පස්සේ ආයෙ කෙලින් වෙනවා. ඔහොම ඔහොම වට ගිහිල්ලා අන්තිමට එනවා මේකෙන් මේ අර මේ මැදකට එනවා. මේ මැදට එනකන් අපි කවදාවත් කරන්නේ නැහැ කිසිම කෙනෙක්. ඊට කලින් නැගිටිනවා. මේ මැදට එද්දි කිසි රහක් නැහැ. අර එනර්ජි එකක් නැහැ. මේ එනර්ජි එක කියන්නේ එක්කෝ රාගේ එක්කෝ දේශයේ තමයි මේ එනර්ජි එක තුල තියෙන්නේ. ඒ මේ ඇතුළත ඉතින් ඒ එනර්ජි එක නැති වුණාට පස්සේ නිකන් වැක් අල්ලේ කෙඩිය වගේ වැක් කරන ගතිය තමයි තියෙන්නේ. හැබැයි ඒක උපේක්ෂාවකින් අපිට ඒක දැක ගන්න පුළුවන් නම් එතන තියෙනවා මාරම අර ඔය කියන එනර්ජි එකට වඩා එනර්ජි එකක් එනවා එතනින්. ඒක ගන්න නම් හැබැයි මේක පරියන්ක තුල සෑහෙන වෙලාවක යන්න වෙනවා. ඒ කියන්නේ අර විදිහට නොදැනී ගිහිල්ලා වැක් කරලා ඊට පස්සේ ආයෙ දැනෙනවා, ආයෙ වෙනනවා, ඊට පස්සේ ටිකක් මේක යද්දි අර නොදැනෙන කාලේ අඩු වෙනවා. කාලි අඩු වෙලා මේ නොදැනෙන තැන වුණත් දැනුවත් භාවය වැඩි වෙනවා. ඊට පස්සේ මේ දෙක චක්‍රානුකූලව කැරකෙදි එන්න වෙන්නේ ওই දෙකටම එක එක හිත එන්න ගන්නවා අන්තිමට. මේක සෑහෙන වෙලාවක් කරාට පස්සේ වෙන්නේ. එතකොට සමහිත එනවා. එතකොට අපිට පුළුවන් මේ ওই කෝකත් එකයි කියලා අපිට මේ වෙන දේ දිහා බලන් ඉන්න පුළුවන් ගතිය. ඒක තුල තියෙන අමුතුම එනර්ජි එකක්. අර අපි කියන එනර්ජි එක නෙමෙයි, ඒක තුල මහා අමුතු එනර්ජි එකක් තියෙන්නේ. ඉතින් එතෙන්ට යනකම් භාවනාව අරන් යන්න නම් ඒක වෙනමම කෘත්‍යයක්, ඒක වෙනමම ක්‍රියාවක් කර යුතුයි. ඒක දවස පුරා ඒක මේ විහිදිලා යා යුතුයි. ඉතින් ඒකට අර මේ එහෙම ඉතින් අපි මේ ඉඳලා හිටලා පැයක් ඉතින් කරාට ඉතින් නේද කල්පණී නිවන් දකින්නවයි කියන එක ඉතින් වරුවට පුළුවන්ද කියලා හිතෙනවා නේද?
ඒක තමයි
වැඩේ. ඉතින් ඒක මේ ගයි වැඩේ. ඉතින්
එහෙම වරු එක යන්න කියලා බැලුවේ හදන්නේ.
ඒක ඒක ගියාගේ වෙන ගමනක්. ඉතින් ඕක නිවන් දකින්න නම් ඉතින් යන්න ටිකක් දාඩිය දාලා එහෙම පොඩ්ඩක් කරන්න වෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට නේ.
ඒක තමයි ස්වාමීන් වහන්සේ වැඩේ වෙලා තියෙන්නේ නිවන් දකින්න.
ලොකු උමනාවකුත් නෑ ඉතින් ඒක ඉතින් එහෙම තමයි අප්පා ඉතින් ওই ගමනත් එක්ක අපි බලමු ඉතින් උමනාව එන විදිහට අපි උමනාව වැඩි වෙන විදිහට අපි බණ ටිකක් අහලා ප්‍රශ්නයක් ඔය වගේ සාකච්ඡා කරලා කොහෙද යන්නේ කියන එක පොඩ්ඩක් ආයෙ මතක් කරගමු එතකොට හරියනවා ඔක
වැඩේ කියන්නේ ගාමිණෝද මට හිතෙන්නේ දැන් මම කොච්චර මොඩෙද කියලා මම දැනගෙන තියෙන්නේ ඒක බාරගෙන තියෙනවා
ආ ඒ
ඒක මොඩිමනි කියලා හිතාගෙන
ඉන්නවා ආ හා හා ඒ කියන්නේ මට තේන්නේ දැන් මේ මො තියෙන මොඩකමෙන් 120ක් විතර තේරෙනවා කියන එහෙම එකක්ද
මෝඩයි කියලා තේරෙද තියෙන්නේ
ඔව් ඔය කියන්නේ දැන් මෝඩයි කියන එක හරි ඒක 100ට 100ක් මෝඩයි කියමුකෝ අපි ඒ කියන්නේ මෝඩකමේ 100 100ෙන් 120ක් විතර දැන්නලා තියෙනවා කිව්වොත්
මං හිතන්නේ ඊටත් වඩා දැන්න තියෙන්නේ ඒත් අර උගමනාවක් නෑ ස්වාමී
ඔව් ඒක තමයි ඒක තමයි
මේ මං දන්නේ
නෑ ඔව් ඒක වෙන්නේ මේ අපි ඇත්තටම දන්නේ මේ කියන්නේ බොහොම ටිකයි අපි ගැන දන්නේ කියන්නේ අපි ඇතුළත තියෙන ඩ්‍රයිව් එක අපි අරන් යන්නේ කොහාටද කියන එක නොදන්නකම තමයි අපි එනර්ජි එකක් ඉන්නේ නැත්තේ මේ පැත්තට ඒක තමයි ලොකුම අවිද්‍යාව ඉතින් අපි දන්නෙත් අපි ගැන චූට්ටයි ඉතින් ඒ අපි ඒ දන්න එක වැඩි කරගන්න තමයි අපි මේක මේ දවස පුරා මේක ගහන්න ඕනේ. ඒ කියන්නේ උදේ පරියන්කය ඊට පස්සේ ඒ කියන්නේ නිමාඩු දවසක් කරෙන් මම කරේ ගිහිව වැඩ කරද්දි මම පුදුමාකාර බිසි වුණා. කම්පැනි දෙකක වැඩ කරලා මේ ගෙදරත් එන්නේ බොහොම කලාතුරකින්. ඉතින් එතකොට මම කරන්නේ සතියකට සැරයක් මම මේ හොයාගත්ත ගමේ ගල්ලෙනක්. ඒකේ මේ පිරිවෙන් හාමුදුරු දෙන්නෙක් ඉන්නවා. ඒ ගල්ලේ නැත්තනම් පාවිච්චි කරන්නේ නැහැ කිසිම දෙයකට. ඉතින් මායි තව යාළුවෙකු අරගෙන ගිහිල්ලා හැම සෙනසුරාදම ඉරිදම ඒකේ මම මේ පැය පරියන්ක 3යි සක්මන් 3යි ඒ විදිහට එහෙන් කෑමක් දෙනවා. ඉතින් එහෙම ටික කාලයක් මම කරා. ඒ කරාදි මට තේරුණේ මේ සතියේක තියෙන මේ රෙදි ටික හොදන්නේ එදා. ඒ කියන්නේ මේ කුණු ටික හොදන්නේ එදා. ඊට පස්සේ සතියක් ඇදගන්න යන්තම් ඇති. ඒ කොහොම කරත් ආයේ සිකුරාද විතර වෙද්දි ආයේ අහුවෙනවා. හොඳට තේරෙනවා. ඊට පස්සේ ආයෙ සෙන්සුරාද ඉතින් අර ඒ වගේ තමයි ගිහියට තියෙන ප්‍රතිපදාව. අර මොනර ඉගිලෙනවා වගේනේ කියන්නේ බොහොම ටික දුරයි යන්න පුළුවන් ඊට පස්සේ ආයෙ වැටෙනවා ආයෙ ඉගිලෙනවා. ඒ වගේ උතනදි කරගත්තු යුතු දේ තමයි අපි ඒක වෙනුවෙන් දවසක් වගේ කාලයක් වෙන් කරගන්න ඕනේ අපි මේකට වෙනුවෙන්ම. ඉතින් අර දවසට ওই පරියන්කයක් ඒ වගේ දෙකක් වගේ දාගෙන යද්දී අපි මේක වෙනුවෙන්ම දවසක් යොමු කරලා ඒ වෙනුවෙන් Brahmacharya රැකලා ඒ වෙනුවෙන් ආහාර පාන ආදිය වෙනස් කරලා ඒ වෙනුවෙන් සිල් අරගෙන ඒ වෙනුවෙන් මේක කරගෙන යෑමත් මාර අප් එකක් අපිට අරන්
දෙනවා. මගේ තමා ස්වාමීන් වහන්සේ දැන් තියෙන තත්ත්වය හිටන එක හීනයක් විතරයිද? ස්වාමීන් වහන්සේලා ඉතින් දැන් කොල්ලෝනේ එහෙම කරတဲ့ අපිට ඉතින් අපි ගෙවල් වලට හිරවිල තින්නට
ඒ වුණාට මේ රීටිට් වල ඇවිල්ලා බලන්නකෝ 75 කින් ගෑනුනේ 80ක් විතර.
ඔව් ඉතින් ගානවා
ඒ වුණාට. ඉතින් නෑ නෑ. ඉතින් මෙහෙමනේ කල්පණි අපි දැන් හිතන්නකෝ ඔයාලට මොකක් හරි මේ ලොකු මේකක් ආවා මේ ලොකු සල්ලි ප්‍රමාණයක් හම්බෙන්නේ නැත්නම් ලොකු ට්‍රිප් එකක් නැත්නම් මොකක් හරි ආවා කියන්නකෝ අපි ඒ වෙනුවෙන් කාලය යොමු කරගන්න නැද්ද? එතකොට ඒක හරි තමයි මේකත් ගෙදර ඔක්කොම එක හරි යන්න අපිට මොනව කරගන්න පුළුවන් ගොඩක් වෙලාවට ඉතින් තියෙන්නේ අර මේක තියෙනවා ඉතින් මේක ඉතින්
ටිකක් පොඩි ලංකාවට ආවහම මේ රිට්‍රීට් එකක් කරන්න පුළුවන්කම තිබුණා.
ඔව්
ඒක උවමනාව තිබුණා
ඉතින් ඒක තමයි නිවන් දකින්න ඇත්තටම බෞද්ධයට නිවන් දකින්න ටිකක් උවමනාව පොඩ්ඩක් අඩු ඉතින් මූණ දිහා බලන් කියන්න හොඳ නැති වුණාට ඉතින් ඇත්ත කතාව ඒක තමයි. අපි බලමු ඉතින් දැන් මේ දැන් ඉස්සරට වඩා යම් කිසි මට්ටමක අපි මේ ඉන්නවනේ ඉදිරියෙන්නේ ඉතින් ඉදිරියට තවත් ওই විදියට මේ ඉදිරියට යම්
හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
සරණසාද සාකච්ඡා බොහොම සජීවී ස්වාමීන් වහන්සේ මේ රාජිකත් ඉන්නවා මේ ප්‍රශ්නයක් අහන්න
උත්සාහයෙන් ඉන්නවනේ ආරේ
ඔව් රාජිකා ඔබට ඉදිරිපත් කරන්න
බොහොම සුති බන්දල මාමා මේ අවසරය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නම නෙවෙයි මම මේ කතා කරේ ඇත්තටම මේ ඔබ වහන්සේගේ කටහඬ අහන්න ආසයි ඊමේල් කීයක් දාලා ගන්නද කොහොමද ගෙන්නගත්තේ කියලා මේ ඒක නිසා ඒකට සුතිවන්ත වෙන්න පාද නමස්කාරයෙන් සුතිවන්ත වෙනවා මේ වැඩසටහන සම්බන්ධ වුණාට මන් දන්නේ මන් වැඩසටහන ඇත්තට මමත් මේ ලයිව් සම්බන්ධනේ ගොඩ කාලයකට පස්සේ වුණාට මම මොනිටර් කරනවා අධීක්ෂණය කරනවා වැඩසටහන ඔබ වහන්සේට ඊමේල් මම හිතන්නේ වැඩසටහන් 3-4කටම දැම්මා මේ වැඩ
රිප්ලයි
කරන.
නෑ, වැඩක් නෑ, නැත්ත පහක වැඩක් නෑ. ඊමේල් එකක්
උත්තරයක් කියන්නෙත් නෑ, ඊමේල් එකක් එක්වද නැද්ද කියන්නෙත් නෑ.
නෑ,
ඊට පස්සේ අපි
රිප්ලයි එකක් නෑ.
ඔර්ගනයිස් කරන්න ඕන.
ඔයා කියන්නේ ගිය පාර ගිය සතිය මම කරපු කැපකිරීම කියලා වැඩක් නෑ. මම ගියානේ නාතගෙන, අපි බස් එකක් අරගෙන 40ක් දාගෙන ගියා. මම කරපු වැඩේ මට ඉස්සරහම සීට් එක ඕනේ කියලා ඩ්‍රයිවර් සීට් එකට එහා පැත්තේ සීට් එකට ගිහිල්ලා ටැබ් එක ගත්තා. මියුම් සින්දු කියනවායි කෑ ගහනවා. ඊට පස්සේ සිග්නලුත් නැහැ. ඊට පස්සේ මම ටක් ගාලා කෝල් එකක් දීලා කිව්වා ගුත්තට, මේ ගුත්ත බණ කියන්නේ මෙතන අමාරුයි වැඩි. ඊට පස්සෙත් අපි හිතුවා ගිහිල්ලා කියන්න පුළුවන් වෙයි කියලා. නමුත් එතෙන්ට යද්දි 7:45ක් පැන්නා. ඊට පස්සේ තමයි දානේ ගත්තේ. ඉතින් ඌ වගේ අර ප්‍රායෝගික දේවල් එනවා මේ. හැබැයි ඉතින් ඊමේල් එකට ලොකු හාමුදුරන්ගේ ඊමේල් එකටවත් රිප්ලයි කරන්නේ නැහැ කියලා තමයි මට බයින්නේ. ඉතින් ඊමේල් චෙක් කරන්න ඉතින් වෙලාවක් මන් දාගන්න බලන්නම් ඉදිරියේදී.
මෙහෙමයි ස්වාමීන් වහන්සේ, මට තේරෙනවා.
අඩු ගාන ඊමේල් එක ආවද කියලාවත් නේද මං කියන්නේ. පොඩි දෙයක් නිකන් ඊමේල් එක මට ලැබුණා කියලාවත් නේ.
අර thumbs up එකක් කියවන්නේ සමහරවිට එහෙම එකක් හරියවන්නේ
තවත් දාන්න. ඒක තමයි මම ඒක එක දවසක් කිව්වේ. ඒක මේ මං එදා වෙලාවට ඊමේල් චෙක් කරා. ඊට මං බැලුවා ඊමේල් එකක් ලියනවට වඩා අඩු ගානේ ඕකේ කියලාවත් දාන එක වටිනවනේ කියලා. ඉතින් ඉදිරියේදී
ඔබ වහන්සේලා ඉදිරිපත් වෙලා කරපු වැඩස් පටන් ගත්ත වැඩසටහන් ඉතින් මේවා කරගෙන යන ඉතින් ඔබ වහන්සේගේ සහයෝගය අපිට ඉස්සරහටත් ඒ විදිහට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා සාමි.
අපිත් බලාපොරොත්තු වෙනවා. අපිත් ඒ විදිහටම
අද කටහඬ ඇහුණාට අපිට බොහොම සන්තෝෂයි. වැඩම කරාට පාද නමස්කාරයෙන් ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ. වගේම අර කලින් කල්පනී කතා කරපු එකටත් මම පොඩි අදහසක් දෙන්නම්. මොකද කල්පනී කිව්වනේ මේ අර අපි ගිහි ජීවිතේ ඉන්නකොට චුට්ටක් අමාරුයි කියලා. ඇත්ත මම පිළිගන්නවා. මේ මට ඇත්තටම කියනවා නම් අර මට හිතෙන්නේ අපිට තියෙන විලිංගනස් එක, අපිට තියෙන උවමනාව තමයි එතන වැදගත් වෙන්නේ. අපි හැමදේම මේ ලෝකේ ප්‍රයෝරිටයිස් කරන්නේ මට හිතෙන විදිහට. ස්වාමීන් වහන්සේ මම මේ අදහසක් විදිහට ඉදිරිපත් කරන්නේ මොකද ඒ කල්පනිකේ බෝඩ් එක මමත් හිටපු නිසා. මේ අපිට අපි දේවල් ප්‍රයෝරිටයිස් කරන්නේ අපිට තියෙන වටිනාකම් හැටියට. ඉතින් අපිට මොකද්ද මුලින්ම වටින්නේ කියන එක අපිට මේ ගමන යන එක ප්‍රතිපදාව යන එක වටිනාකමක් දැනෙනවා නම් අපි ඒකට මට හිතෙනවා වැඩි කාලයක් දෙනවා කියලා. අපි මොන දේ අතරේ වුණත් අපිට ඒකට කාලය හොයාගන්න පුළුවන් කියලා කල්පනික විදිහට එයා මට හිත මම පෞද්ගලිකව කරන්නේ මම උදේ නැගිට්ට ගමන් තමයි පරයන්ක සක්මනය කරන්න උත්සාහ කරන්නේ. මොකද මේ ඇත්ත මටත් කායික කාලයක් තිබ්බා නිදිමයි. ඔච්චර කරත් නිදි වැටි වැටි නිදි. හැබැයි මම කිර කිරා හරි අත්හැරියේ නෑ. ආයේ සතියක්ම නිදි නිදි ගිහිල්ලා එක තැනක් එන ඔය නිින්ද කැඩෙන. එතනින් පස්සේ ආයේ නිදා ගන්නෑ. පරයන්කේ ඉවරුණාට පස්සේ පුදුම අවදිමත් භාවයක් තියෙනවා. එතකොට නිින්ද ඕනෙත් නෑ. ඇත්තටම කිව්වොත් මම ලොකු ස්වාමීන් වහන්සේත් එක්කත් එක දවසක් මේක සාකච්ඡා කරා. එහෙම හොඳ පරයන්ක යනකොට මේ නිින්ද ඇත්තටම හරිම අඩුයි. මොකද පරයන්ක ඇතුලේ නිින්දේ වෙන්න ඕන අර මොකක්දෝ අර මේ ඇඟේ වෙන්න ඕන මොකක් හරි අර සුවතාවේ ලැබෙනවා. එතකොට නිින්ද වුණත් අඩු වුණාට හරිම එෆිෂන්සි පවක් මම දැකලා තියෙනවා මේ ඩියුරින් ද ඩේ. ඉතින් ඒක නිසා අර කල්පනීක මට තෙරිච්ච විදිහට යාගේ මතයක් තියෙනවා. එහෙම උදේට නිින්ද ගියොත් එහෙම දවස නිකන් මේ අර මේ මලානික වෙයි, දවසේ වැඩ කටයුතු කෙරෙන්නේ නැති වෙයි කියලා යා උදේට භාවනා කරන්නේ නැහැ වගේ අදහසක් මට දැනෙච්ච හින්දා මම ඒක අදහසක් විදිහට මේ යන උත්සාහ කරේ. මට හිතෙනවා කල්පනීයේ රැයට ගහන පාරයන්ගේ උදේට සතියක් විතර එක දිගට පුළුවන් විදියට ගහලා, එහෙම නැත්නම් වීකෙන්ඩ් එකක් වගේ. එතකොට වීකෙන්ඩ් එක නම් වැඩ කෙරෙන්නේ නැහැ නේද? එතකොට එහෙම පාරයන්ගේ වීකෙන්ඩ් එක කරලා එතකොට වැඩට යන්න නැති නිසා ඒ දවස් එහෙම මැනේජ් කරගත්තොත් එහෙම පොඩ්ඩක් කරලා වෙනසක් කරලා බැලුවොත් මට හිතෙනවා යා ඔය නිින්ද සහ අපි ඔය ඒ භාවනාවෙන් ලබන යන ඒ තැන දෙකේ අතර වෙනස යාට අත්දකින්න පුළුවන් වෙයි කියලා අදහසක් යෝජනාවක් විදියට ස්වාමීන් වහන්සේ මම
හැමෝගම පරියන්කදී ඕක සිදු වෙනවා. ඉතින් ඒ මුල චක්‍රය ටිකක් ලොකුයි. ඒ කියන්නේ චක්‍රානුකූලව යන්නේ විනාඩි 35ක් විතර හොඳ සුවතාවයක් හදලා. ඒ කියන්නේ භාවනාවට ඉස්සෙල්ලාම සුදුසු කරගන්නවා. ශරීරය මනස කියන එක සුදුසු කරගන්න. එතකොට ওই තියෙන කචල් ලොකෝම ටික එහාට මෙහාට කරලා මේකේ මඩ හොදලා ගද්දි කොල්ල නැගිටිනවා. කෙල්ල නැගිටිනවා. ඔච්චරයි වෙන්නේ. යෝගාවචරයා හොඳටම මේක සුදුසු වෙන මට්ටමට හදලා එද්දි මේ නවතිනවා. ඒකෙන් හින්දා මේ භාවනාව පටන් ගන්නත් සමහරවිට ඇත්තටම විනාඩි 45 50ක් විතර යනවා. ඒ කියාට පස්සේ තමයි ඔන්න භාවනාව පටන් ගන්න. එතකොට මිතින් ඊට කලින් නැගිට්ට හැම කෙනාම කියන්නේ මා මේක මහා මූසලයි, මේක හරි අමාරුයි, මේකෙන් මේ ගෝ එකක් ගන්න කියලා. මොකද අර නිදි වෙලාවක හැරුච්ච ගමන් ඒක වෙනවා. ඊට පස්සේ මේක ටික කාලයක් කරලා 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 ඒක කරලාමයි ඒක අත් විඳින්න ඕනේ. ඒකේ ඌමනාව දැඩිසේ ඌමනාව තියෙන්න ඕනේ. එතකොටයි මෙහෙම වැටි 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 පරියන්ගේ පැයක් හමාරක් ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට අන්තිමට එනවා ඌම් පැයක් පැයකින් පැය එකයි කාලෙකින් විතර එනවා හොඳ ඇක්ටිව් ගතියක්. එතකොට සමහරට වේදනාවක් තියෙනවා, ආනාපානෙත් තියෙන හැම දෙයක්ම තියෙනවා. හැබැයි ඊට වඩා මනස ඇක්ටිව්. අන්න එතෙන් ඉඳන් තමයි විපස්සනාව තියෙන්නේ. එතන ඉඳන් තමයි දිගට වේදනානුපස්සනාව, කායනුපස්සනාව, චිත්තනුපස්සනාව හරියටම මේ පටන් ගන්නෙ වගේ කියන්න හොඳයි එතන. නමුත් ඉතින් එහෙම කිව්වහම කවුරුවත් භාවනා කරන්නේ නැහෙනේ. ඒකින්ද මුලින් ඉඳන්ම මේ වැඩේ සිදු වෙනවා. නමුත් මේක ස්වභාවිකවම යා අපේ තියෙන ජරාවල් ටික අයින් කළා. මේ අර මුහුදේ මැද කිසිම කුණක් තියෙන්නේ නැහැ. ඒක වෙරළට ගහනවනේ. ඒ වගේ ඇතුළත තියෙන ඔක්කොම එළියට දානවා. ඒත් එක්ක හරි නින්දකින් තමයි මෙයා මේ ටික මේ ක්ලියර් කරන්නේ. ඒක හරියටම කියනවා නම් ওই මානසික රෝග තියෙන කට්ටියන්නේ නින්ද යනවා ඩීනේ. නින්ද يعني කියන්නේ මේ නින්ද අඩු වුණාට පස්සේ මානසික රෝග සමහරවිට හැදෙන්න තිඩ දිනවා. ඉතින් අන්න ඒ වගේ අපේ ඇතුළතෙත් තියෙන මානසික ගැටලු, මානසික මේ ආකූලතාව නැත්තම් අපි ගොඩාක් විසිරිච්ච ස්වභාවය. ඒ ඔක්කොම මෙයා නින්දක් කරාම හදනවා. ඉතින් ඒක දැනුවත් භාවයකින් හැදෙන විදිහ බලන් ඉඳත් පුළුවන් මේක දිගටම කරලා මේකට අවදි වුණාට පස්සේ. එතකම් මේක යන්නේ වැටි 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 ඇවිදින මගේ මොකද්ද ඒක දැක්කාද වගේ මේක යන විදිහ හරි බලදි හරි ලස්සනයි. ඉතින් ඒකදී මේ මැදදි නැගිටින් නැතුව දිගටම කරගෙන යන්න කියන එක තමයි උදේ හෝ රෑ හෝ දවල් හෝ ඕනෑම වෙලාවක ඔය වැඩේ කරන්න පුළුවන්. හැබැයි මේකේ මේ මන්නම් දකින්නේ තමන්ගේ එනර්ජි එක හොඳම තියෙන වෙලාවක මේක කරලා බලන්න. එතකොට ඕක අල්ලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක කාටත් එකයි. තමන්ගේ උමනාව අනුව තමයි මේ තමන්ගේ මේ තමන් මේ මධ්‍යම ප්‍රතිපදාවේ කොච්චර දුරකට අපි ජීවිතේට ඇඳ ගන්නවද කියන එක මේ තමන්ගේ උමනාව. ඉතින් ඒකේදී මේ කෙරෝලෙම තියෙන්නේ මහානකම. ඒ කියන්නේ මගේ සියලුම දේවල් කැප කරනවා. ඒ කියන්නේ මේ කවුරුත් ඒ කියන්නේ මේ සංසාරේ අම්මා තාත්තා පවා හතරලා ළමයි බව අතරලා මහාන වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණ පූර්ණ කාලික වෙන්නේ ඒ තරම් උමනාව. ඒ කියන්නේ අධික උමනාවක් තියෙන කෙනෙක් විතරයි. ඉතින් ඒක සංසාරේ පුරුදු කරගෙන ඉන්න ඕනේ. අවම උමනාව තමයි ඔය එකක් දෙකක් කරගෙන ඒ අවශ්‍ය වෙලාවට නැගිටගෙන පොඩ්ඩක් ඒකත් චුට්ටක් කරලා බලන්නම් කියන මට්ටමින් යන්නේ. ඉතින් ওই දෙක අතර තමයි අපි හැමෝම ඉන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ ටික 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 උඩට අපේ උමනාව හදාගෙන කරගෙන යන්න. ඉතින් ඒකින්ද සියලුම දෙනාට අර ඌමනාව වැඩි වෙලා මධ්‍යම ප්‍රතිපදාවේ වැඩිපුර කාලයක් ගත කරන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනාව.
සාදු 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 කියලා අපි තනෝදන් වෙනවා ස්වාමීන් වහන්සේ. බොහොම පින්මට අවස්ථාව ලබා දුන්නට. ඉස්සරහටත් අපි වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා
අනිවාර්යයෙන්ම. එහෙම නැතුව කොහොමද මේක අපි පටන් ගත්ත වැඩසටහන?
ඔන්න හොඳමයි ඔබ හන්සේ කතා කරනකොට කියන්නේ. ඊමේල් එකක් යවම මට රිමයින්ඩර්ස් හයක් ඉඳලා එතන ඉන්න අයටත් කියන්න වෙනවා. එතකොට තමයි ඉතින් මට කමන්නේ. බලමු ස්වාමිනාත
ඔහොම හරි. බලමු බලමු බලමු. ඉතින් ඕවා ඉතින්
එහෙමයි ස්වාමිනාත. බොහොම
ස්වාමිනාංශ බොහොම ඉතින් කාලෙකින් ආපින්ත නිකන් යවන්නත් හිතෙන්නේ නැහැ
ස්වාමිනාංශ. ඔන්න නාමන්තත් රටක් උත්සනවා. ඔව් ඔව් අහන්න.
නාමන්ත මහත්තයත් ඉන්නවා. අත උසාවක් තියෙනවා ඔබට අවස්ථාව නාමන්ත.
බොහොම පින් බඳුලා මම මේ අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මට තියෙන ප්‍රශ්නය තමයි දැන් සතිමත් මෙහෙම සතිමත් වෙනකොට ඒ කියන්නේ භෞතික දේවල් විශේෂව රස්සාව වගේ වැඩවලට මම ඉස්සර නම් අවුරුදු 10 විතර කලින් නම් ඒව හරි උනන්දුවෙන් තමයි කරේ. එනකොට මේ හොවෙලා බනහන් අරගෙන ඊට පස්සේ මේ විදිහට සතිය කරන්න පටන් ගත්ත පස්සේ ඒ උනන්දු සෑහෙන අඩුවල මේක තේරුමක් නැණේ කිය තමයි ඔළුවට එන්නේ නිතර. මම ඉතින් අර නිකන් ඩියුටි ෆුල් කියන මයින්ඩ්සෙට් එකකින් වගේ මේ හිතට ජවයක් ඇති කරගෙන යනවා ලිතුමයි කියලා හිතාගෙන ඒ වුණාට මේ විශේෂ දිනුවක් බලාපොරොත්තු වීමක් කරේ එහෙම මොකක්වත් හිතට එන්නේ නැහැ. ඉතින් අනිත් එක හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ මම දන්නා මේ මානසිකව ජවයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි මොකක් හරි මා ටික පස්සට දාන මේකේ මෙහෙම කරොත් රාගය ද්වේෂය මෝහය කියන මීට වඩා තීව්‍ර වෙනවා. මේ තියෙන තරමින් ආධ්‍යාත්මික මේ බලයක් වගේ හිතේ තියෙන මොකක් හරි දේ අඩු වෙලා යයි. ඒ වගේ ලොකු මේකක් තියෙනවා. එතකොට මේ කරපු මේ වෙහෙස කැප කිරීමත් නිකන් අපතේ ගිහිල්ලා මේවා වෙයි කියලා මම සාමාන්‍යයෙන් හිතේ තියෙන ඔය මේ නිකන් සංසිඳුණු බවට ලොකු වටිනාකමක් දෙනවා. වැඩි ඒ කියන්නේ හිත ගොඩක් කලබල වෙන්නත් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් යම් ආරක්ෂාවක් සලසනවා හිතට වාද වලට හිම යන්නෙත් නැහැ මේ යාළුව එක්කත් වැඩිය සාමාන්‍යයෙන් ඉතින් ඒ තීරිතත් අර මේ හිත දැන් ගන්න පුළුවන් වැඩ කරන මට්ටමට මේ ලුකු වැඩ කොටසක් කරනවා කියලා හිත හදාගෙන යන්න පුළුවන් කාගෙන වගේ යන්න පුළුවන් ඒත් එහෙම කරද්දි මම කොහොමද සවින්නස දැනගන්නේ මේ හිත එතකොට මම පිරිහෙනවද නැද්ද කියලා දැනගන්න එච්චර ලොකු විදිහක් නැහැ ඒ කියන්නේ ඔක්කොම කැළඹිලා නිකන් අර ගොජේ වගේ එනකොට කොච්චර මෙෂර්මන්ට්ස් හිතින් ඇල්ලුවත් තේරෙන්නේ නැහැ මේ මම මේ දැන් යනවා හරිද මාව මේ කියන්නේ ස්ට්‍රෙස් වෙනවා වැඩිද ඒ වගේ මොකක්වත් හිතාගන්න මේ තනිකර මේ අර මේ මොකද ගල් බෝලයක් අන්ද දිගේ පල්ලෙහාට වේගෙන් පෙරලෙනකොට තියෙනවා වගේ නිකන් කේඔටික් ගතිය තමයි තේරුම් යන්නේ අන්න එතන සමහරවිට මේ ගොඩක් විපිලිසර බවක් ඇති වෙනවා ඒ සතියේ තියෙනවා ඒ ටික තේරෙනවා ඒක සතියේ තියෙන නැති වෙන ඒව පොඩ පොඩ තේරෙනවා එහෙනම් දන්නවා සතියමත් බව තියෙනවා කියලා ඒතර දැන් ගිහි ජීවිතයක් ගත කර කෙනෙක් සාමාන්‍යයෙන් උනන්දුවෙන් ඒ වැඩ කරන්න ඕනනේ ඒක නොකරත් ඒකත් අධර්මයක් වෙනවා ඒ පැවිද්දට ගිහිල්ලත් නැහැ එතකොට අතරමැදකත් වගේ ඉන්න බවකුත් පේනවා ඉතින් අර දෙපැත්තම ධර්මයට දෙපැත්තෙන් කුටු වෙලා වගේ එකක් මේක උනන්දුවෙන් කරනවත් මදි අනිත් පැත්තට පැවිදි වෙන්නෙත් නැහැ එතකොට ඒ වගේ තැනක සවිනාස කොහොමද ටිකක් හිත හදා ගන්න වැඩක් කරන්නේ
ඔව් ඉතින් ඒකෙදි මගේ ජීවිතය ගතට පස්සේ මම 2004 තමයි මුලින්ම භාවනාව පටන් ගන්නෙ ඉතින් 2004 ඉඳන් 2017 වෙනකන් ඔය මට්ටම තමයි තිබ්බේ ඒ කියන්නේ 2014 පටන් ගත්තාම මම නිස්සරණ වනයේට ඉන්නේ 2006 එතකොට 2006 ආවට පස්සේ එතකොට අපිට දෙනවා මේ ගිහියන්ට කුටි දෙනවා මම ඉන්න කුටියම මට මං ගිහි කාලේ ඉඳලා තියෙනවා ගිහි කට්ටියන්ට කුටි දෙනවා ඉතින් මේකත් එක්ක කරගෙන ගියාට පස්සේ මට එන්නේ එන්න මගේ අර තියෙන නරක දේවල් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම මනම් මනම් ඒව ටික අයින් වෙලා ඊට පස්සේ මගේ ජීවිතෙත් ගොඩක් සාර්ථක වුණා ඒත් එක්කම මට අර මේ ගෝ එකක් නැහැ ඉතින් අර මේ කළ යුතුයම කියලා දේවල් නැහැ එතකොට මේ 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 ඒ කියන්නේ මේක මේ මේ හරි අතරමැදි අවස්ථාවකටපත් වුණා මම මේ මොකද්ද මේ පැවිදි වෙලාද නැද්ද කියන එකද එතකොට ඒක ලෝකයාට දැක්කට පස්සේ ලෝකයාට හෙන්නම ප්‍රශ්නයක් මාව හේතුව මේ බඳින්නෙත් නැ මේ 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 අර නිකන් සිවුරු දාගෙන වගේත් නෙමෙයි ඒ කියන්නේ මේ මගේ තැම්පත් බවකුත් නැ මගේ ජීවිතේ හැබැයි බඳින්නෙත් නැ ඉතින් මේක gederata ප්‍රශ්නයක් වුණා අංක එක ඊට පස්සේ සාමාන්‍ය යාළුවොත් අතර ගත්තට පස්සේ යාළුවෝ කොහොම දැන් බැඳලා දැන් ළමයි එක්කෙනයි ඔහොම හොම දැන් එයාලත් යනවා. එතකොට මාව ආශ්‍රය කරන සමහර ළමයි බඳින්නේ නැහැ. ඉතින් එතකොට කියනවා මේ 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 මූ ආශ්‍රය කරන්න එපා කියන මට්ටමට මාව. ඉතින් අර මම බැලුවා දැන් මේ මේ ඔක්කොම යන්නේ එකම රැල්ලට. ඒ කියන්නේ මගේ පන්තියේ හිටිය හොඳම කට්ටිය නිකන් පන්සල් චරිත කියලා අපි කියන්නේ. ඒ කියන්නේ පන්සල් පද පහත් රැකගෙන පන්තියේ ඉස්සරහා පෝලිමේ වෙලා හොඳට ඉගෙන ගත්ත පිරිස් ටික ගත්තට පස්සේ ඔක්කොම උන් ටික ගෑනුන්ට අහුණා. කසාද මැඳලා ඉතින් ඒ ටිකත් අහුණා මට කලින්. දැන් මට ප්‍රශ්නේ දැන් මේ මේ රැල්ලටම මේ යන්න ගියේ නැත්තම් මාව මාරු විදියට කොටු වෙනවා. ඊට පස්සේ කාලයක් යද්දී මේ නිස්සරණ වනයේ සංඝයා වැඩි වුණා. ඊට පස්සේ ඔන්න වැඩේ තියෙන ගෑන් ගිහියන්ට කුටි දෙන්නේ නැහැ. දැන් මට මාර දුකක් ඇති වුණා. දැන් මට නිස්සරණෙත් නැතු වෙලා යන්නේ. මගේ ඉන්න ගිහි ජීවිතෙත් නැතු වෙලා යන්නේ කෙල වෙලා යන්නේ දැන් මට. ඊට පස්සේ මම හිතාගත්ත දැන් ලොකු සංසාරෙට කිට්ටු වෙන්නත් බෑ. දැන් කට්ටිය වට කරගෙන. ඉතින් ඒකත් එක්ක මට මාර දුකක් ඇති වුණා. දැන් ඉස්සර වගේ නෙමෙයි නිස්සරණේ ඇවිල්ලා තනියම කමටහනක් ගන්න අමාරුයි කුටියක් හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ ගෙදරට ආවට පස්සේ ගෙදර පිස්සු වගේ ඔක්කොම වටේ පිටේ උන් බැඳලා ඤා ඤූග් ගාගෙන උන් වෙල්ලාගෙන එනවා මේ වෙඩින් වලට පාටි වලට. එතෙන්ට ගියාටත් ප්‍රශ්න නැහැ. ඊට පස්සේ ගෙදරිනුත් අහනවා මොකද්ද මේ කරන්නේ කියලා. පත්‍රෙත් ඇඩ්ඩයක් දාලා මෙන්න මේ මේම පුතුට මෙන්න දියණියක් හොයයි කියලා මෙන්න ලියුම් ගොඩක් එනවා. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක මට හිතුණා දැන් මේක මම යන එක රැඩිකල් ඒක සම්පූර්ණ මේ මේ රැල්ලෙන් ටිකක් වෙනස් එකක් ඒකත් එක්ක හරි ගැටුමක් මේක හැබැයි මේ මම ඒක හා ගැළපෙන පිරිසක් හිටියා මට යාළුවෝ පිරිසක් ඒ කට්ටියත් එක්ක මම සතුටින් හිටියා නිස්සරණයට ආපු යාළුවෝ කීප දෙනෙකුත් හිටියා ඉතින් අපිට කියනවා අර නිකන් මුන් අමුතු වෙන්නේ කියලා තමයි හැමෝම කියන්නේ උඹලා ගෙදරින් ඔක්කොටම පිස්සුනේ කියලා ඒ පිස්ස කියන බෝඩ් එක ගහගෙන මම සෑහෙන කාලයක් දිව්වා. තුවල මේ මේ බැරිම තැන තමයි මම මේ කියන්නේ හේතුවක් නැහැ. නමුත් මොකද්දෝ මේවහකට කැරකුණා මේ පැත්තට. ඉතින් ඔය අරේ ගමන අපි හරි මේ මේ අපේ හිත හදා ගන්න ඕනේ මේ යන්නේ අර ගඟ ගලන පැත්තටම නෙමෙයි. මේ යන්නේ ගඟ ගලන පැත්තටම ගහගෙන යනවා තමයි. හැබැයි නැවති නැවති ටිකක් උඩට එන්න ට්‍රයි කරනවා. අර මේ 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 සතියකට ඉතින් ওই දිගට ඔහොම කරගෙන යද්දි ටිකක් ප්‍රපංච ටිකට ගහනවා. ඊට පස්සේ ප්‍රපංච වලට අහු වෙනවා. එතකොට හිතෙනවා මේක මේ මම භාවනාවක්ද කරන්නේ, මම මේ ඉස්සරහට පස්සටද යන්නේ කියලා. මොකද අර දිග කාලයක් අපිට එක දිගට ගහන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකෙදි මේ මේ සාමාන්‍ය රීටිට් එකක් කරලා දවස් 4ක් යනවා ගිහි ගඳ යන්න. ඊට පස්සේ තමයි වැඩ කරන්න ගන්නේ. අර පරියන්කේ වගේම තමයි. පැයක් විතර යනවා පරියන්කේ ඔහෙන් මෙහෙන් හදලා, අපි ඉරියව්ව හදලා කොන්ද කෙලින් කරලා හිතත් අපේ තියෙන ඒක කලබලකාරී ගතිය අඩු කරලා ඇක්ටිව් කරලා ඩිඇක්ටිව් කරලා මෙහෙම කරලා පැයක් විතර යනවා පරියන්කේ හරියන්නේ. ඒ වගේ රීටිට් එකක් දිගට යද්දි දවස් 4ක් යනවා අපි ගිහි ගඳ ගිහිල්ලා ඒකට සුදුසු කරලා කෑම බීම නිින්ද ඔක්කොම මේ මේ හුරු වෙලා දවස් 4ක් ගියාට පස්සේ තමයි ඔන්න රීටිට් එක ඇත්තටම මේ වැඩ කරන්න පටන් ගන්න. ඒ වගේ මේ ගිහි ජීවිතෙත් මේ 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 අපි මේ අර මේ මේ හිත හදා ගන්න ඕනේ. මම මේකේ මේ මොනවා වුණත් මේ කරගෙන යනවායි කියන තැනදී ඊට පස්සේ ධර්මයේ විසින්ම අපිට අපේ ඇත්තටම උවමනාවක් තියෙනවා නම් මේ වැඩිපුරම ධර්මය හැදෑරිය යුතුයි, මේක ඉවරයක් කර යුතුයි කියන එක ඒ ධර්මයේ විසින් මේකට පාත් එක හදලා දෙනවා. අපිට වැඩි වෙලා තියෙන්නේ අපිට මත තේරුණේ මට ඒ අවුරුදු 12 15 තුලම වැඩිපුර මුලින් උවමනාවක් තිබ්බේ නෑ මේක සඳහා. පුරුද්දකට කරගෙන ගියාට පස්සේ තමයි උවමනාව වෙද්දි මට උවමනා තැනට ධර්මයේ විසින්ම මාව අරන් ගියා. ඉතින් ඒකෙ හින්දා මෙහෙම දිගටම කරගෙන යන්න අර කිව්වා වගේ උවමනාව වෙද්දි අපිට සත්පුරුෂයා ගාවට අපිව කිට්ටු කරනවා, අපිට ධර්මයේ විසින්ම අපිට පාත් එක හදලා දෙනවා. එතකන් මම යා තමයි රින්ගන් පැහියා වගේ වැඩ ටික කරගෙන යන්නේ. එහෙම කිව්වොත් මොකද කියන්නේ?
එහෙමයි සොයිනාස, මේ මට ඔබ වහන්සේ හරි ඔබ වහන්සේගේ අත්දැකීම එහෙම බෙදාගත්තට බොහොම පින් ඔබ වහන්සේට. මට තේරෙන්නේ දැන් නිකන් බැලන්සිං පොයින්ට් එකක් නෙමෙයි තියෙන්නේ ඕකේ. දැන් අර නෛක්‍රම්මේ පැත්තට, ඒ කියන්නේ වෙන්වීම පැත්තටයි ගිහි ජීවිතේ තියෙන ඇලෙන ඩිරෙක්ෂන් එකටයි අතර එක මැදක් මැද පොයින්ට් එකක් කියලා අපි සාමාන්‍ය කිව්වට රේන්ජ් එකක් තියෙනවා. පොඩ්ඩක් එහාටත් යනවා මෙහාටත් යනවා වගේ එකක් තමයි තියෙන්නේ. සමහරලාට කැමැත්තෙන් එක පැත්තට යනවා, සමහරලාට අකමැත්තෙන් එක පැත්තට යනවා. මේ වගේ ඒක හරි තින් අර කලෙක් කරලා තමයි ඔගේ දාර්ශනය තමන්ටම ඇල්ලෙන්නේ තින්.
ඔව් ඒක තමයි. එන්න තමන්ට අහු වෙනවා. එතකොට ඒ වගේම තමන්ට කාලයක් හම්බ වෙනවා ඒත් එක්ක. ඔහොම දිගටම කරගෙන යද්දි හිතන්නකෝ දවසක රැකියාවකින් අපිට නිමාඩුවක් ලැබෙනවා, නැත්තම් පෙන්ෂන් යනවා. අන්නේ ඒ කාලෙට මොහොම වැදගත්. එතකොට අපිට කරන්න දෙයක් ඉතුරු වෙලා තමයි අපි නවතින්නේ. නැත්තම් පෙන්ෂන් ගිය ඔක්කොම මැරෙනවා නිකම්ම බොහොම කෙටි කාලෙකින්. ඇයි මේ මේ ඇයි වැඩ නැතුවම හાર્ට් ඇටැක් වගේ. ඉතින් අපිට අපි ඒක බලාපොරොත්තුෙන් යන්නේ. විවේකයේ නිදහස බලාපොරොත්තුෙන් යන්නේ කවදාද මේ මේ වැඩ ටික ඉවර වෙන්නේ කියලා. ඉතින් එතකොට අපිට ගන්නට ඒ තැන් වලට අපිට හම්බෙනවා අර රේන්ජ් එකේ තමයි අපිට එහාට මෙහාට යන්නේ ඔය. ඉතින් රේන්ජ් එක යනවා එක කාලෙකදී හොඳට ෂෝක් එකට තේරෙනවා දැන් වැඩේ හරි කියලා. ඕක මහනුණත් ඔය ඔය රේන්ජ් එකේ යනවා. මහනුණත් යනවා. ඉතින් ඒකින්ද මේ අපිට තියෙන ඉතින් ඕම කරගෙන යන් කියන එක ලොකු දෙයක් නෑ අප්පා. එදා හදා ගන්න පුළුවන් නේ මාත් ඔච්චරයි එවත් ඔච්චරයි කියන එක කියන්න කවුරුර ඉන්නවනේ දෙයියනේ.
එහෙම සමයි සමයි අර සැක සංකා අපි දැන් කිව්වට සමහනේ විචීච්ඡාව නරගයි කියලා. ඒ කියන්නේ
ඒකෙන් තමයි අපි අරන් යන්නේ
වලක්වන්න බැහැ.
ඔව් ඒක
ප්‍රැක්ටිකලි ඒකට මුණ දීලම තමයි යන්නේ.
ඔව්
එහෙමයි. හොඳයි සමන්න සිනම් බොහොම පින්න ගෝවංශයට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
පද්ම නැද්ද මැසේජ් එකක් දාලා තිනවා Q&A ඒක ඉවර කරන්න කියලා. තව කවුරුවත් අත ඔසවාගෙන නැහැ මට පේන හැටියට.
නෑ නෑ මං එහෙම ඉවර කරන්න කිව්වේ නෑ. මේ මං නාමන්තට
බාර දෙනවා කියලාද කියන්නේ?
නාමන්තට ඉතුරු ටික කරගෙන යන්න කියලා කියන්නේ. ඔව්.
හරි. එහෙනම් මේ සභාවේ කවුරු හරි ඉන්නවද තව ප්‍රශ්නයක් යොමු කරන්න අත සූම් අත ඔසවන්න පුළුවන්. දැනට කවුරුවත් නැති බව තමයි පේන්න තියෙන්නේ. මම එහෙනම් උපාලි මාමාට පුණ්‍යානුමෝදනාව කරන්න කියලා ආරාධනා කරනවා.
බොහොම පින් නාමන්ත තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සහභාගී වී සිටින සියලු දෙනාගෙන්මත් අවසරයි. අද දින අපට ඉතාම වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට ලැබුණා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාගෙන් අපේ සතිය පිළිබඳ වාර්තාවලට ප්‍රශ්නවලට ඉතාම අගන අර්ථවත් උපදෙස් සහ අනුශාසනක් ලබා දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලාටත් අපාට මේ අවස්ථාව ලබා දුන් නිස්සරණ වනේ ලොකු ස්වාමීන් වහන්සේතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් එමෙන්ම මේ වැඩසටහන් සංවිධානය කළ සියලු දෙනාට සහභාගී වී සිටින සියලු අප සියලු දෙනාට මේ පිණින් සසර ගමන කෙටි කර උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. තැන්ක් දෙවියන්ට සහ පින් කැමති සියලු සත්වයන්ට අප රස ගස් කරගත් පින් අනුමෝදන් කරමු. ඉත්තාවතාච අම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධර්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. අපගේ ප්‍රාර්ථනේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලා වන්දනා කිරීමට.
හරි.
ඕකාස වන්දාමි බන්ති
සුපත්තේවා සුපත්තේවා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී
තබ්බං. සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති.
සාදු සුපත්තේවා.
ဒုတိယံපි ඕකාස වන්දාමි
බන්ති. සුපත්තේවා සුපත්තේවා.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සුපත්තේවා සුපත්තේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දන් පසිතුන් වන්දිතුන් වරං. සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං.
සුපත්තේවා සුපත්තේවා සුපත්තේවා.